අද 2023 ජූනි මාස 4 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 142 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වෙ සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනින් සහභාගී වෙන නමකයන් අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සම්බන්ධව අනෙකුත් ස්වාමින් වහන්සේලා සහ මෑණිවරුන්ද පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම දුරස්ථව සම්බන්ධ වන සියලු දෙනාමත් වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ දිගුව ගැන යමක් සඳහන් කරොත් මුලින්ම තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අපි අවස්ථාවක් ලබා දෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යතෝ චකෝ භික්කවේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ අත මහතෝ ආලෝකස්ස පාතු භවෝ හෝති මහතෝ පබස්සරස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, අපි මේ ජීවිත ගමන ගෙවනකොට නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනකොට අනේ යම්කිසි විදියක පිහිටක්, යම්කිසි විදියක ආලෝකයක්, මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ විදිහේ දෙයක් හොයාගෙන යනවා. එතකොට යම් කිසි විදියක අපි හිතමු නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නොයෙකුත් අපහසු අමාරුකම් මතුවලා එන්න පුළුවන්. නොයෙකුත් පුද්ගලයෝ අපි සමග එකතු වෙන්න පුළුවන්. අප්‍රිය පුද්ගලයෝ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ප්‍රිය පුද්ගලයෝ අපෙන් වෙන් වෙලා යන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට යම් කිසි විදියක මේ ජීවිතයේ ගෙවනකොට විවිධ දේවල් වලට මුහුණ දෙනකොට අනේ යම්කිසි විදියක කෙනෙක් ආලෝකයක් හොයනවා. ආලෝකයක් හොයන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් මේ පීඩාවට පත් වෙලා ඉන්න, වෙහෙසට පත් වෙලා ඉන්න මේ කෙනෙක්, මේ මිනිස්සෙක් යම්කිසි නිකන් කෙඳිරියක් ඒ මිනිස්සයාට පිට වෙනවා. එහෙම නැත්නම් අර විදියට මේ ලෝකේ හදවතක් නැති ලෝකයක්, මේ විදිහේ කිසි හැඟීමක් නැති ලෝකයක්, මේ ලෝකේ කොහෙද හදවතක් තියෙන්නේ, කොහෙද හැඟීමක් තියෙන්නේ කියලා ওই විදියට හොයන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් මේක අඳුරෙන් ගිලිච්ච ලෝකයක්, අඳුර රජ වෙච්ච ලෝකයක්, ඒ වගේ ලෝකෙක කොහෙද ආලෝකයක් තියෙන්නේ කියලා ওই විදියට හොයන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ওই විදිහේ 아무තු සාන්තියක් සෙතක් හොයාගන්න කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. කෙනෙක් උත්සාහ කරන්න පුළුවන්. ඒ විදිහේ පරීක්ෂණයකට එළඹෙන්න පුළුවන්. ඉතින් එක්තරා විදිහක මේ ආගමක් දහමක් කියන්නේ ගොඩක් දුරට අන්න මේ කෙනෙක් යම් කිසි විදියක ආලෝකයක් හොයාගන්නවා වගේ. එහෙම නැත්නම් අර තමුන් පීඩාවට පත් වෙලා ඉන්න, වෙහෙසට පත් වෙලා ඉන්න නැතනත්තා ගේ කෙන්දිරියක් වගේ යම් කිසි බලාපොරොත්තු සුන්වෙලා ඉන්න කෙනෙක්ට බලාපොරොත්තුවක් වගේ ඔන්න විදිහේ දෙයක් බවට පත් වෙනවා. අන්න යම් කිසි විදියක මේ මනුස්සයාගේ මේ ජීවිත ගමන, මනුස්සයාගේ මේ කන්ඩිෂන් එක, හියුමන් කන්ඩිෂන් කියන්නේ අන්නේ ස්වභාවය කොහොමද සාධාරණීකරණය කරන්නේ. මේ දුකක් වෙහෙසක් පීඩාවක් තියෙනවා. ඒක දරාගන්නේ කොහොමද? මොකක් මත පදනම් වෙලාද කියලා අන්න අර විදිහට යම් කිසි කෙනෙක් ආගමක් දහමක් දිහාවට නැඹුරු වෙනවෙන්න පුළුවන්. ඒ ආගම දහම නිසා එයා යම් කිසි ආකාරයක කෙටි කාලීන නමුත් මොනවාදෝ සැනසීමක් හොයා ගන්නවා වෙන්න පුළුවන්. අන්න මොකද උනේ? අර විදිහේ පීඩිත තත්ත්වයක, වෙහෙස පීඩා සහිත තත්ත්වයක, අර විදිහට අපහසු අමාරු තත්ත්වයක ඉන්දියා. එතකොට ඒ තත්ත්වයක ඉන්න කෙනෙක් අන්න යම් කිසි විදිහක මොකක් හරි ආගමක් දහමක පිහිට අපේක්ෂාවෙන් තමුන්ගේ හිත සනස ගන්නවා. ඒ විදිහේ සැනසීමක් සිද්ධ කර ගන්නවා. ඉතින් ඔන්න ඕක තමයි එදා මෙදා තුර කාලයක් තිස්සේ මේ මිනිස්සු මේ විදිහේ දේවල් වලට නැඹුරු වෙන්න හේතුව. අන්න මොකද්දෝ හිතා ගන්න බැරි, කල්පනා කර ගන්න බැරි අඳුරක්, වෙහෙසක්, පීඩාවක්, මේ විදිහට පීඩිත ගතියක් මේ පැවැත්ම තුළ තියෙනවා. ඒක කොහොමද සාධාරණීකරණය කරන්නේ? ඒකට කොහොමද මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට තමයි ඔය ආගමක් දහමක් වගේ එකක් කෙනෙක් හොයාගෙන යන්නේ. ඒ විදිහේ දෙයකට යොමු වෙන්නේ. ඉතින් අන්න ඒ විදිහේ උත්සාහයක්, අන්න ඒ විදිහේ එළඹීමක් තමයි මේ ආගමක් දහමක් කියන්නේ. ඒක හොයාගෙන යනවා. ඒක යම් කිසි විදියක ඒක බදිහා බලලා ඒක ගැන විශ්වාස කළා, දෙවියෝ ගැන විශ්වාස කළා, නැත්නම් වෙන මොකක් හරි ගැන විශ්වාස කළා, යම් කිසි ප්‍රතිපදාවක යෙදිලා මෙතනත හිත සනස ගන්නවා. මෙතනත යම් කිසි විදියක ඒ දේ අන්න අර ආපු වෙහෙස පීඩාව, අර දුක, තමුන් අර වැටිලා ඉන්න තත්වය බාර ගැනීමක් සිද්ධ කරනවා. දැන් ඔය අපි හිතමුකෝ ඔය පන්සලක එහෙම නැත්තම් යම් කිසි තැනක තියෙන නිකන් බෝධියක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක එහෙම නැත්තම් කොහේ හරි තියෙන මොකක් හරි පිළිමයක් වෙන්න පුළුවන්. ඔය වගේ තැනක පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් මේ විවිධ කෙනා ඇවිල්ලා මොකද්ද මේ තැනට ඇවිල්ලා කරලා යන දේ? මොකද්ද මේ තැනට ඇවිල්ලා බලාපොරොත්තු වෙන දේ කියලා බැලුවොත් අන්න අර 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 වගේ පොඩි සැනසීමක් එන්න පුළුවන්. කොහෙදෝ යන ගමන් නැවතිලා ඇවිල්ලා මොකද්දෝ අදහසකින් මෙතන පොඩ්ඩක් ගැවසිලා යනවා. සමහර කෙනෙක් වන්දනා කරලා යනවා. සමහර කෙනෙක් මොනුහරි පූජ කරලා යනවා. ඔන්න ඔය විදිහට දකින්න පුළුවන්. මේ වගේ තැනක නිහඬව පොඩ්ඩක් පැත්තකින් බලාගෙන ඉඳියොත් අන තේරෙනවා මොනවදෝ ප්‍රශ්න ගැටලු වෙන්ට. මූණෙත් එච්චර සිරියාවක් නම් නැත. එහෙම තියද්දිත් අර වගේ තැනකට ඇවිල්ලා වන්දනාවක් කළා, මොකද්දෝ කළා, එක්කම මොනවදෝ මුමුණලා නර විදියට බුදුන් වැඳලා නැත්නම් වෙන කාට හරි වන්දනා කළා, ඔය විදියට නික්මිලා යනවා. මේ විදිහේ අපේක්ෂාවක්, මේ විදිහේ උත්සාහයක්, මේ විදිහේ බලාපොරොත්තුවක් දනවනවා මේ තැනත්තට මේ දේ. ඒක යම් කිසි විදියක මිත්‍යා විශ්වාසයක් වෙන්න පුළුවන්, යම් කිසි විදියක අන්ධ භක්තියක් වෙන්න පුළුවන්, යම් කිසි විදියක වෙනස් ආකාරයේ ඇදහිල්ලක් වෙන්න පුළුවන්. නමුත් ඒ ඇදහිල්ල, ඒ විශ්වාසයේ මේ තැනත්තට අර යැපීමක් සඳහා, ජීවිතේ ගැටගහ ගැනීමක් සඳහා යම් කිසි විදියක උනන්දුවක්, උත්සාහයක් අන්න දනවනවා. ඉතින් ඒ විදිහ අදහසක් අපිට මේ ආගමක් දහමක් දිහා බැලුවාම දකින්න පුළුවන්. සාමාන්‍ය ඔය කාල් මාක්ස්ගේ ප්‍රකාශයක් තියෙනවා, ඒක යම් කිසි විදියක වෙනස් විදියක අර්ථ දැක්වෙනවා කියලා අපිට කියන්නත් පුළුවන්. ඒ තැනත්තා කියනවා මේ විදිහ දෙයක්, මේ 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 ආගම කියන්නේ හරියට නිකන් මිනිස්සෙයින්ගේ නිකන් වේදනා නාශකයක් වගේ. ඕපියම්ස් කියලා කියන්නේ අබින් 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 කියන්නේ නිකන් වේදනා නාශකයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා මං හිතන්නේ. එතකොට කියනවා මේ ආගම කියන්නේ නිකන් මිනිස්සෙයින්ගේ වේදනා නාශකයක් වගේ. එහෙම නැත්නම් මේ පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක්ගේ කෙඳිරියක් වගේ. එහෙම නැත්නම් මේ හදවතක් රහිත ලෝකයක හදවතක් වගේ. එහෙම නැත්නම් මේ ආත්මයක් නැති අනාත්ම ස්වභාවයක ආත්මය වගේ කියලා මේ තැනත්තා ප්‍රකාශ කරන මේ මිනිස්සු මේ විදිහේ අන්න ආගමක් දහමක් හොයාගෙන ගිහිල්ලා යම් කිසි දෙයක හිත සනස ගන්නවා. අර තියෙන වෙහෙස පීඩාවට නිකන් වේදනා නාශකයක් ගැව්වා වගේ, වේදනා නාශකයක් ලැබුණා වගේ. එහෙම නැත්නම් අර පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක්ට පොඩ්ඩක් කෙඳිරි ගෑවහමත් පොඩි සැනසීමක් එනවනේ. අන්න ඒ වගේ කෙඳිරියක් වගේ. එහෙම නැත්නම් මේ හදවතක් රහිත ලෝකෙක හදවත තමයි මේ ආගම දහම කියන්නේ. එහෙම නැත්නම් අර විදියට අනාත්ම ස්වභාවයක ආත්මය තමයි මේ ආගම දහම කියන්නේ කියලා ඒ යම් කිසි අදහසක් ගැන හැර දක්වනවා. ඉතින් යාගේ ස්වභාවය ඇටියට මේ වගේ අදහසක් වෙනස් විදියක අදහසක්. මොකද භෞතික වාදී ඕනේ කට්ටිය. එහෙමින් දැද්දි අන්න මේ විදිහ අදහසක් ඉදිරිපත් කරනවා කියන අර ඒ තුල සැඟවිලා තියුණ යථාර්ථය තේරුම් ගන්න තියෙනවා. දැන් අද කාලේ වුණත් නැත්තම් ඔය මේ කවදා වුණත් යම් කිසි විදියක ඔන්න ආගම දහම වෙනුවට මනුස්සයා මේ තමුන් මේ විශ්වාස ඇදහිලි වෙනුවට මේ විදියට තර්කයට යොමු වෙනකොට අර විදියට බිලීෆ් වෙනුවට රීසන් එනකොට අර විදියට වෙනසකට පරිවර්තනය වෙනකොට අන තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි කොහොමද එහෙනම් මේ හිඩස පුරවන්නේ? අර ආගමෙන් දහමෙන් පුරවලා තියෙන හිඩස කොයි විදියටද පුරවන්නේ කියන ප්‍රශ්නේ මතුවෙලා එනවා. එහෙම නැත්තම් නිකන් ඔහේ කිසිම පදනමක් නැති ඕනෝන විදියට විවිධ වැඩ කටයුතු කරන නිකන් අමුතු සමාජයක් බිහි වෙන්න පුළුවන්. දැනටුණත් එහෙම දෙයක් බිහි වෙලා තියෙනවා යම් පමණකට. එතකොට අන්න යම් කිසි විදියක මේ මිත්‍යා දෙහිලි කරන්න එපා, ඒ වාගේ ඒවට යොමු වෙන්න එපා, ඒ වෙනුවට මේ විද්‍යාව පිළිගන්න, මේ තර්කය පිළිගන්න කියලා විදිහට කතා කරන, ආරාධනා කරන ඔය ෆිලොසොෆර්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද එතකොට මේ ආගමෙන් පිරවපු ගැප් එක පුරවන්නේ? එතකොට ඒගොල්ලෝ කියන අපි මේක කලාවෙන් පුරවමු, අපි මේක සංගීතයෙන් පුරවමු, අපි මේක ගුණධර්ම වලින් පුරවමු කියලා ඔන්න ඒ විදිහට යෝජනා කරනවා. මොකද අරකින් තමයි වැට බැඳලා තියුනේ. වැට කඩලා ඇරියා වගේ නෙමෙයි, ඊට පස්සේ ගාලා කොහේ ගියාද හොයාගන්න බැරි වෙනවනේ. අන්න ඒක තමයි මේ ප්‍රශ්නේ. අන්න අර විදිහට කඩලා යවන එක නම් පහසුයි, වැට කඩලා යවන එක පහසුයි, ගියාට පස්සේ කොහෙද නවතින්නේ, ගියාට පස්සේ කොහොමද පාලනය කරන්නේ කියන අන්න ප්‍රශ්නේ තියෙනවා. ඉස් ලූලු අත එක 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 විදිහට දුවන්න පටන් ගන්නවා. ඒතර කොහොමද පාලනය කරන්නේ, මොකකින්ද මේ හිඩස පුරවන්නේ, මොකකින්ද අලුත් වැටක් ගහන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අන්න අර ඇදහිලි වෙනුවට තර්කේ ඉදිරිපත් කරන කට්ටිය වෙනස් විදිහකට වෙන හැර දක්වනවා. අපි මේක කලාවෙන් පුරවමු, ගුණධර්ම වලින් පුරවමු, මේ විදිහට මේ සංගීතයෙන් පුරවමු කියලා මේ විදිහේ අදහස් ඉදිරිපත් කරනවා. එතකොට ඔය නීචේ සාමාන්‍යයෙන් ඔය දෙක අතර සංසන්දනයක් කරලා තියෙනවා. කොහොමද මේ ආගමකින් වෙච්ච සෙත සාන්තිය මොකද්ද මිනිස්සෙට, ඒක කොහොමද මේ නූතන ලෝකේ, මෙයා ඇදහිලි මිත්‍යා ඇදහිලි අත්හරින ලෝකෙක කොහොමද ඒක පුරවන්නේ කියන බොහොම සාධාරණ මතවාදයක් මේ තැනැත්ත ඉදිරිපත් කළා තියෙනවා. මේක පුරවන්නේ නැතුව හරියන්නේ නැහැ, මේ වැට කඩලා දැම්ම වගේ නෙමෙයි, කඩලා දැම්මට පස්සේ මොකකින්ද නවත්තන්නේ, රඳවන්නේ මොකකින්ද කියලා අන්න යම් කිසි විදියක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒ විදිහේ අමුතු පරිවර්තනයක් වෙන ලෝකෙක වැඩි වැඩියෙන් වැඩි පිරිසක් අන්න අර මිත්‍යා ඇදහිලි වලින් දුරස් වෙලා, ආ මේ ඇදහිලි වැඩන්නේ, අපි මේ විද්‍යාවට අහු වෙන, තර්කයට අහු වෙන ටික පිළිගන්නවා කියන අදහසකට එළඹෙන යුගයක් නේ මේක. ඉතින් එහෙව් ලෝකෙක හොඳයි මේ විදිහ සාකච්ඡාවක්. කොහොමද මේක පුරවන්නේ කියන විමසීමක් කිරීම වටිනවා. ඉතින් මේ විදිහ අමුතු අවධියක තමයි අපි ඉන්නේ. දැන් ඉස්සර මෙහෙම උදාහරණයකට කියමුකෝ. ඉස්සර අන්න කාන්තාවකගේ කියමුකෝ, කාන්තාවකගේ අන්න අපි තුමු අඩ නිරුවත් නිරුවත් වීඩියෝ එකක් අන්න හොරෙන් අරගෙන ඉන්ටර්නෙට් දැම්මහම දීන අහගන්න තරම් බරපතල ප්‍රශ්නයක්. මෙන්න බලන්න කවුරු හරි මේ වීඩියෝ කරලා මාව දාලායි කියලා. ඉතින් ලොකු ප්‍රශ්නයක් නේ, ගැටලුවක් නේ. නමුත් අද කාලේ මොකද වෙලා තියෙන්නේ? අද කාලේ මගේ හෙළුව මමම රෙකෝඩ් කරලා මමම දානවා. මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන එක එක්කෙනා ඔය පොඩි අවුරුදු 15-16 වෙනකොට මගේ හෙළුව මමම රෙකෝඩ් කරලා ඔන්න මේ දාලා තියෙනවා බලාගන්න කියලා මුළු ලෝකෙටම ඕන විදිහක බලාගන්න කියලා ඔන්න දාලා තියෙනවා. එක එක ඇංගල් වලින් දාලා තියෙනවා. ඉතින් ඒ වගේ පරිවර්තනයකට පත්වෙච්ච ලෝකෙක තමයි ඉන්නේ. එදා අර විදිහට දුකකට වේසකට අඬන හේතුන දේ අද නොමිලේම බෙදා දෙන්න, එහෙම නැත්තම් අර ගාණක් ගෙවලා බෙදා දෙන ගාන්ටම පත් කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහේ පරිවර්තනයක්, මේ විදිහේ විෂම ලෞකික ජීවත් වෙන අපිට අන්න භාග්‍යතුන් වහන්සේත් යම්කිසි විදියක මාර්ගයක් පෙන්වනවා. මේ ලෝකය කියන්නේ යම්කිසි අඳුරක්. මේ ලෝකය කියන්නේ අර විදියට පීඩාකාරී ස්වභාවයක්. මේ ලෝකය කියන්නේ යම්කිසි විදියක මේ වෙහෙස පීඩාව සහිත තැනක්. ඒ වගේ තැනක ආලෝකය මොකක්ද? අර විදියට වෙහෙස පීඩාවෙන් මිදීම මොකක්ද කියලා යම්කිසි විදියක භාග්‍යතුන් වහන්සේ මතක් කිරීමක්, මඟ පෙන්වීමක් කියලා අපිට කිව්ව හැකියි. එහෙම දෙයක් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහේ සූත්‍ර දේශනාවක තියෙන පාඩයක් තමයි අද මම මේ ඉදිරියෙන් තියාගත්ත පාඩේ. ඉතින් ඊට කලින් කොටසකුත් තියෙනවා, අපි බලමු. අපි ඒ කොටස ඉඳලා ක්‍රමානුකූලව පැහැදිලි කරගන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ මේ විදිහේ දෙයක් කියනවා. මහණෙනි, මේ සඳහි හිරු දෙදෙනා මේ ලෝකයේ පහළ නොවෙද්ද ඒ තා මහත් ආලෝකයක් බැබලීමක් පහළ නොවෙත්. එතකොට මේ යම්කිසි විදියක මේ ලෝකේ අන්න ඇති වෙලා ඒ අඳුරු අවධියක් ගැන කතා කරනවානේ. මේක අඳුරේ ගිලිලා තියෙනවා. තාම අර විදියට මේ සඳහි හිරු පහළ වෙලා නැති අවධියක්. ඔන්න විදිය අවධියක් ගැන සාමාන්‍ය බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඒක ගැන තමයි මේ කියන්නේ. මේ උපමාවට අරන් තින්නේ ඒක. කියනවා මේ සඳහිරු දෙදෙනා මේ ලෝකේ පහළ නොවෙද්ද ඒ තාක් මේ ලෝකේ බැබලීමක් පහළ නොවෙත්. අර විදිහට ආලෝකයක් එළියක් මේ ලෝකේ නැහැ. ඊට පස්සේ කියනවා එකල්හි ඝන අන්ධකාරයක් වෙයි. අන්න මේ සඳහිරු දෙදෙනා නැත්තම් අන්න මොකද වෙන්නේ? අඳුරක් රජ කරනවා මේ ලෝකේ. අඳුර වැඩිම වෙයි. අනේ යම්තාක් මේ ලෝකේ අන්ධකාරයක් පැතිරලා තියුණාද වැඩිම අන්ධකාර සමය තමයි ඔය තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා රෑ දවල් නොපෙනේ. රෑ දවල් පේන්නේ නැහෙනේ. අර නිකන් අර මොනවාදෝ අර කතාවක් තියෙන්නේ නිකන්. අර යම මැරිලා නෝනා ආඩාඩ ඉන්නවලු. යම මැරිලා නෝනාගේ නම යමීලු. සිංහල අර්ථෙන් කිව්වද ඉංග්‍රීසි අර්ථෙන් කිව්වද දන්නේ. එසේ නමුත් මේ අන්න නෝනා අඬ ඉන්නවලු. ඉතින් රයක් දවාලක් නැහැනේ. ඉතින් අඬනවලු අනේ අදන මැරුණේ අදනේ මැරුණේ අදනේ මැරුණේ කිකින් අඬ ඉන්නවලු. ඉතින් මේ කතාවේ හැටියට මේ ලෝකය මැවපු දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද කාටද කෙනෙක්ද මේක බලා ඉන්න බැරි තැන මේ හැමදාම අඬන්නේ අදනේ මැරුවේ කියලානේ. බලා ඉන්න බැරි තැන කරේ රයක් දවාලක් මැව්වලු. අනේ ඊට පස්සේ අඬනවලු ඊයේනේ මලේ ඊයේනේ මලේ පෙරේදානේ මලේ කියලා. ඔන්න ටික ටික ඇඬිල්ල අඩු වෙලා ගියා. අර රැය දවල් ගෙවෙනකොට නොදැනීම අමතක වෙලා ගියා. අන්න ඒ වගේ රැයක් දවල්ක් හොයාගන්න බැරි අඳුරු කාලයක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා අන්න මාස අඩමස් නොපෙනේ. මේ විදියට අන්න මාසයක් අර්ධ මාසයක් කියලා ඔය හඳේ ගමනින් එහෙම තීරණය කරනවානේ. ආ මෙන්න පුර පොය තමයි පහුනේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ආ ඔන්න ටික ටික හඳ හඳ මැකි 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 ගිහිල්ලා අන්න යම් කිසි විදියක අඩ හඳක් දවස් 8ක් ගෙවෙනවා. ගෙවුනහම ඔන්න 8වක ආව 8වක තමයි ඉන්නේ එතකොට. ඊට පස්සේ ආපහු නැතිලා 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 ගිහිල්ලා සම්පූර්ණ චන්ද්‍රයා තුරුදහන් වෙලා ගිහිල්ලා ඔන්න ඊට පවදාට කියන අලුත් හඳක් පෑවුවා. අලුත් හඳක් පෑවුවා. අන්න අලුත් අර විදියට හඳක් මතුවෙන්න පටන් ගත්ත නැවතත්. ඊට පස්සේ මතුවෙලා 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 ඇවිල්ලා ඔන්න පුර අටවකක් එනවා. භාගයට පිරෙනවා. ඊට පස්සේ එහෙම එහෙම ඇවිල්ලා තමයි ඔන්න පුර පොහයක් මතුවෙන්නේ. ඉතින් ඔන්න විදියට ආ මාසෙකට පොහය හතරක් දාලා තියෙනවා, පනවලා තියෙනවා චන්ද්‍ර මාස. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් ඒ විදිහේ මාසයක් පනවන්න පුළුවන්ද මේ දේවල් නැත්තම්? අන්න මාස අර්ධ මාස හොයන්න බෑ, ගෙවෙනවා දැනගන්න බෑ. ඊට පස්සේ කියනවා ඍතු. දැන් මේ ඉන්නේ නිම්හාන ඍතුවේ. සාමාන්‍යයෙන් මේ අපි ජීවත් වෙන ඉන්දියාව, ලංකාව ඒ ප්‍රදේශයට උනත් ඍතු තුනක් පනවලා තියෙනවා. මොනවාද ඍතු තුන? අන්න මේ ගිම්හාන ඍතුවක් තියෙනවා. ඊට පස්සේ ඔන්න වර්ෂා කාලයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න සීත කාලයක් තියෙනවා. හේමන්ත, වස්සාන, හේමන්ත ගිම්හාන වස්සාන කියලා අන්න සීත කාලයක් උණුසුම් කාලයක් වැසි කාලයක් කියලා පනවලා තියෙනවා. ඉතින් ඒ විදිහේ ඍතු මාරු වීමක් මේ පැතිවලත් තියෙනවා. කාලෙකට හීතලව දෙසැම්බර් කාලෙට ඊට අසවන 10 වැඩි වෙලා දැන් ඉතින් මේ දවස්වල නම් ඉතින් පෝරණුවේ දාලා වගේ ඊට පස්සේ ආපහු අන්න ඊළ වැසි සමයක් පටන් ගන්නවා. ඉතින් ඒ විදිහේ ඍතු ඊට අවුරුදු ඍතු තුනක් ඉදිරිය එකතු වෙලා අවුරුද්දක් හැදෙනවා සංවස්සර කියලා තමයි කියන්නේ. ඒවා හොයන්න බෑ නොපෙනේ කියලා මෙන්න මේ විදිහට ඒ දවස්වල තියෙන ස්වභාවයක් ගැන භාග්‍යතුන් වහන්සේ කියනවා. ඊට පස්සේ කියනවා යම් කලක යම් තැනකදී මේ සඳහිරු දෙදෙනා මේ ලෝකේ පහළ වුණාද ඉපදුනාද අන්න ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? ඒකාන්තයෙන් යම්කිසි බැබලීමක් ආලෝකයක් මේ ලෝකේ පහළ වුණා. මේ ඝන අඳුරක් තියුණාද? ඒ ඝන අඳුර දුර වෙලා ගියා. අඳුරෙහි වැඩිවීමක් තියුණාද? ඒක නැති වෙලා ගියා. රෑදවල් නොපෙනීමක් තියුණාද? රෑදවල් පෙනෙන්න ගත්තා. මාස අඩමස් නොපෙනීමක් තියුණාද? ඒව පෙනෙන්න ගත්තා. ඍතු අවුරුදු නොපෙනීමක් තියුණාද? ඒව පෙනෙන්න ගත්තා කියලා ඔන්න උපමාව දුන්නා. දැන් මේ උපමාවක් දුන්නේ මේ සඳහිරු දෙදෙනාගේ පහළ නොවීම පිළිබඳ කතාවක්. ඊට පස්සේ කියනවා යම් කලෙක මේ අරහත්තු සම්මා සම්බුදු කෙනෙක් තථාගත කෙනෙක් මේ ලෝකයේ පහළ නොවෙද්ද ඒ තාක් මේ ලෝකයේ මහත් ආලෝකයක් පහළ වෙලා නැහැ. මේ විදිහට මහත් වූ දීප්තියක් පහළ වෙලා නැහැ. එකල්හි ඝන අඳුරක් වෙනවා. අඳුර වැඩිම වෙනවා. ඒ තාක් මේ ධර්මය දැකීමක් දෙසීමක් පැනවීමක් තැබීමක් විවරණය කිරීමක් බෙදීමක් කුඩුකුරු කිරීමක් නැහැ. අන්න මොකද්ද මේ කියන්නේ? මේ තථාගත කෙනෙක් පහළ නොවුන ලෝකෙක ස්වභාවය තමයි කියන්නේ. මේ විදිහට බුදු කෙනෙක් පහළ වෙලා නැති ලෝකෙක ආලෝකයක් නැහැ, එළියක් නැහැ, දීප්තියක් නැහැ. එකල්හි ඝන අඳුරක් වෙනවා. අඳුර වැඩිම වෙනවා. මේ විදිහට ධර්මයක් දැකීමක් දෙසීමක් පැනවීමක් ලැබීමක් විවරණය කිරීමක් බෙදීමක් කුඩුකුරු කිරීමක් නැත කියලා භාග්‍යතුන් වහන්සේ යම්කිසි විදියක අන්න බුදු කෙනෙක් පහළ වෙලා නැති ලෝකයක් පිළිබඳ සඳහන් කරන ඔය අන්ධකාරය කියන වචනෙත් එක්ක හරි හරියට ගැළපිලා යන ඔය කියන කතාව. ඊට පස්සේ ආලෝකය කියන වචනෙත් එක්කත් හරි හරියට ගැළපිලා යනවා. ඒ විදිහේ දෙයක් ඔතන සඳහන් කරනවා. එහෙම කියලා කියනවා යම් කලෙක යතෝචකෝ භික්කවේ තථාගතෝ ලෝකේ උපජ්ජති. යම් කලෙක මහණෙනි මේ තථාගත කෙනෙක් මේ ලෝකේ ඉපදුනාද අරහං සම්බුද්ධෝ මේ අරහං සම්මා සම්බුද්ධ වෙන තථාගත කෙනෙක් ඉපදුනාද අත මහතෝ ආලෝකස්ස පාතු භවෝ හෝති මහතෝ පබස්ස ඕබාසස්ස සමා වෙන මහතෝ ඕබාසස්ස කියලා තමයි කියන්නේ. අන්න මේ විදිහට තථාගත කෙනෙක් පහළ වුණාද අන්න මහත් වූ ආලෝකයක් පහළ වුණා, මහත් වූ ඕබාසයක්. අන්න අර විදිහ ආලෝකයක් එළියක් දීප්තියක් පහළ වුණා කියලා අන්න කියනවා. අන්න මේ විදිහට අඳුරක් තියුණාද ඒ අඳුර දුරු වෙනවා. අඳුරෙහි වැඩිවීමක් තියුණාද ඒ දේ නැති වෙලා යනවා. අර විදිහේ ඒකාන්තයෙන්ම ධර්මයක් දැකීමක් දෙසීමක් පැනවීමක් ලැබීමක් විවරණය කිරීමක් බෙදීමක් උඩුකුරු කිරීමක් වෙයි කියලා අන්න අර දීපු උපමාවට මේ උපමේය සම්බන්ධ කිරීමක් කරනවා. අන්න අර විදිහේ සඳහිරු නැති ලෝකයක් ගැන කියලා ඒකට සම්බන්ධ කරනවා මේ බුදුන් නැති ලෝකයක්. එහෙම නැත්නම් මේ ධර්මයේ නැති ලෝකයක්. ඊට පස්සේ අන්න සඳහිරු පහළ වුණාද එළිය පහළ වෙනවද කියලා ඒකට සම්බන්ධ කරනවා බුදුන් පහළ වුණාද ධර්මය පහළ වුණාද. අන්න ඒ වගේ තමයි මේ ක්‍රියාවලිය කියලා ඔන්න ඔය විදිහට යම්කිසි පැහැදිලි කිරීමක් භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් අපි බලමු මෙන්න මේ කියන කතාව අපේ ශක්ති ප්‍රමාණයෙන් තව තව ටිකක් විස්තර කරගන්න. සාමාන්‍ය ඔය ලෝකය ගැනනේ කියන්නේ. ලෝකෙට ආලෝකය දනවන කොටස් තුනක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඉර මේ ලෝකේ එළිය කරනවා. චන්ද්‍රයා මේ ලෝකේ එළිය කරනවා. අර විදිහට යම් කිසි විදියක බුදු කෙනෙක් පහළ වුණාද ධර්මයේ පහළ වුණාද ඒ දෙත් මේ ලෝකේ එළිය කරනවා. කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. මේ විදිහට ආලෝකයක් දෙන ප්‍රභව තුනක් තියෙනවා කියලා සඳහන් කරනවා. අන්න ඒ ප්‍රභව තුන පිළිබඳ කතාවක් තමයි මේ උපමා උපමේ විදිහට ගලපන්නේ. හැබැයි ඔක උපමා උපමේ විදිහට ගැලපුවේ නැතත් මේ ලෝක කියන ලෝකෝ ලෝකෝ කියලා ඔය ප්‍රකාශ කරනවානේ මේ ධර්මයේ. එතකොට මේ ලෝක කියන එකේ අර්ථය අර විදිහට මේ අපේ අත්දකින ලෝකයේ වෙනුවට අර මේ විදිහට අපි කියන්නේ ඉන්ද්‍රිය හයක ලෝකයේ වෙනුවට මේ අන්ධකාරය කියන අර්ථෙත් ගන්න පුළුවන්. අඳුරක්. අඳුර තමයි ඔතන තියෙන්නේ. ලෝකේ ලෝකේ කියලා කියපු පමණින්ම අඳුර තමයි ප්‍රකාශ වෙන්නේ. ඔය කෙනෙක් ඇවිල්ලා කියන්නේ මේ ලෝකේ කොහමද, මේම කොහමද ලෝකයක්ද, මේකත් ලෝකයක්ද කියලා ඔය කියන්නේ. ඒ කියන්නේම අන්ධකාරය ගැන, නොදැනීමක් ගැන තමයි ඔය කියන්නේ. එතකොට මේ විදිහේ මේ අන්ධකාර ලෝකෙකට ආලෝකය දනවන ප්‍රභව තුනක් තියෙනවා. මොනවද? අන්න ඊර සඳ මේ ලෝකය එළිය කරනවා. ඒ වගේම තමයි මේ ධර්මය මේ ලෝකේ එළිය කරනවා. අන්න එතකොට ලෝකෝ ආලෝකෝ. අර විදිහට අඳුර එළිය අතර කතන්දරයක් තමයි මේ තියෙන්නේ. අඳුරක් තියුණා, ඒක එළියකින් ප්‍රතිස්ථාපනය කළා. මේ විදිහට අන්ධකාරයක් තියෙනවා, ඒ අන්ධකාරය එළියක් බවට පරිවර්තනය කරනවා. ඉතින් ඔන්න ඕක තමයි මේ ධර්මයේ ක්‍රියාවලිය, මේ පුහුණුවේ ක්‍රියාවලිය. අපි මේ කරන වැඩේ, අපි මේ කරන පුහුණුව, එහෙම නැත්නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තනිකරම අර අඳුර වෙනුවට එළිය පිළිබඳ කතාවක් තමයි තියෙන්නේ. මේ අඳුර වෙනුවට එළිය පැනවීමක් පිළිබඳ කතාවක්, මේ අන්ධකාරය වෙනුවට අන්න මේ ආලෝකයක් පිළිබඳ කතාවක්. ඒකනේ ඔය කියන්නේ සාමාන්‍ය කෙනෙක් ඔය ධර්මය දැකගත්ත, දැනගත්ත වෙලාවලදී ඒ කෙනා කියන ප්‍රකාශයක් තියෙනවා. අභික්ඛන්තං භෝගවතම, අභික්ඛන්තං භෝගවතම. අන්න මේ විදිහට හරි මාගේ භාග්‍යතුන් වහන්ස, හරි මාගේ භාග්‍යතුන් වහන්ස මේ විදිහේ අන්න යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ, වසා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ, අර විදිහට අතරමං වෙච්ච කෙනෙක්ට පාර පෙන්නවා වගේ, මේ විදිහට අන්ධකාරයේ තියෙන තැනක ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කියලා ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අන්න මෙන්න මේ කියන කතාව. දැන් මෙතනත් තියුණනේ උඩුකුරු කළා නැහැ, යටිකුරු කළා තියෙන්නේ, වසා තියෙන්නේ කියලා, අඳුරක තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ඒ යටිකුරු කරපු එක උඩුකුරු කළා පෙන්නනවා. මේ වසා තියෙන එක ඇරලා පෙන්නනවා. මේ විදියට මේ අන්ධකාරයක තියෙන එකට එළියක් ගහලා පෙන්නනවා. එතකොට ඔන්න ඒ නිසා තමයි අර භාග්‍යතුන් වහන්සේ ධම්මචක්කේ කියන කොටත් නැවත නැවත ප්‍රකාශ කරනවා. අන්න පඤ්ඤා උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි කියලා ඔන්නෝ වචන ගණනාවක් තියෙනවානේ. මෙන්න එළියක් පහළ වුණා මහණෙනි මට. මේ විදිහට ප්‍රඥාවක් පහළ වුණා මහණෙනි මට. මේ විදිහට විද්‍යාවක් පහළ වුණා මහණෙනි මට කීකේ. නැවත 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 ඔය පාඩේ ප්‍රකාශ කරනවා, සඳහන් කරනවා. තනින් තන තනින් තන නැවත නැවත සඳහන් කරනවා. මෙන්න මේ අඳුර වෙනුවට එළියක් ඇති වුණා කියන අදහස තමයි මේ කියන්නේ. ඒතර ලෝක ආලෝක කියන වචන දෙකත් එක්ක තමයි මේ යන්නේ. අඳුර එළිය අතර කතාවක්. ඒ කතන්දරේ තමයි මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මෙච්චර කාලයක් අඳුරක් තමයි රජ කළේ. අවිද්‍යා අන්ධකාරය කියලා කියන මේක හත්පසින් වටකොට සිටියේ වෙයි. මේ අඳුර මේ විදියට වට කරලා තියෙන. වට කරලා තියෙන හරියට නිකන් බිත්තර, බිත්තර ගෙඩියක බිත්තර කට්ටේ කොහොමද වැසීම. අන්නේ වගේ මේ අවිද්‍යා අන්ධකාරයෙන් මේ බිත්තර කට්ටකින් වහලා තියෙනා වගේ වහලා තියෙනවා. අන්න ඒ වහපු අන්ධකාරේ කඩා බිඳගෙන කොහොමද එළියට යන්නේ කියන ප්‍රතිපදාව. මේ අන්ධකාරය වෙනුවට එළියක් කොහොමද රජ කරවන්නේ කියන ප්‍රතිපදාව. ඒකනේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ අවිද්‍යා බිත්තර කට්ට බිඳගෙන එළියට ආපු, අපේ කාලේ එළියට ආපු පළවෙනි කුකුල් පැටියා මම කියලා සඳහන් කරනවා. මෙන්න මේ අන්ධකාරයෙන් හත්පස වට කරන ලද්දේ වෙයි. මේ විදිහට මේ බිත්තර කට්ටකින් වගේ වහලා තියෙනවා. ඒක කඩාන බිඳගෙන යන්නේ කොහොමද? ඒක කඩාන බිඳගෙන මේ විදිහේ ආලෝකයක් පතුරන්නේ කොහොමද කියන සරල විමසීම, ඒ පරීක්ෂණේ, ඒ ප්‍රතිපදාව ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ ප්‍රතිපදාව තමයි නැවත නැවත සිද්ධ කරන්න උත්සාහ ගන්න. ඉතින් එන්නේ ප්‍රතිපදාව අපි බලමු. එහෙනම් මේ එළිය අඳුර වෙනුවට එළියක් විහිදුවන්නේ කොහොමද? මේ නොදැනීම වෙනුවට දැනීමක් ඇති කරන්නේ කොහොමද කියන පරීක්ෂණය, ඒ මාර්ගය පුළුවන් විදියට ශක්ති ප්‍රමාණෙන් පැහැදිලි කරගන්න. සාමාන්‍ය අඳුරක ස්වභාවය මොකද්ද? අඳුරක කල් ගෙවනකොට වරදිනවා, පැටලෙනවා වැඩි, අඩුපාඩු වෙනවා වැඩි, පැටලිලා වැටෙනවා වැඩි, තුවාල වෙනවා වැඩි, අර විදියට එහෙම හිලිලා හැප්පෙනවා වැඩි. මොකද හේතුව? මේ තැනත්තා මේ අන්ධකාරයක වැඩ කරන්නේ, අඳුර තමයි රජ කරන්නේ. එතකොට අනතුරු වෙන එක ස්වභාවිකයි, වැරදීම් වෙන එක ස්වභාවිකයි, අර විදියට අපහසුතා මතුවෙන එක ස්වභාවිකයි. සමහර වෙලාවට ජීවිතේ පවා නැති වෙලා යන්න පුළුවන්. මොකද අන්න මේ තැනත්තගේ ඇස් පේන්නේ නැහැ, මේ තැනත්තා එහෙ මෙහෙ අතපත ගාමින් වැඩ කටයුතු කරනවා. තියන්නේ වගේ අතපත ගෑමක් තමයි ඔය සාමාන්‍ය මේ ප්‍රතිපදාවට බැස නොගත් පිරිස සිද්ධ කරන්නේ. ඒගොල්ලෝ යම් කිසි විදියක අතපත ගෑමෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. අතපත ගෑම තුලින් යම් කිසි කොමාරි යැපිලා ඉන්න උත්සාහ ගන්නවා. අර විදියට පැටලි පැටලි වැරදි වැරදි නමුත් මොන මොනවා හරි කරගෙන ඉන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් ඊයේ වගේ ඔසොන් පෝය ඊයේ වගේ පාරට බැස්සනම් ඉතින් ඔබ දැක ගන්න පුළුවන් හොඳට. අම්මේ තියෙන සම්දර්ශනයක් බයිසිකල් වල අරවෑ මේවෑ නැගලා එහාට මෙහාට යනවා, එහාට මෙහාට යනවා, නැවත නැවත ගමන් කරනවා, අර විදියට කටයුතු කරනවා. බලන්න අමුතු දර්ශනයක් තමයි ඒක. අන්න කොහොමද මේ කට්ටියගේ වැඩ කටයුතු, කොහොමද මේ එක එක්කෙනා මේ විදියට ක්‍රියාවත් වෙන්නේ කියලා. ඉතින් ඒකත් ඉතින් හොඳයිනේ අප්පා. දැන් අවුරුදු ගණනාවකින් ඉර වෙලා කොටු වෙලා ඉඳලා මේ අන්ත එළියට බැස ගන්න පුළුවන් වුණා. ඒකත් ලොකු දෙයක්නේ. බංකොලොත් පාටක් නැති බැරි පාටක් නම් පේන්නේ නැහැ. අර කවුදෝ ඇවිල්ලා ආධාර දෙන්නද කොහෙද ඇවිල්ලා ඇවිල්ලා තියෙන්නේ වැරදි දවසක. බොරු කතාවද දන්නෙත් නැහැ. වැරදි දවසක ඇවිල්ලා බලනකොට මේ හැම තැනම දන්සල්ලු, හැම තැනම මේ විදිහේ සම්දර්ශනලු. ඉතින් කල්පනා කළාලු කිසිම දුප්පත් කමක් නැහැ, කිසිම නැති බැරි කමක් නැහැ මේ දන් දෙන විදියට කියලා. ඒව අවශ්‍ය නැහැ කියලා තීරණය කරාලු ආධාර දෙන්න. ඉතින් ඒ විදිහ අමුතු දෙක, අමුතු ස්වභාවයක මේ තැනත්තා කල් ගත කරනවා. ඔය දන්සල් දුන්නේ නැහැ කියලා ඇත්තටම ඒ අන්නේ වෙන වැඩන්නේ ඕක පිටිපස්සේ. පොඩ්ඩක් ෂොට් එකක් දාගෙන අර කොඩියක් වනවන පොඩි ජොලියක් පාටියක් දැමා වගේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. ඒ හැම තැනම පාටි, අර ගොල්ලොත් දාගෙන පාටියක් දාලා මමත් පාටියක් දාන්න ඕනි කියලා මේ ගෙවල් හතර පහෙන් පහෙන් වගේ තියෙනවා දන්සලක්. එහෙම කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් ඒ අන්ධකාරේ තියෙනවා. ඒ අන්ධකාරය ස්වභාවිකයි. ඒ වැරදින පැටලින එක ස්වභාවිකයි. ඔය ආරවුල් කියන ඒවා ස්වභාවිකයි. ඇක්සිඩන්ට් කියන ඒවා ස්වභාවිකයි. දෙයිය පොඩි ගමනක් ගියා. බස් එකක් දැම්මා දැමිල්ලක්. සාමාන්‍ය ඔය බස් කාර්යෝ යන්නේ නිකන් ඔළුව ගියා නම් කඳ කොහොමත් එනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ අර මොටෝ එක. ඔළුව ගියාම කඳ කොහොමත් එනවා. ඉතින් මං කිව්වා රියදුරු මහත්තයා බලන්නකෝ දාපු දැමිල්ල මරුනේ කියලා. ඊට පස්සේ ඒ කියනවා සයින්නාස අර බස් එකේ ගහලා තියුණානේ සබ්බම් පහය ගමනියන් කියලා. ඒ තාලෙට තමයි ගියේ. ආසියල් ආතහැරේ ආයුත්තේ වෙයි. ආයෙක තමයි බස් එක පිටිපස්සේ ගහලා තියෙන්නේ. අනේ ඒ තාලෙට තමයි යා ඩ්‍රයිව් කරන්නේ. සියල්ල අතහැර යන්න වෙනවා. කොහෙලයි හරි. ඒක තමයි ක්‍රමවේදේ. ඉතින් ඔය අන්ධකාරේ. ඔය වෙසක් දවසකට, පොසොන් දවසකට පොඩ්ඩ එළියට බහලා බලන්න තියෙන විකාරේ. ඕක තමයි ඔය කියන අන්ධකාරේ. හරියට එළියක් හරි දැනුමකින් වැඩ කරනවා කියලා පේනවා. පෙවුනට මොකද ගිහිල්ල ඇව්වොත් මොකද්ද ඔය කරන්නේ මොකද්ද ඔකේ අර්ථය කියලා කියාගන්න බෑ. එහෙම නෑ, කරන නිසා කරනවා, අනිත් කට්ටිය යෙදිලා ඉන්න නිසා යෙදිලා ඉන්නවා. ඔය රැළ යන ගමනනේ තියෙන්නේ, රැළ හර්ඩ් ඔක තමයි වැඩේ. අන්න ඒ විදිහේ අන්ධකාරයක් රජ කරන ලෝකයක් තමයි මේක. ඒ විදිහේ දෙයක් හරි ස්වභාවික ලෝකයක් තමයි මේක. නැවත නැවත ඒ වගේ දේවල් අපිට දැකලා පුරුදුයි, දැන පුරුදුයි. ඉතින් ඒ වගේ ලෝකෙක මේ මිනිස්සු පිළිගන්නවත් සූදානම් නැහැ නේ. මෙහෙම අන්ධකාරයක් තියෙනවා, මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දන්නෙත් නැහැ, පිළිගන්න සූදානමකුත් නැහැ ඒගොල්ලෝ. එහෙම නොදන්න පිළිගන්නවත් සූදානම් නැති ලෝකෙක හැබැයි කීප දෙනෙක් මේකේ ප්‍රශ්නයක් ගැටලුවක් දකින්න වෙන්න පුළුවන්. දැන් ඔය සාරිපුත්ත මොග්ගල්ලාන කතාවෙත් අන තියෙන්නේ ඒ දෙදෙනත් ඉන්දිය අර මහා පාටියක. අද කාලේ හැටියට කියනවා නම් පාටි කියන එක වචනෙටත් වැඩිය අර නිකන් වෙනස් විදියක අර්ථයක් තියෙන්නේ. නිකන් හෙළු ඇලි පාටියක්, බීලා දඟලන පාටියක්, ඔන්න වගේ පාටියක් තමයි ඒක. එතකොට ඒ වගේ තැනක තමයි ඉන්දියේ ඒගොල්ලෝ. ඒ වගේ තැනක ඉන්දියට මොකද මේගොල්ලන්ගේ හිත ඒ ක්‍රියාවලිය, ඒ ක්‍රියාවලිය අගය කරේ නැහැ. ඒගොල්ලන්ගේ හිත ඒ ක්‍රියාවලියෙන් දුරස් වෙලා තමයි කල්ගත කරේ. ඔන්න ඔය පරිවර්තනයේ වෙච්ච ටික දෙනෙක් ඉන්නවා මේ ලෝකෙ. ඒ පරිවර්තනේ එයා දන්නේ නැහැ මේ ධාර්මික අදහසක් නැත්තම් මේ ප්‍රතිපදාවක් යම් කිසි මේ තමුන් තුළ පහළ වෙලා කියලා එයා එහෙම දන්නේ නැහැ. හැබැයි එයාට තේරෙනවා මේක හරියන මඟුලන්නක් නෙමෙයි. කියන වගේ යම් කිසි හැඟීමක් මේ තැනත තුළ තියෙනවා. අරකේ ඉන්නේ, අර අරක මැද්දේ ඉන්නේ. ඒ මැද්දේ ඉඳියට මොකද? එයාට යම් කිසි විදියක මේක ප්‍රිය නැහැ. මේ දේ මේ තැනත්තාගේ හිත අර විදියට යම් අගය කරන්නේ නැහැ. ඒ දේ මේ තැනත්තා මේ විදියට මුලා වෙන්නේ නැහැ. ඉන්නවා නම් තමයි අරකේ වුණාට මොකද්දෝ දුරස්ත භාවයක් තියෙනවා. ඔන්න ඕක යම් කිසි විදියක අමුතු විදිහේ අපි කියන්නේ අර පරිණාමයක් සිද්ධ වෙන්න යන අවස්ථාවක් තමයි. මේ තැනත්තා මේක දකිනවා, මේකෙ මොකද්දෝ අවුලක් තියෙනවා. මේකෙ මොකද්දෝ නොතේරෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා මේකෙන් දුරස් සිතක් සහිතව මේ තැනත්තා මේ අඳුර තුලම ගත කරන්නේ. හැබැයි තාම මේක තුලනේ තාම ඉන්නේ. එහෙම තමයි කල් ගත කරන්නේ. ඒ විදිහට තමයි ඉන්නේ මේ තැනත්තා. නමුත් මේ තැනත්තාගේ හිත ඒ ක්‍රියාවලියේ බැඳිලා නැහැ. අන්න බුදු කෙනෙක්ගේ වචනේ අහන්න සූදානම් අවස්ථාවක්, මේ ධර්මය පහළ වෙන්න සූදානම් අවස්ථාවක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට ගිහිල්ලා ඒ වගේ තැනැත්තෙට අන්න මේ විදිහේ බුදු කෙනෙක්ගේ වචනයක් අහන ලැබුණොත් මේ තැනත්තා ෂණිකව මෙන්න මේ අඳුරේ ඉඳලා ආලෝකයේ දිහාවට ගමන් කරන්න පටන් ගන්නවා. අඳුර වෙනුවට ආලෝකය බාරගන්න මේ තැනත්තාගේ හිත සූදානම්. ඉතින් එහෙම පරිවර්තනයක් අපි අපේ ජීවිතවලත් යම් අවධියක තියෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඒ විදිහ අත්දැකීම් කාට කාටත් ඇති කියලා හිතෙනවා. මොකක්දෝ 아무තු මන්සන්ධියකට ස්ථානයකට ඇවිල්ලා ඉඳියා. කොහෙට හැරෙනවාද කොහෙට යනවාද කියන ප්‍රශ්නේ මතුවෙලා තියුණා. අර විදියට අර අන්ධකාරයක ඉඳියට ඒ අන්ධකාරයෙන් දුරස් වෙච්ච හිතක් තියුණා. එහෙම ඉන්නකොට දවසක යම්කිසි අවස්ථාවක මොකද්දෝ හේතු කාරණා ටිකක් මතපදනම් වෙලා අපිට කියන්න බෑ මෙහෙම මෙමය මෙහෙම මෙමය මෙහෙම මෙමය මේක නිසා තමයි උනේ කියලා. ඒ වුණාට නොදන්නා හේතු කාරණා ටිකක් මොකද්දෝ ධර්මතාවයක් වැඩ කරනවා. වැඩ කරනකොට ඔන්න ඇහෙනවා අර විදියේ බුදු කෙනෙකුගේ වචනයක්. ඔන්න ඇහෙනවා මේ ආලෝකය පිළිබඳ කතාවක්. අන අර හිත සූදානම් අර දේ බාර ගන්න. මේ හිත සූදානම් ඒ දේ බාර ගන්න. එහෙම නැත්නම් අර දන්සලක ගිහිල්ලා ඔය බණේ කිව්වට වැඩක් නැහැ. එතන ඒ සූදානම් පිරිසක් නොඉන්න වෙන්න පුළුවන්. එතකොට ගෝ 100,000 ගණනක් අතරේ කීප දෙනෙක් ඉන්න ඕක බාර ගන්න. 100ක් 200ක් ගාවට ගිහිල්ලා කිව්වොත් අන සමහර විට 10ක් වගේ පොඩි පොඩි අදහසක් ඇති කර ගන්න පුළුවන්. ඒකෙනුත් කීප දෙනෙක් බොක්කේම බාර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. මෙන්න මේ තැනැත්තාගේ හිත මේ පරිවර්තනය වෙන්න සූදානම්. එහෙම නැත්නම් අන්න අර අපි කියන්නේ දැලඹුවෙක්. කොළයක ගහක එල්ලිලා කකා කකා යනවා. එල්ලිලා කකා කකානේ යන්නේ. ඒ කකා කකා යෑම හරියටම හරි ඔය යන අන්ධකාර ක්‍රියාවලියට. කකා කකා ගිහිල්ලා කොවිලා හැරි මේකට මේ කෑම එපා වෙනවා. අනේ එපා වෙච්ච අවස්ථාවේදී අන්න පරිවර්තනයක් වෙන සූදානම්. අර වෙදී අපි කියන්නේ රූපාන්තරණයක් වෙන්න සූදානම්. අනේ රූපාන්තරයට සූදානම් නැති කෙනෙක්ට කියලා වැඩකුත් නැහැ ඕක. ඒක නෙවෙයි සමහරු ඇවිල්ලා අහනවා. ඔය ඔවා ඔය ඉතින් ඇත්ත තමයි. ඔව් ඉතින් කිව්වා නම් තමයි. ඒ වුණාට අපි තාම මේ ඉවර නෑනේ, කාලා ඉවර නෑනේ කියලා කියනවා. ඉතින් ඒගොල්ලන්ට බලෙන් දෙන්න යන්න එපා අප්පා. ඇයි එහෙම කරන්නේ? මේවා කියන්න ඕනේ කකා කකා යන්. කකා කකා යන් කියලා කියන්න ඕනේ. කාලෙකට කලින් කෙනෙක් අහනවා මේ 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 විදිහට මේ මම මේ මේ ප්‍රතිපදාව නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඒක කරන්න හිතෙන්නේ නෑලු. මේක කරාන විදිහට හිතෙන්නේ වෙන වෙන වැඩ කරන්නලු. ඒ මේ ජොලි කරන්නලු, පාටි දාන්නලු, ඒ වගේවලු හිතෙන්නේ. අර විදිහට මේ මේ බීලා නටන්නලු හිතෙන්නේ. ඉතින් අහනවා කොහොමද ඒක වෙනුවට මේක ගන්න කියලා. ඉතින් එයාට කියන්න තියෙන්නේ පාටිම දාන්න, බීලාම නටන්න. ඔහොම නටාගෙන නටාගෙන යනකොට අන්න දාගෙන දාගෙන යනකොට පාටි දවසක එපා වෙන්න පුළුවන්. මේක ඇති කියලා හිතෙන්න පුළුවන්. ඉතින් අවස්ථාව උදා වෙන්න එපා. එහෙම නැතුව අර දැලඹුවෙක් වලලා බලෙන් අර කෝසයක් අතට දාලා වැහුවයි කියලා සමනලෙ බිහි වෙන්නේ නැහැ. නෑ එහෙම වෙන්නේ නැහැ. ඒ සඳහා යම්කිසි කාලයක් දිය යුතුයි. එහෙම නැත්නම් පොඩි තරුණ වයසේ ඉන්න කට්ටියට ඊයේ දෙමාපියද්ද කොහෙද අහනවා මේ තරුණ වයසේ ඉන්න කට්ටිය. මේගොල්ලෝ මේ විදියට විවිධ දේවල් ඔස්සේ මුලා වෙනවා. මොකද කරන්නේ? ඒවා කොහොමද විසඳන්නේ කියලා අහනවා. ඒ විසඳන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය ප්‍රශ්නේ නගන කට්ටිය ඒ දවස්වල කරපු කෙලි ටික බැලුවොත් දැන් කාලින් නෙවෙයි හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඔය ලෝකේ එහෙම වෙනසක් නැහැ. ඒ දවස්වලත් විවිධ දේවල් තිබුණා මේ ස්වරූපෙන් නොවෙන්න පුළුවනි. ඒවා හොඳට ඒවැ රජ කරගෙන ඉඳපු පිරිස්නේ ඔය ඉන්නේ. දැන් අද කාලේ විවිධ දේවල් තියෙනවා. ඉතින් එතකොට අර මහා කකුලෝ පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා වගේ එහෙම කිව්වට මොකද? අනේ ඒ දරුවා සූදානම් නැහැ. ඒ අවදීදී ඒක බාර ගන්න. එයාට යම්කිසි විදියක අර තියෙන්නේ හෝමෝන් එක ප්‍රශ්නයනේ තියෙන්නේ. මෙච්චර කල් තිබුණේ ඩයිපර් ඉෂුස්, දැන් තියෙනවා හෝමෝනල් ඉෂුස්. අන්න අලුත් හෝමෝන් ටිකක් පහළ වෙලා, අලුත් හැඟීම් ඉතිලි ටිකක් පහළ වෙලා මේකත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා එයා ඉගෙන ගන්න කාලයක්. ඉතින් ඒ කාලෙදී මේ බලෙන් ගෙනහල්ලා භාවනා කරෙව්වට හරියන්නේ නැහනේ. ඒ ළමයි එහෙම එන්නේ නැහැ. අන්න පොඩි කාලේ නම් පොඩක් දෙන්න පුළුවන්. අර කියන දේ අහන කාලයක් තියෙනවනේ ඔය 6-7 වගේ පයින්කොට ඒක නැති වෙලා යනවා. අටේ පන්තිය කියන්නේ කොහොමත් ගොඩ ගන්න බැරි පන්තියක්. සාමාන්‍යයෙන් අටේ පන්තියට ආවා කියන්නේ හරි වැඩේ හරි දැන් ඉතින් අද නැතු යන දිහාගේ යන දීලා බලා ඉන්න තමයි තියෙන්නේ. නමුත් අර පොඩි වයසේදී අන්න කියන දෙයක් අහන වයසේදී සමහර විට මේ වගේ පණිවිඩයක් දුන්නත් අර පරීක්ෂාව පටන් ගත්තට පස්සේ ඔවා අහන කාලයක් නෙමෙයි. ඉතින් එයාට ඒක අහලා කරලා යම්කිසි විදියක තේරුම් ගන්න අවස්ථාවක් දෙන්න ඕනි. ඒ දවසක ඒ දරුවා පරිවර්තනය වෙන්න පුළුවන්. එයා බාර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ යම්කිසි විදියක මේ අන්ධකාරයේ ගිලිලා කටයුතු කිරීම තුළින්ම මේ ලෝකයේ ගිලිලා කටයුතු කිරීම තුළින්ම මේ ලෝකේ පාවෙච්ච මේ අඳුරේ ඉන්දියාට අඳුරේ හිට බැඳලා නැති පිරිසක් බිහි වෙලා එනවා. ඒ පිරිස මතු වෙනවා. අන්න ඒ කෙනෙක්ට මේ බුදු කෙනෙක්ගේ වචනේ ගෝචර වෙනවා. ඒ කෙනෙක් මේ බුදු කෙනෙක්ගේ වචනේ බාර ගන්නවා. ඉතින් එන්නේ විදිහේ විපරිණාමයක් පරිවර්තනයක් කර විදිහේ රූපාන්තරණයකට සූදානම් කෙනෙක්ට තමයි මේ වචනේ ගෝචර වෙන්නේ. අන්න එයාට මෙතනින් එහාට තව ටිකක් පාර පෙනනවා. ඔය අන්ධකාරයේ එපා වෙච්ච එක නම් හරි පුතා. හැබැයි ඔතනින් වැඩේ ඉවර නැහැ. ඔය පාටියට හිට බැඳපු නැති එක නම් හරි පුතා. හැබැයි ඔතනින් වැඩේ ඉවර නැහැ කියලා අන්න බුදුරජාණන් වහන්සේ යම්කිසි විදියක මාර්ගයක් ප්‍රතිපදාවක් අපිට පෙන්වලා දෙනවා. අන්නේ මාර්ගය ප්‍රතිපදාව මොකද්ද කියන එක තමයි ඉතින් ප්‍රශ්නේ. ඒ පුහුණුව කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. මේ විදියට අඳුරක් වෙනුවට එළියක් රජ කරවන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මට මේ පහුගිය දවසක හම්බුණා මේ විදිහේ අලුත්ම කෙනෙක්ට, උණු උණුවේ මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආපු කෙනෙක්ට, උණු උණුවේ මේ විදියට මට මේ ආලෝකයේ රජ කරන විදියක් කියලා දෙන්න කියලා ආරාධනා කරපු කෙනෙක්ට, ආයාචනා කරපු කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ දීපු කමටහන. හරි ලස්සනයි. ඒක කියන්නේ මෙන්න මේ විදිහ කතාව. මොකද්ද? මෙන්න මේ කායගත සති කියන වචනේ එතන පාවිච්චි වෙනවා. දැන් සති කියන වචනේ නම් මෙතන ඉන්න කොට දෙනෙක් දැනගෙන ඉන්නවා වෙන්න පුළුවනි. සති කියන්නේ සිහිය කියමුකෝ. සිහිය. ඈ සිහියක් මයින්ඩ්ෆුල්නස් කියලා කියමුකෝ. හරිද? එතකොට කායගත සතිනේ කියන්නේ. මේ කායගත සති කියන එකේ අදහස මොකද්ද? කය අනුව ගියපු සිහියක්. කය අනුව ගියපු සිහියක් තමයි බුදුරජාණන් වහන්සේගේ වචනේ. කායගත සති. අත් නොහැර කටයුතු කරන්න, අත් නොහරින්න හික්මෙන්න කියලා මේ තැනැත්තට බුදුරජාණන් වහන්සේ අනුග්‍රහයක් නැත්නම් කමටහනක් දෙනවා. දෙන කමටහන මොකද්ද? කායගත සතිය අත් නොහැරින්න හික්මෙන්න කියන කමටහන තමයි දෙන්නේ. එතකොට අන තව වචනයක් එතන යොදලා තියෙනවා. සිසිල් ඌ නියුණු කායගත සතිය නැත්නම් සිසිල් ඌ නිවෙන කායගත සතිය අත් නොහැරෙන්න හික්මෙන්න කියන වචන ටික තමයි භාග්‍යතුන් වහන්සේ එතන යොදන්නේ. විශේෂණ පදයකුත් දාලා තියෙනවා මේ විදිහට. සිසිල් ඌ නියුණු මේ කායගත ස්වභාවයක්, සිසිල් ඌ නියුණු ස්වභාවයක් ඇති මේ කායගත සතිය අත්හරින්න එපා, අත් නොහැරෙන්න හික්මෙන්න කියන කමටහන මේ අලුතෙන්ම ආපු ගෝලයට, මේ අලුත්ම කෙනාට බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. කාටද කියලා මම නොකිය ඉන්නම්කෝ. ඒවා ඒක නම ඕන්නේ නැහෙනේ. හරි. කෙසේ නමුත් අන්න ඒ විදිහේ කමටහනක් භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවා. ඉතින් ඒ කමටහන හරි ගැළපෙනවා අපි අපිටත්. මෙතන අලුත් කෙනෙක් ඉන්නවා නම් එයාටත් ගැළපෙනවා හොඳට. මේ කායගත සතියක් අත් නොහරින්න මං හික්මෙනවා කියන කමටහන. ඕක වඩා ගන්න පුළුවන් නම්, ඕක හුරු කර ගන්න පුළුවන් නම්. දැන් මේ සති කියන වචනේ ගත්තොත් කෙලින්ම එළිය කියන අර්ථේ, සති ආලෝකය කියලා අපි කියන්නේ එළිය කියන අර්ථේ තියෙනවා. ඒතර අපි හිතමු වෙනදා අන්ධකාරයක ගිලිච්ච කාමරයකට අපි ටෝච් එළියක් එළිය කරා වගේ මුළු කාමරේම ඒක ආලෝක වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ටෝච් එළිය වැදිච්ච තැන විතරක් ආලෝකමත් වෙනවා. ටෝච් එළිය වැදිච්ච තැන විතරක් එළියක් ඇති වෙනවා. ඉතින් ඒ ටෝච් එළිය පිහිටෙන් ඔන්න පොඩි පොඩි දේවල් අඳුර ගන්න පුළුවන්. මෙතන නම් පූසෙක් ඉන්නවා. මෙතන තියෙනවා මේසයක්. මෙතන තියෙනවා පුටුවක් කියලා. ඔන්න ඒ විදිහට මේ කාමරේ ඇතුලේ තියෙන ඒවා පමණකට තැන හඳුන ගන්න පුළුවන් මේ ටෝච් එළිය පිහිටෙන්. එතකොට ඔන්න ඔය සති ආලෝකය තමයි එල්ල කරන්නේ. කොයි දිහාවටද එල්ල කරන්නේ? කායගත සති කියලා කියන්නේ කය අනුව ගියපු, කයට කයේ දැනීම අනුව ගියපු සිහියක් ආලෝකයක් පුරුදු කරනවා. ඕක තමයි පුහුණුව. එතකොට එක එක්කෙනා කියනවා ආලෝකය නම් ඉතින් හැම දැනටම ගහන්න පුළුවන් නේ කියලා වගේ එහෙම අර්ථකින් තමයි ගොඩ දෙනෙක් කතා කරන්නේ. නමුත් එහෙම අවශ්‍ය නැහැ. මොකද අර ටෝච් එළියෙන් බෑ අර මුළු කාමරේම ආලෝකමත් කරන්න. මේ මුළු අන්ධකාරයම එහෙම එකපාරට අයින් කරන්න බෑ. ඒ වෙනුවට අර භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන කමඨාන බාර ගන්න. මොකද්ද භාග්‍යතුන් වහන්සේ දීලා තියෙන්නේ? කියන්නේ මේ කය අනුව ගියපු සීයක් තමයි පවත්තන්නේ කියන්නේ. ඒක අත් නොහරින්න හික්මෙන්න කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ওই කායගත සති සූත්‍ර කියලා එහෙම වෙනම සූත්‍රයක් තියෙනවා. හරි ලස්සනයි කියලා බලන්න පුළුවන්. ඒකේ කියලා 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 අරන් ගිහිල්ලා ගිහිල්ලා කියනවා මේකම ඇති අන්න නිවන් දක්වාම, අරහත්වේ දක්වාම කමටහනක් තමයි මේක කියලා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රමාණවත් ඒ කමටහනම ඇති කරන කෙනෙක්ට නැවත නැවත හුරු කරන්න ඕනේ. නැවත නැවත පුරුදු කරන්න ඕනේ. එතකොට අපි හිතමු මේ කය අනුව ගියපු සිහියක් පුරුදු කරනවා නම් දැන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වක මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න වෙන්න පුළුවන්. එතකොට අපි හිතමු ඕකෙන් අහවර වෙලා නැගිටිනවනේ වෙලාවක. එතකොට මම මේ වාඩි වෙලා ඉඳලා නැගිටින බව දැනගන්න පුළුවන්. බරපතල ප්‍රශ්නයක් ඕක. සාමාන්‍ය වෙයි රිට්‍රීට් වලට එහෙම ගියාම අලුත් පිරිසක් එහෙමම මම කියනවා දැන් සීන් වාඩි වුමු කියලා. වාඩි කරලා විනාඩි 15 20ක් තියලා ඉවරලා දැන් කියනවා දැන් ඔය ඉන්න ඉරියව්ව තියෙනවනේ දැන් ඔය වාඩි වෙච්ච ඉරියව්ව. දැන් ඕක හිටගෙන ඉන්න ඉරියව්වකට පාවිච්චි කරවන්න වෙනස් කරවන්න පුළුවන්ද සිහියෙන්? අනේ මගේ මේ කය වාඩි වෙලා ඉන්න ඉරියව්වකින් හිතගනින් ඉරියව්වක් බවට පරිවර්තනය වෙනවා කියන කය අනුව ගියපු සිහියෙන් මේ දේ කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බෝලයක් දානවා. දැම්මට පස්සේ මේ මිනිස්සුන්ට නැගිට ගන්න බෑ. වටපිට ආය බලන වටපිට එකෙක් වන් නැගිටින්ද, මම නැගිටින්න කගිහිල්ලා මම උල්ලයිද කියලා ඔන්න ඔය විදිහේ වටපිට බැලිල්ලක් තමයි සිද්ධ වෙන්නේ. හරි අලංකාරයක් තියෙනවා ඒකේ. එතකොට දැන් මේ වෙන්දා විදියට නැගිටින්න බැරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. නැගිටින්න නැගිටින්න, හැබැයි නැගිටින බව දැනගන්න, මේ කයේ කොහොමද මේ ඉරියව්ව වෙනස් වෙන්නේ කියන එක දකින්න. එතනින් ඉවරද කායගත සතිය? නෑ, දැන් හිටගෙන ඉන්නවා. දැන් හිටගෙන ඉඳලා වතුර ටිකක් බොන්න යනවා කියමුකෝ. දැන් යන්නේ කොහොමද? ඇවිදගෙන. ඒ බව දැනගන්න පුළුවන්ද? ඔන්න මම දැන් පියවරෙන් පියවර පියවරෙන් පියවර තියාගෙන තියාගෙන මේ විදියට වතුර ටිකක් බොන තැනට යනවා. ගිහිල්ලා කෝප්පේ අතර ගත්ත කියමු. දැන් කායගත සතිය මොකද්ද? දැන් මගේ මේ කෝප්පයක් නැති අතට මං කෝප්පයක් අරගත්තා. දැන් කෝප්පය රඳවගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න වතුර පුරවනකොට වතුර වැටෙනවා. ඊට පස්සේ වතුරේ සිසිල් බව අතට දැනෙනවා. ওই විදිහට කෝප්පේ බර වැඩි වෙනවා කියලා දැන හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න කෝප්පේ කටට ලං කරනකොට ඔන්න කෝප්පේ ලං වෙන විදිහ දැන හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ කෝප්පෙන් වතුර උගුරක් කටට හලා ගත්තාම වතුරේ සිසිල් බව, ඒ ගිලිනකොට වතුර දැනෙන විදිහ දැන හඳුන ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අත් නොහැර කායගත සතියක් පුරුදු කරන්න කියන කමටහන තමයි භාග්‍යතුන් වහන්සේ දෙන්නේ. එතකොට කෙනෙක් හිතනවා එහෙනම් ඔක්කොම නවත් සොලෝ එකේ කරන්න වෙනව නේද කියලා. අතපය වාංගුණ නැති වෙලා ගිහිල්ලා අමුතු එකක් එන්න පටන් ගන්නවා. එහෙම එකක් නැහැ, සාමාන්‍ය විදිහට කරන්න. ඊට පස්සේ වටපිට කට්ටියත් බලනවානේ භාවනා මධ්‍යස්ථානෙට යන්න කලින් නම් හොඳට ඉඳියා, දැන් පොඩ්ඩක් අවුල් වගේ. බණ අහන්න කලින් නම් හොඳ ඉන්දිය මනුස්සයා දැන් පොඩ්ඩක් අවුට් වගේ කියලා එහෙම ප්‍රශ්න මතු වෙනවා. නෑ එහෙම වෙන්න ඕනේ නෑ. මේ වෙනුවට සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරන්න, වෙනදා වතුර බොන විදියටම බොන්න. හැබැයි වෙනදා වතුර බොනකොට සිහිය තියුනේ කොහෙද? කයානුව ගියපු සිහියක් තියුනේ නෑ. දැන් කයානුව ගියපු සිහියකින් වතුර බොන්න. වැටලුවක් නෑ. අර විදියට නිකන් මේ බෙත් ගන්න එක යන්න යන්න ඉඩ තියෙනවා ගෙදර කට්ටිය නැත්තම්. බේට් ටිකක් අගමු නේද කියලා එක කියන්නේ ඉඳ තියෙනවනේ. දැන් මේ මනුස්සයා මෙච්චර කල හොඳට ඉඳියා, මොකද්ද අවුලක් තියෙනවා. අනේ ඉතින් ඔය භාවනා කරන්න යන කට්ටියට මතුවෙන ලෙඩේ තමයි ඕක. දැන් වතුර ටිකක් අබී ගන්න බෑ, මොකද අර කායගත සතිය පවත්වන්න ගිහිල්ලා. එහෙම එකක් නෑ, සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන ඉන්න, සාමාන්‍ය ආකාරයෙන් කටයුතු කරන්න. කරන අතරේ බලන්නකො මේ කය අනුව ගියපු සිහියක් අත් නොහැර කටයුතු කරන්න පුළුවන්. අත් නොහැර කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. එතකොට අත් නොහැර කිව්වහම මෙතන කෙනෙක් හිතන්න පුළුවන් අපිට නම් බෑ, අපිට වර්ධිනවා අත්හැරෙනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි. අදිෂ්ඨානේ අත් නොහැර කියන අදහස ගන්නකො. ඒ කියන්නේ මේක කරන බව අත් නොහැර කටයුතු කරනවා. දවසක් දෙකක් නෙමෙයි, සතියක් දෙකක් නෙමෙයි, මාසයක් දෙකක් නෙමෙයි. ටිකෙන් ටික උත්සාහවත් වෙනවා. ටිකෙන් ටික හැකියාව වර්ධනය කරගන්න, වැඩි වැඩියෙන් මේ කායෙක ඉන්න පුළුවන්ද මට? කායගත සතියක් අත් නොහැර අදිෂ්ඨානෙන් කටයුතු කරන්න පුළුවන්ද මට මාස කිහිපයක්? අන්න ඒක තමයි නියම කමටහන. එහෙම නැත්නම් ඔය අපි හිතමු දැන් මෙතන ඉඳලා අද දවසේ මේක අහලා එහෙනම් මම කායගත සතිය අත්හරින්නෙම නැහැ මීට පස්සේ කියලා අත් නොහැර ඉන්න දිගටම සිහිය පවත්වන්න කියපු කෙනෙක් ලබන සතිය එන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. එහෙම නෙවෙයි, අදිෂ්ඨානය අත් නොහැර මේක දිගටම කරනවා කියන අදිෂ්ඨානය, ඒ සඳහා ඒ වීරය, ඒක අත් නොහැර කටයුතු කරන්න. වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්, ගැටලුවක් නැහැ. වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්, කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා කියනවා, සඳහන් කරනවා මම මේ විදියට මට ෆෝමල් මෙඩිටේෂන් කරන්න වෙලාවක් ඇත්තෙම නැත. ෆෝමල් මෙඩිටේෂන් සක්මන් විදියට පරයන්ක විදියට මේකේ දෙන්න බෑ මට කියලා ඒගොල්ලෝ සමහර කට්ටිය ඉන්නවා එහෙම. වෙලාවක් හදාගන්න කැමති නැති හින්දාද, නැත්නම් ඕනාවක් නැති හින්දාද, මොනවා හින්දාද මන් දන්නේ, එහෙම කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඒ කට්ටිය අතරෙත් කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා අන්න මේ කය අනුව ගියපු සිහියක් දිගට පවත්වා ගන්න උත්සාහ ගන්නවා. තමගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා. ෆෝමල් මෙඩිටේෂන් කරලා නැහැ, අත්දැකීම් බෙදා හදා ගන්න කිව්වහම හොඳට තේරෙනවා ඒක නොකර ඔන්න කියනවා. ඉතින් එදිනෙදා වැඩක් සිහියෙන් කරපු ආකාරය පිළිබඳ විස්තරයක්. කමක් නැහැ, ඒ මනුස්සය එහෙම හරි කළා තියෙනවනේ, ඒකත් ලොකු දෙයක් නේ. අනේ එහෙම ටික ටික හුරු කරන්න පුළුවන්. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ කොහේ ගියත් කය තියෙනවා. අන්නේ කය අනුව ගියපු සිහියක් අත් නොහැර කටයුතු කරන්න. දැන් පොඩි කට්ටිය එහෙම කියනවා, මම ගියානේ නේපාලෙට, ඒකින්ද මට පෞගේ සති දෙක තුනේ 100 වඩන්න බැරි වුණා. ඉතින් මං ඇවා හිත තියලා ගෙදර ගියාද තියලා ගියාද නැහැ. ඇඟ ගෙදර තියලා ගියාද නැහැ. ඕක කොහෙ ගියත් අරගෙනනේ යන්නේ. ආයෙතකොට නේපාලෙට ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ෆ්ලයිට් එකක ඉඳියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. ට්‍රාන්සිට් එකක ඉඳියා කියලා ප්‍රශ්නයක් නැහැනේ. අවුලක් නැහැ. යانے යන තැන අර විදිහේ අදිෂ්ඨානය අත් නොහැර ඉන්න කෙනෙක්ට, උනන්දු අත් නොහැර ඉන්න කෙනෙක්ට, උත්සාහය අත් නොහැර ඉන්න කෙනෙක්ට පුළුවනි මේ කායගත සතියක් වඩන්න. අන්න ඒ ගමටහන අරගත්තා නම් ඒකම ප්‍රමාණවත් මේ අඳුර වෙනුවට එළියක් රජ කරවන්න. ඒකම ප්‍රමාණවත් මේ කියන අන්ධකාරය වෙනුවට මේ විදිහට ධර්මාලෝකයක් ඇති කරන්න. ඒක ක්‍රමානුකූලයි. ඒක ක්‍රමානුකූලයි. ඒක දවසෙන් දෙකෙන් ඇති වෙන්නේ නැහැ. අර ටෝච් පාර ගාපු පමණින් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ ටෝච් පාර බලපානවා. තවත් ආලෝකය, තවත් ආලෝකය, හොහොම ටික ටික අන්න වැඩියෙන් වැඩියෙන් පුහුණු යෙදෙන කෙනෙක්ට තේරෙනවා ක්‍රමානුකූලව ඔන්න වැඩි වැඩි ආලෝකයක් පහළ වෙනවා. ආලෝකයක් පහළ වෙනවා. වැඩි වැඩියෙන් තමුන්ගේ මේ වැඩ කටයුතු හොඳට පේන්න පටන් ගන්නවා. මම මේ මොනවා ඔස්සේද කටයුතු කරන්නේ? මොනවාද මම මේ වැඩ කටයුතු කරන්න අපි කියන්නේ ඉන්ධන මොනවද කියලා හොඳට පේන්න ගන්නවා. මොන මොන දේවල් ඔස්සේද මේ හඹා යන්නේ? මොනවාද මේ රජ කරන ගොංකම කියලා ටික ටික දැන හඳුන ගන්න පුළුවන්. ඒ ප්‍රතිපදාව ක්‍රමානුකූලව වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අවශ්‍ය. එහෙම නැතුව අපි දවසින් දෙකෙන් මේක කරලා ඉවරනවා කියන එහෙම එකක් ගන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ටික ටික කරන්නකෝ. හොඳටම විශ්වාසයි මේකේ යම්කිසි විදියක ලර්නින් කර්ව් එකක් තියෙනවා. එහෙම නිකන් එකපාරට බටස් ගාලා ඉවර කරන්න බෑ. එහෙම බෑ. එක්ස්පර්ට් කෙනෙක් වෙන්න බෑ දවසින් දෙකෙන්. ඒ වෙනුවට ටිකෙන් ටික පුරුදු කරන්න. ටිකෙන් ටික වඩන්න. එතකොට මේ ශිල්පයේ දක්ෂයෙක් බවට පත් වෙනවා ටික ටික. ඒක හොඳට දැක ගන්න පුළුවන්. මේ විදිහට ක්‍රමානුකූලව තමුන්ට ඒ හැකියාව වර්ධනය වෙනවා. ඔය අලුත් කෙනෙක් මෙහෙට ආවම දවස් දෙක තුන යනකොට එයාගෙන් ඇහුවොත් දැන් කලින්ට වැඩිය පුළුවන්. පුළුවන් හාමුදුරනි. දැන් මට ඉස්සරට වැඩිය පියවර 10ක් 15ක් 100න් තියාගන්න පුළුවන්. හුස්ම 10ක් 15ක් 100න් දැනගන්න පුළුවන්. අර විදිහේ එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් ඒ වැඩි කායගත සතියකින් කටයුතු කරන්න පුළුවන් කියලා එතනත් කියනවා. ඉතින් දවස් 3-4ක පුහුණුවකින් ඉතින් දිගට දිගට මාස 3-4ක් කරොත් අන්න එතකොට ශිල්පේ වර්ධනය වෙලා එනවා. සාමාන්‍ය වෙයි ශිල්පයක අදියර 3-4ක් තියෙනවනේ. පළවෙනිම අදියර මොකද්ද? මෙයාට ශිල්පෙත් නැහැ, නැති බව දන්නේත් නැහැ. අපි හිතමු කායගත සතියකුත් නැහැ, කායගත සතියක් නැති බව දන්නේත් නැහැ. ඊට පස්සේ දෙවෙනි අදියර මොකද්ද? දැන් මේ බණ ඇහුවොත් කෙනෙක් තේරෙනවා කායගත සතියක් නම් නැත. හැබැයි නැති බව දන්නවා දැන්. ඔන්න ටිකක් ආලෝකයක් පහළ වුණානේ. ඒකත් ලොකු දෙයක්. නැති බව දන්නවා. මේක ලොකු ජයග්‍රහණයක්. දන්නේ නැති බව දන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක්. සිල් රකින්න නැති බව දන්නවා. එයාට බේත් අහනවා එතන ගිහට. අර කලින් කී එකේනට බේත් අහන්නෙත් නැහනේ. එයාට බේත් දීලා වැඩක් නැහැ. එයාට බේත් අහන්නේ නැහැ. නමුත් මෙයා දන්නවා සිල් රකින්න නැති බව දන්නවා. බොරු කියවෙන බව දන්නවා. සීයක් නැති බව දන්නවා. අන්න ඒ දැනුවත් භාවය ලොකු ඉදිරි පියවරක්, මහා අහස පොළොව වගේ පරිවර්තනයක් එතනම. අන්න එහෙනම් කායගත සතියක් නැත, නැති බව දන්න. ඔන්න දෙවෙනි පියවර, දෙවෙනි පඩිය කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනුව මේ තැනත්තා උත්සාහ කරනවා. අර විදිහට භාග්‍යතුන් වහන්සේගේ කමඨහන බාරගෙන එහෙනම් මම කායගත සතියක් අත් නොහැර කටයුතු කරනවා කියන උත්සාහය දෙනවා. ඒක වරදිනවා වෙන්න පුළුවන්, දිගට පවත්වන්න බැරි වෙන්න පුළුවන්. නැවත නැවත උත්සාහ කරනවානේ. අන්න මොකද උනේ? දැනගෙන කායගත සතියක් පවත්වනවා. ඔන්න තුන්වෙනි පඩිය. දැනගෙන තමයි මේ කායගත සතිය පවත්වන්නේ, උත්සාහයෙන් තමයි. මේ විදිහට සති කිහිපයක්, මාස කිහිපයක් නැවත නැවත කරගෙන එනකොට අන්න කෙනෙක් කියනවා මම කොහෙදෝ යමින් ඉඳියා, මගේ මම දන්නේත් නෑ මගේ හිත මේ පියවර වල දැනීමත් එක්ක ඉන්නවා. බලනකොට පියවර තමයි මට දැනෙන්නේ නැවත නැවත. වැඩි වැඩියෙන් පියවර දැනෙනවා, වැඩි වැඩියෙන් ඇඟ ඇතුලෙන් හුස්ම දැනෙනවා, බස් එක වාඩි වුණත් හුස්ම දැනෙනවා, වැඩි වැඩියෙන් මේ කයට දැනෙන තොරතුරු දැනෙනවා කියලා මේ තැනත්ත කියනවා. අන්න මොකද්ද දැන්? නොදැන කායගත සතියක්, නොදැනම කායගත සතියක්. අර විදිහට උත්සාහයෙන් තොරවම කායගත සතියක්. ඔන්න ඒ විදිහේ ස්ථාර හතරකින් තමයි ඕනම දෙයක් අපි දැන හඳුනගන්නේ. ඕනම දෙයක් ඉගෙන ගන්න. දැන් අපි හිතමු ඔය සංගීත භාණ්ඩයක් වාදනය කරන කෙනෙක් වුණත් වාදනය කරන්න දන්නෙත් නෑ මොකුත් එහෙම බෑ. දෙවෙනුවට මෙයා උත්සාහයෙන් ටික ටික ඉගෙන ගන්නකොට මෙයා දන්නවා මම වාදනය කරන්න දන්නේ නැති බව දන්නවා. ඊට පස්සේ උත්සාහයෙන් වාදනය කරනවා. වැරදි වැරදි පැටලි පැටලි ටික ටික අන්තිමට අර ලෝක ප්‍රසිද්ධ කෙනෙක් බවට පත් වෙනකොට එයාට තවදුරටත් මේක සංගීත භාණ්ඩේ වෙනම දෙයක් නෙමෙයි. එයාට හිතලා වාදනය කරන්න දෙයක් නෑ. ඒ වෙනුවට ඒක ඇඟේම කොටසක් වගේ. ඇඟේම කොටසක් වගේ ගිහිල්ලා පුටුවේ වාඩි වුණාම ඔන්න සංගීතේ වාදනය වෙනවා. පුටුවේ වාඩි වෙන විතරයි තියෙන්නේ. ඉතින් එන්නේ වගේ ශිල්පයක් ක්‍රමානුකූලව බිහි කරගන්න පුළුවන්. අර විදියට ඉබේම උත්සාහයෙන් තොරවම පිහිටන කායගත සතියක් හදාගන්න පුළුවන්. ඒක ඉතින් මාස කිහිපයක උත්සාහයක් උනන්දුවක්. එහෙම කරනකොට මේතන ඇත්තට පැහැදිලිව තේරෙනවා අන්න අර වෙනදා මේ හිමෙහෙ දුවන හිත වෙනදා අර විදිහට හිතවිලි වල මුලා වෙන හිත දැන් ඉබේම හුස්මට එනවා. වැඩි වැඩියෙන් පියවර දැනෙනවා. වැඩි වැඩියෙන් මේ කය තොරතුරු දැනෙනවා. අන්න මොකද උනේ අර භාග්‍යතුන් වහන්සේගේ කමටහන අන්න අපි තුල යම් කිසි විදිහක ස්ථාපනය වුණා. එතනින් අදහස් වෙන්නේ නැහැ වැඩේ ඉවරයි කියලා. නමුත් ඒ ස්ථාපනය වීම ලොකු දෙයක්. එතනින් එහාට තව තව මේක Java කවන්න පුළුවන්. තව තව Java කවන්න පුළුවන්. Java කවන්න කවන්න මොකද වෙන්නේ? අර අඳුර දුරු වෙලා ආලෝකය ටික ටික වැඩි වැඩියෙන් පහළ වෙනවා. දැන් අපි හිතමු අඳුරු කාමරයකට ටික ටික එළියක් පහළ වුණොත් මොකද්ද වෙන වෙනස? දැන් මේ දවස්වල අරුණ අන්න අරුණ කොයි වෙලාවෙද තියෙන්නේ? 5:20 ගානද කොහෙද මේ දවස්වල යන්නේ? අරුණ කියන්නේ නිකන් අර ඉස්සෙල්ලා හසේ පොඩි සලකුණක් පහළ වෙනවා. ඔන්න එළිය පහළ වෙනවා. කියලා සලකුණක් පහළ වෙනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව ඔන්න ගස් අතරින් සුදු පාටට නිකන් අහස ටික ටික පේන්න ගන්නවා. තාම පොළවට එළිය වැටිලා නැහැ හරියට. අන්න එහෙම එහෙම ගිහිල්ලා ටිකෙන් ටික ආලෝකයක් පහළ වෙනවා බලන්න. එතකොට අර අඳුරේ එහෙ මෙහෙ පැටලි පැටලි ගියපු කෙනෙක් අර විදියට අමාරුවෙන් වැඩ කටයුතු කරපු කෙනෙක් දැන් බොහොම පහසුවෙන් විවේකයෙන් ටෝච් එලි මුකුත් ඕනේ නැහැ. යාට වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඇයි ඒ? අන්න අර අන්ධකාරය වෙනුවට එළියක් ආපු නිසා. දැන් පය පැටලෙන්නේ හේතුවක් නැහැ. ඔන්න ඔය සරල වෙනස වෙන්නේ. එතකොට මේ ලෝකේ මේ තැනත්තා ජීවත් වෙනවා. මේ පිස්සෝ පිහාට්ටු අතර ඉන්නවා. හැබැයි මේ තැනත්තාට අර වෙනදා තරම් ප්‍රශ්නයක් ගැටලුවක් පය පැටලෙන ගතියක් එහෙම ගිල්ල හැප්පෙන ගතියක් වෙහෙස පීඩා ගතියක් නැහැ. අරකේම තමයි ඉන්නේ. අරකේම තමයි ඉන්නේ. අනේ කොහෙවත් පැටලෙන්නේ නැහැ. කොහෙවත් අර විදිහට පැටලිලා කටු කටු ගතියක් එන්නේ නැහැ. කටු කරෝසන ගතියක් නැහැ. අර විදිහට කටු උඩිනුත් කටු යටිනුත් කටු පැතිනුත් කටු කොහෙත් කටු කියලා එහෙම එකක් නැහැ. මේ වෙනකොට ඔහේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. දැන් ඔකට හොඳ උදාහරණයක් මට හම්බුණා පහුගිය දවසක. අනේ අපි හිතමු අර අන්ධකාරය රජ කරන කෙනෙක්ට පොඩි වැඩක් බාර දීලා තියුණා. ඉතින් මේ දැනත්තා අනේ අම්මේක නිකන් අර මම මේ ජනාධිපතිකම් කරනවා වගේ ලොකුවට තමයි ඒක කරන්නේ. අරේ වැරදෙනවා, මෙහෙ වැරදෙනවා, පරක්කු වෙලා අරගෙන එනවා, දුවගෙන එනවා, දාඩිය පෙරාගෙන එනවා, වැරදි එකක් උස්සන් එනවා. ඔන්න ඔය විදිහට දකින්න පුළුවන්. මොකද අර අන්ධකාරය අර පැටලෙනවා. හැමතැනම කකුල යන යන තැන පැටලිලා දැන් වැටෙනවා, ලිස්සනවා. ඔය විදිහ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඒ වැඩේම වෙන කෙනෙක්ට බාර දුන්නා. ටිකක් යම් කිසි දියක ආලෝකයක් පහළ වෙච්ච කෙනෙක්ට කියලා කිව්වා අපි. එයාට බාර දුන්නා. බාර දුන්න දවසේ ඉඳලා මේ මනුස්සයා මේ වැඩේ කරනවාද කියලා හොයන්න බෑ. හැබැයි වෙලා. අර සම්දර්ශනේ මොකුත් නැහැ. ඉතින් අපරාධයේ විදිහේ සම්දර්ශනයක් නැති වුණේ ඇයි කියලා කෙනෙක් හිතෙන්නත් පුළුවන්. දැන් මේ වැඩේ වෙන්නේ නැද්ද දන්නේ නැහැ කියලා කෙනෙක් සැක වෙන්න පුළුවන්. නමුත් බලන්න බලනකොට වෙලා. අන්න ඔය කියන සරල වෙනස විතරයි අවශ්‍ය වෙන්නේ. විස්තර පැටලි පැටලි දඟලගෙන නටාගෙන වෙන මොකද්දෝ කර කර ඉඳියා. දැනුත් වැඩේ නම් වෙනවා. හැබැයි කරාද දන්නෙත් නැහැ. මිනිහා කොහෙද කියලා දන්නෙත් නැහැ. වැඩේ වෙනවා. අන්න ඕක තමයි නියම වෙනස. ඕක තමයි නියම පරිවර්තනය. ඒ වුණාම අන්න ඒ අපි හිතමු අර බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළුණා කියලා මේ ලෝකේ හොයාගන්න එක ලේසි නැති වෙන්න පුළුවනි. ආරයන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ හොයාගන්න එකත් ලේසි නැති වෙන්න පුළුවනි. මොකද හේතුව අර පැටලෙන්නේ නැහැ නේ කොහෙවත්. අර විදිහේ මහා සම්දර්ශනයක් පේන්නේ නැහැ. මොකද්දෝ එකක් වෙලා නම් තියෙනවා. වැඩේ වෙලා තියෙනවා. කොහොම වුණාද, කවුරු කරාද, කොහොමද දන්නේ. නිකන් හරියට නිකන් දෙයියෝ ඇවිල්ලා, අර සක්‍රය ඇවිල්ලා ඊයේ රාත්‍රියේ මවලා ගියාද කියලා හිතෙන්න පුළුවන්. මොකද අර 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 ආලෝකය තුලින් වැඩ කටයුතු කරන්නේ. එච්චර දඟලන දෙයක්, පැටලෙන දෙයක්, හොයලිස්සන්න දෙයක් නෑ මේකේ. අන්න ඒ වෙනස අපේ ජීවිත නිවන සුළුයි. අන්න ඒ වෙනස අපේ හිත තුළ සාමයක්, සැනසීමක් රජ කරවන සුළුයි. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ, මේ ලෝකේ අඳුරක ගෙවිලා තිබුණා. මේ විදිහට අන්ධකාරය මේ සත්‍යෝ වෙහෙස පීඩාවෙන් කල්ගත කරා, කෙන්ද්‍රි ගගා ඉන්දියා. නමුත් දැන් ඔන්න එළියක් පහළ වුණා. මේ විදිහට ධර්මය පහළ වුණා. ඒ පහළ වීමත් එක්කම මේ සත්‍යෝ අර විදිහේ එළියක, පහසුවක, අර විදිහේ වෙහෙස පීඩාව අඩු තත්ත්වයක වැඩ කරගන්නවා. ඒ විදිහේ පරිවර්තනයකට ලක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ පරිවර්තනයක් සඳහා අපි අපිටත් මෙන්න මේ විදිහේ කායගත සතියක් අත් නොහැර කටයුතු කරන්න, මේ විදිහට වැඩි වැඩියෙන් ආලෝකයක් පහළ කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වෙනුවෙන් අද දිනේ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒක මාතෘකා කරගත්තේ අපේ මේ ජීවිතයේ ස්වභාවය. මොකද්ද මේ ස්වභාවය? අපිත් යමක් බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම, ඒ පිළිබඳ හඹා යනවා. එවිට ඉතින් නොයෙකුත් අපහසුතා ඇති වෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රිය අප්‍රිය පුද්ගලයන් හමු වෙන්න පුළුවන්, ඔවුන් සමග කටයුතු කරන්න සිදු වෙනවා. මෙලෙස පීඩාවට වෙහෙසට පත්වෙච්ච අයට යම් ආලෝකයක් සෙවීමට පෙළඹෙනවා. නමුත් එවැනි පරීක්ෂණයකට පෙළඹෙච්ච කෙනෙක් යම් ආගමක්, දහමක් වැනි දෙයක් සරණ ගිහිල්ලා තාවකාලික සතුටක් ලබනවා. ඔය අතරම ඒක ඉතින් අන්ධ භක්තියක් කියලත් කියන්න පුළුවන්. ඔය අතරෙම යම් පිරිසක් යම් දාර්ශනික මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ අඩුව පුරවන්න. කොහොමද නර්තන, කලාව, සංගීත, තර්කය මේ ආදියෙන් මේ පුරවන්න උත්සාහ කරනවා. මෙවැනි පසුබිමක තමයි බුදුන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. පහළ වෙලා වෙනත් ආකාරයක ප්‍රතිපදාවක් කියා දෙනවා. ඉතින් අද දිනේ මාතෘකා වුණේ කොහොමද මේ බුදුන් වහන්සේ මේ ප්‍රතිපදාව කරන්න අපිට පුරුදු කරන්නේ කියලා. ඉතින් වැඩසටහනට සම්බන්ධ නායකයේ පහසුතක යම් සාරාංශගත කිරීමක් කරනවා දේශනාවේ. ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි බුදුන් වහන්සේ කියනවා, මහණෙනි, ඉරුසඳු නොපවතීද? එවැනි කාලයක් තුළ මහත් වූ අන්ධකාරයක් පවතිනවා. පෑදාවල් පිළිබඳව වෙන් කිරීමක් කරන්න බෑ, බෙදීමක් ඇති කරන්න බෑ කියලා. නමුත් යම් කලෙක ඉරුසඳු පහළ වේද මහත් වූ ආලෝකයක් පවතිනවා, බෙදීමක් දකින්න පුළුවන්, රෑදහවල් වෙනස, උතු අතර වෙනස්, මේ සියල්ල දකින්න පුළුවන්. එලෙසම බුදු කෙනෙක් පහළ වුණාම ආලෝකයක් හට ගන්නවා, අඳුර දුරු වෙනවා, ධර්මයේ ඇසීමක්, ධර්මයේ දෙසීමක්, බෙදීමක්, උඩුයටු කිරීමක්, යටිකුරු කිරීමක් සිදු කරන්න පුළුවන්, දකින්න පුළුවන් කියලා බුදුන් වහන්සේ පවසනවා. ලෝකයට ආලෝකය දෙන ප්‍රභව තුනක් තිබෙනවා. මොනවාද මේ? ඉර, සඳ, බුදු කෙනෙක්ගේ පහළ වීම. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා කොහොමද අපිට මේ මාර්ගය, අඳුර දුරු කර ආලෝකය දකින්න කියා දෙන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා, මෙහෙම ආලෝකය හොයන්න පළමුවෙන්ම එන කෙනෙක්ට තමන් තුළින්ම යම් පරිවර්තනයක් ඇති වෙනවා, යම් සිතිවිල්ලක් ඇති වෙනවා. අඳුරේ ඉන්නේ, අඳුර නිසා වෙහෙසටපත් වෙනවා, අඳුර යතපත ගානවා, කිසිම දැක්මක් නැහැ. ඉතින් එහෙම එන කෙනෙකුට තමන් තුළින්ම ඇතිවන ඒ පරිවර්තනය, ආලෝකය දකින්න ඇතිවන කැමැත්ත ඇතිවෙච්ච කෙනෙකුට කොහොමද මේ පළවෙනි උපදේශ ලෙස මොකද්ද දෙන්න කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඒක තමයි කායගත සතිය. ඉතින් එහෙම කායගත සතිය කියන එකක් මොකද්ද පුරුදු කරන්නේ? මේ කය තුළම සතිය පවත්ව ගන්න. ඉතින් මුලිකම එය අපහසු වෙන්න පුළුවන්. නමුත් නැවත නැවත උනන්දුවෙන් දිනපතා මේක වඩනකොට තමන් තුළම මේ નિરાයාසයෙන්ම මේ කායගත සතිය ඇති වෙන්න පුළුවන්. ඊට පසු තමන් කරන වැඩකදී, ආහාර ගන්නකොට, ඇවිදිනකොට, මේ සෑම අවස්ථාවකදීම මෙම කායගත සතිය දිගටම පුරුදු කරන්න පුළුවන්. එම පුරුදු කරන කෙනෙකුට නොසැලී වීරයෙන් යුතුව මේ කරොත් අවසානයේ ආලෝකය නැත්තම් නිර්වාණ මාර්ගය දක්වාම යෑමට හැකි වෙනවා කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කරා. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කොට අපේ ගෞරවය උදා කරනවා. ඔවෙනෙන් වටිනා ධර්ම දේශනාව ඉදිරිපත් කරා. මීළඟට තිබෙන්නේ මේ සතිය පුරුදු කර කෙනෙකුට කොහොමද ඒක පුරුදු කරන්නේ කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අත්පත්‍රිකාවක් නිර්මාණය කළා තිබෙනවා. එම අත්පත්‍රිකාව මම දැන් ෂෙයා කරගන්නම් සියලු දෙනාත් එක්කම. මෙහෙම සතිය පුරුදු කරන්න උනන්දුවක් ඇති වෙන කෙනෙකුට නිස්සරණමණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් උපදෙස් සහිතව වීඩියෝ පටි දෙකක් නිර්මාණය කළා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා යම් අදහසක් ඇති කරගන්න ඇති කරගෙන වඩාත් වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීම. මේ පුහුණුව පටන් ගන්නකොට දිනකට යම් වේලාවක් වෙන් කරගෙන විනාඩි 5ක් පමණ දිනපතා නොකඩවා මේ පුහුණුව කරන ස්වාමීන් වහන්සේ සඳහන් කරපති වීරයෙන් යුතුව අත්හරින්න නැතුව මේක පුරුදු කරන්න. එහෙම කරලා පැය දෙකක් පමණ කාලයක් සම්පූර්ණ වූ පසු සතියක් ඇතුළත තමන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. කොහොමද මේ අත්දැකීම් ඉදිරිපත් කරන්නේ? සතිමත් ඇවිදීම කොහොමද කරේ? සතිමත් හිඳ ගැනීම කොහොමද කරේ? මූලික අරමුණ ලෙස කුමක්ද ගත්තේ? මේ වීඩියෝ පාඩේ දෙක නරඹනකොට උපදෙස් තියෙනවා. තමුන්ගේ මූලික අරමුණ විදිහට උදරේ පිම්බීම හැකිලිම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපාන සතිය, හුස්ම පදින ස්ථානය, නාසිකාග්‍රේ මෙල් අරගෙන මොනව පටන් ගන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමෙන් කොහොමද පයට දැනෙච්ච වේදනාවල් සංවේදනා මේ සියලුම දේවල්, ඊළඟට බාහිරේ බාධා ඇති වුණාද, එවිට නැවත මූලික අරමුණට ගියේ කොහොමද, මේ සියලු විස්තර ඇතුළත් කරලා තමුන්ගේ වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ වார்த்தාව ඉදිරිපත් කිරීමට Google Form එක සහ email address එක මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. සෑම ඉරිදා දිනකම ධර්මදේශනාවෙන් පසු ගරුරිය ස්වාමීන් වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට මෙම වார்த்தා අපි ඉදිරිපත් කරනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් පෙරවරු 11:30 සිට 1 දක්වා, දවසේ ලද්ද වේලාවෙන් දවස 1:30 සිට 3 දක්වා පැවැත්වෙනවා. සියලු දෙනාටම ආරාධනා කර සිටින්නේ වැඩසටහනට දිනපතා සම්බන්ධ වෙන්න, තමුන්ගේ පුහුණුව සිද්ධ කරන්න. වැඩසටහනට සම්බන්ධ වෙන Zoom link එක රැස්වීම අංකයේ සාමූර පදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඊළඟට තව පත්‍රිකාවක් තියෙනවා, මම ඒක වැඩසටහන යන අතරතුර ෂෙයා කරගන්නම් කොහොමද මේ වාර්තා ලියන්නේ කියලා. ඊළඟට තිබෙන්නේ අද අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කර සිටිනවා අද අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන නිසා.
බොහොම පින්නදී තිරුවන් සරණයි. ගෞරවනීය ධම්ම නම් කියන අවසරයි. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේකින් අවසර ඉල්ලා සිටිනවා ප්‍රශ්නෝත්තර වාරයේ ඉදිරියට ගෙන යාම සඳහා.
හොඳයි නම ගුතාම්ද්‍රෝ එමා එනවා කියලා නිකන් රාවයක් පැතිරලා ගියාට ආවේ නැහනේ.
නෑ වගේ නේ ස්වාමීන් වහන්සේ, මම බැලුව මේ ලිස්ට් එකේ ස්වාමීන් වහන්සේ නැහැ තාම මෙතන. වැඩම කළා නෑ ස්වාමීන් වහන්සේ.
ඉමේල් එකක් එවලා තිබුණා ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ අපහසුයි කියලා සම්බන්ධ වෙන්න.
මම ගුතාම්ද්‍රෝ
මේ සතියේද ලබන සතියෙත් එන්න බෑ කියලා දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. 11 වෙනිදා නම් එන්න බෑ කියලා මට ෂුවර්. ඉමේල් එකේ අර ට්‍රේල් එක මම බැලුවේ නෑ. හැබැයි රාජිකා කියලා තිබුණා අපහසු නම් ධම්මකසල ස්වාමීන් වහන්සේටම අර ස්ටාර්ට් දිගටම කරන්න කියලා.
ආයෙම කියලා තිබුණාද? හරි එහෙනම් ඉතින් මොනව කරන්නද? නේ රාජිකා ගුවා නම් ඉතින්
එහෙමයි ස්වාමීන් වහන්ස, අපි අපිට අද දිනේට එක වார்த்தාවක් ලැබී තිබෙනවා. මම දැන් ඒ වார்த்தාව ඉදිරිපත් කරන්නම් අවසරයි. පරියංකය. හුස්ම රැල්ල වෙත සතිය පවත්වමින් ආනාපාන සතිය ආරම්භ කළෙමි. විනාඩි 20ක් පමණ ගතවන තෙක්ම හුස්ම රැල්ල සියුම් වී නොගොස් පැවතුනි. සිතෙහි නොඉවසිලි බවක් මතුවී තිබුණු බව දුටුහෙයින් ඒ කෙරෙහි සිහිය පවත්වාගෙනම විටින් විට හුස්ම රැල්ල වෙත බැලුවෙමි. සුළු වේලාවකින් සිතේ තිබුණු නොඉවසිලිමත් බව සියුම් වී ගොස් නැති වී ගියේය. හුස්ම රැල්ලද ගෙවි සියුම් බවට පත් වී ගියේය. හිස් බව ඉස්මතු වී පැමිණියේය. හිස් බව මතුවෙත්ම හිස් බව කෙරෙහි කිසියම් අවිශ්වාස මුසු සැක බවක් ඉස්මතු වූ හෙයින් හිතේ මතු වූ සැකමුසු සිතිවිලි ධාරාවද හිස් බවද හුස්ම රැල්ලද යන අරමුණු තුනම කෙරෙහි මාරුවෙන් මාරුවට සිහිය පැවැත්වූයෙමි. ක්‍රමයෙන් මෙම අරමුණු තුනම ගෙවී ගොස් සියුම් වී ගොස් සිත තුළ හිස් බව වඩා බලවත් වී ගියේය. සිත තුළ ඉතාත් සුවපහසු බවක් අත්දුටුවෙමි. එහෙත් එය දැනීම් මාත්‍රයක් ලෙස දකිමින් නොවැළෙමින් එදෙස බැලුවෙමි. භාවනාව නිම කළෙමි. ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය හා ස්තුතිය වේවා. සැමට තෙරුවන් සරණයි. සියලු යහපත වේවා. නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
හොඳයි, එතකොට දැන් ඔය මේ කියන අත්දැකීම හොඳයි. දැන් ඕකේ සඳහන් වෙනවා නොයවසිලිමත් බවක් හිත තුල දකින්න ලැබුණා කියලා. අනේ ඒක ගැන මට යම්කිසි දෙයක් කියන්න හිතුණා. මොකද දැන් ඊයේ දවසේ මටත් ඒ වගේ නිකන් අත්දැකීමක් තිබුණා. නිකන් මේ මොකද්දෝ සිදුවීමක් ඔස්සේ මේ නොයවසිලිමත් බවක් ඒ ඔස්සේ කාගෙන කාගෙන යනවා. ඒක අමුතු කෑමක් නිකන් අර කාගෙන කාගෙන යනවා. නිකන් අර දැලඹුවෙක් නිකන් කොලයක් කාගෙන කාගෙන යනවා වගේ. අන්න ඒ විදිහේ කෑමක්. ඒක කාගෙන කාගෙන නිකන් කාලා මදි නිකන් අපි බලෙන් නවත්තන්න හැදුවට බෑනේ. එතකොට එන්නේ විදිහේ දේවල් විටෙන් විට අපේ හිත තුල මතුවලා එනවා. ඒ කියන්නේ මොකද්ද? මෙයා මේක ග්‍රහණය කළා. ග්‍රහණය වෙලා තියෙන. එතකොට මේ නොයවසිලිමත් බව කොහොමද අයින් කරන්නේ කියන එක අපි සාකච්ඡා කළ යුතු දෙයක්. නැවත නැවත පහදා දිය යුතු දෙයක්. එතකොට දැන් මේ වார்த்தාව එකට හොඳ උදාහරණයක් ආදර්ශයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේ නොයවසිලිමත් බව අයින් කරන ක්‍රමය මොකද්ද? මේක තල්ලු කරලා අයින් කරන්න පුළුවන්. සාමාන්‍ය සාම්ප්‍රදායික උත්සාහයකනේ. දැන් මටත් තේරුණා ඊයේ නිකන් තල්ලු කරලා අයින් කරන්න හදනවා. තල්ලු කරලා අයින් කරන්න නිකන් උමනාවකුත් එනවා ඇතුලේ. ආවට මොකද? ඒක හරියන්නේ නැහැ. මේක නෙමෙයි ක්‍රමවේදේ. මොකද්ද ක්‍රමවේදේ? මෙන්න මේ නොයවසිලිමත් බව බාර ගන්න. මොකක්දෝ සිදුවීමක් වුණා. ඒ හින්දා මේ විදිහේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකත් යනවා කියන අදහසින් ඒක බාරගත්තා නම් තේරෙනවා. අන්න බාරගත්ත පමණින්ම ඒ ඇටිටියුඩ් එකේ වෙනසින්ම අන්න මේ ක්‍රියාවලිය යම් කිසි විදියක නිදහස් වීමක් බවට අපි උපත් වෙනවා ටික ටික. අන්න ඒ නොයසිලිමත් බව බාරගෙන තාම නොයසිලිමත් බව තියෙනවා. හැබැයි කමක් නැහැ. අන්න ඒ අර්ථයේ ඒ වෙනස විතරයි අවශ්‍ය වෙන්නේ. දැන් අපේ අද කාලේ ජීවත් වෙන ලෝකේ එහෙම බාරගන්න සූදානම් ලෝකයක් නෙමෙයිනේ. දැන් පහුගිය දවසක ආටිකල් එකක් තිබුණා, දෙමාපියෝ ජීන් ටෙස්ට් කරලා බලනවා මේ තමුන්ට ඉන්න දරුවා කොයි විදිහේ කෙනෙක්ද කියලා. එයාගේ අඩුපාඩු මොනවා හරි තියෙනවද? මානසික ව්‍යාධි තියෙනවද? කායික ව්‍යාධි තියෙනවද? රෝගවලට තමයි චෙක් කරන්නේ දැන්ට. එතකොට ඒ රෝගවලට චෙක් කළා, ඒ හරි නැත්නම් එයාව ටර්මිනේට් කරනවා. දැන් මේ ලෝකෙ ගිහිලා තියෙන තත්ත්වය බලන්න. දැන් තව කපල් එකක් කියනවා, අපි දැන් එම්බ්‍රියෝස් 7ක් හදලා තියෙන්නේ දැන්ටම අපේ දරුවෝ 7 දෙනාට. ඒගොල්ලෝ ඩිසයිඩඩ් ඔල්රෙඩි. දැන් 4යි ඇවිල්ලා තියෙන්නේ, තාම තව 3ක් තියෙනවා ලැබ් එකේ. ඉතින් ওই විදිහේ ලෝකෙක. ඉතින් අර කෙනෙක් කතා කරලා කියනවා මේ ටෙක්නොලොජි නම් හොඳයි. හොඳයි වුණාට බලන්නේ ඉස්සර කාලේ දෙමව්පියෝ තමුන්ට ලැබිච්ච දරුවා බාරගත්තා. දැන් දෙමව්පියෝ මොකද කරන්න හදන්නේ? දැන් දෙමව්පියෝ ලැබිච්ච දරුවා ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියනවානේ මේ විදිහට. මේ තාක්ෂණය නිසා කියලා මේ ආගමක් දහමක් දන්න කෙනෙක් නෙමෙයි. නමුත් ඒක නක් කියනවා මේ විදිහ දෙයක්. අර වගේ බටහිර රටක කෙනෙක් කියන්නේ මේ. බලන්න මේ විදිහ තත්ත්වයකනේ ඉස්සර ඉඳී තමුන් ලැබිච්ච දරුවා කවුරු හරි බාරගත්ත යාව. දැන් ලැබිට දරුව ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවානේ මේ විදියට සල්ලි නැති දෙමව්පිය හිතනවානේ අපිට සල්ලි නැති හින්දා තමයි මේ විදිය දරුවෙක් ලැබුණේ කියලා. ඉතින් එන්නේ වගේ ලෝකෙක අපි ජීවත් වෙන්නේ. එතකොට ලැබිච්ච දේක් බාර ගන්නවා කියන එක අප්පා ලොවෙත් බෑ කරන්න. කොහොමවත් බෑ කරන්න. අමුතු කතන්දරයක් තියෙනවා එතන. ඉතින් ඒ වගේ ලෝකෙක අපි කොහොමද මේ විදිහ ප්‍රතිපදාවක් වඩන්නේ? මේ වෙහෙස පීඩාවක් වෙන්න පුළුවන්, මේ විදිහේ කාගෙන කාගෙන යන නොයිස් නොයිවසිලිමත් බවක් වෙන්න පුළුවන්. ඒ දේ බාරගත්තොත් තේරෙනවා අන්න ටික වෙලාවකින් ටික කාලෙකින් ඒක දුරු වෙලා යනවා. දුරු වෙලා යනවා. අර බාර ගැනීම ඇටිටියුඩ් එක විතරයි අවශ්‍ය වෙන්නේ. බාරගත්ත ෂණයෙන් අයින් වෙන්නේ නැහැ. නමුත් එයාට එයාගේ ක්‍රියාවලිය අර දැන් හීලින් ප්‍රොසෙස් එකක් වගේනේ ඔක කියන්නේ. ඒ වෙච්ච සිදුවීම මත පදනම් වෙලා හීලින් ප්‍රොසෙස් එකක්. සමහර විට නොයිවසිලිමත් බවක් තියෙනවා. හේතු කාරණා පේන්නෙත් නැහැ. මොකද්දෝ හේතු කාරණා ඇති. දැන් හීලින් ප්‍රොසෙස් එකක් කියන්නේ. ඉතින් ඒ හා හේතු කාරණා වලට ක්‍රියාත්මක වෙන්න දෙන්න එපැයි. ඒ තුවාලේ හොඳ වෙන්න දෙන්න එපැයි. අන්න ඔය ශක්තිය තමයි අපි මේ පුරුදු කරන්නේ. එතකොට මේ නොයිවසිලිමත් බවක් තියෙනකොට, තරහක් තියෙනකොට, දුකක් තියෙනකොට, වෙහෙසක් පීඩාවක් තියෙනකොට මොකද්ද ප්‍රතිපදාව? අන්න ඒ තරහට තියෙන දෙන්න. මේ වෙහෙස පීඩාවට තියෙන දෙන්න, මේ නොයිවසිලිමත් බවට තියෙන දෙන්න, මේ දුකට තියෙන දෙන්න. අන්න ඒක තමයි නිවැරදි ප්‍රතිපදාව වෙන්නේ. අසනීපයක් ආවොත් ඒ අසනීපෙට පොඩ්ඩක් තියෙන දෙන්න ඒක බාර ගන්න. අසනීපයක් ආවම අර බොජ්ජංග පිරිත් කල්පනා ගසජ්ජායනා කළා. ඒක කොහොමාරි පයින් ගහලා එලවන්න හදනවා. නෑ ඒ බොජ්ජංගේ තියෙන්නෙම මේ අසනීපෙ බාර ගන්න කියලා. ඒක ඇහුවාම හොඳ වෙන්නේ ඒ උපදේශ බාරගත්ත මිනිස්සුන්ට. මේක මේ ප්‍රතික්ෂේප කළ වැඩක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේත් බොජ්ජංගේ අහනවනේ. ඇයි අහන්නේ? භාග්‍යතුන් වහන්සේ හිත තුළිනුත් සමහර විට අන්න මතුවෙලා එනවා වෙන්න පුළුවන් මේ ආපු අසනීපේ ප්‍රතික්ෂේප කරනවා කියන හැඟීමක් අනේ විදිහටක් මතුවෙන්න පුළුවන්නේ. ඉතින් කියනවා අර චුන්ද හාමුදුරුවන්ට, චුන්ද පොඩ්ඩක් බොජ්ජංග ටිකක්වත් කියමු කියලා. එතකොට චුන්ද හාමුදුරුව එනම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම බොජ්ජංග අපිට භගවතෝ සම්මදක්කා එවනොහොම තමයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් මේ විදිහේ බොජ්ජංගයක් දේශනා කළා තියෙනවා කියලා ඔන්න එකින් එක කියාගෙන යනකොට සූත්‍ර ඉවර වෙනකොට මොකද වෙන්නේ? අසනීපේ හොඳ වුණා කියලා සඳහන් වෙනවා. මොකද්ද හොඳ වෙන්නේ හේතුව? අන්න මෙච්චර වෙලා මේ අසනීපේ පොඩ්ඩක් ප්‍රතික්ෂේප වෙන ගතියක් හිත තුලින් ඇවිල්ලා තිබුණා වෙන්න පුළුවන්. මේ අසනීපේ විදිහට බාර ගන්න කැමති නෑ. අයියෝ මොකද්ද මේ? හෙට ප්‍රසන්ටේෂන් එකකුත් තියෙනවා, අනිද්දා මේ විදිහේ වැඩකුත් තියෙනවා, මේ සතිය එන බිසි සතියක් අසනීප වෙන්න වෙලාවක් නෑ. ඕකනේ කියන්නේ. يعني plan කළා, schedule කළා, leave annual leave plan කළා අසනීප වෙන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි අසනීප එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ බාර ගැනීම කරන්න පුළුවන් අපිට. අසනීපයක් විදියට බාර ගන්න පුළුවන් නම්, අසනීපේ කියන බණේ අහන්න පුළුවන් නම්, එහෙනම් අසනීපේ කියනවා වැඩ කඩිනු නවත්තන්. එයා ඉන්නේ දැන් order දෙන්නේ ආවිල්ලා. වැඩ කඩිනු නවත්තන්. ඊට පස්සේ අසනීපේ කියනවා කන්න එපා. ඉතින් අපි මොකද කරන්නේ? කොහොම හරි පැන්ඩෝල් ගාලා වැඩ කරනවා. කොහොම හරි වටපිටාවේ කට්ටිය එකතු කරලා අර හරක්ට බම්බු ගහනවා වගේ කොහොම හරි බඩ ටිකක් හරි බඩට ඔබනවා. ඉතින් කාපු වෙලේ ඉඳලා දිරවන්නේ නැහැ. අර විදියට මේ තවත් අමාරුව ඩබල් වෙලා යනවා. මොකද්ද මේ කියන්නේ? අසනීපේ කියන්නේ මොකද්ද? ආහාර එපා කියලා කියන්නේ. ආහාර එපා, දවස් දෙකක් පොඩ ඉමු කියලා කියන්නේ. ආහාර දිරවීමට මට ශක්තිය වැය කරන්න බෑ කියලා මේ කියන්නේ. ඒක අහන්නේ නැහැ නේ. ඕක තේරෙනවානේ අප්පා, බල්ලෙක්ට තේරෙනවානේ ෂොක් එකට. බල්ලෙක් අසනීප වුණාම කන්නේම නැහැනේ. කන්නේම නැහැ. අපේ කට්ටිය ගිහිල්ලා කට ළඟට තියලා බලනවා. දිවේ පොඩ්ඩක් ගාලා බලනවා. අනේ බලන්න ඕනේ මූණේ දාන ඇක්ෂන්ස් ටිකේ වෙලාවට එපා. පා බං කිව්වනේ එපා කියලා. ආ එපා යකෝ. අන්න ඕම එක්ස්ප්‍රෙෂන් එකක් තමයි බල්ලගේ ඉන්නේ. පොඩ්ඩක් බලන්න. ඌ කියන්නේ මොකද? ඌ මේ අසනීපේ කියන බණේ අහලා ඌ කියනවා මේ කෑමට සුදුසු වෙලාවක් නෙමෙයි මේක. ඔය ඇඟේ තියෙනවා මාසයක්වත් අඩුම ගානේ යැපෙන්න පුළුවන් ආහාර පොඩ්ඩක් ඉන්න කියලා තමයි මේ බල්ලා කියන්නේ. කන්නන් පස්සේ කන්නන් හොඳ වුණාම කියලා තමයි මේ බල්ලා කියන්නේ. ඒක තේරෙන්නේ නැහැ නේ අපිට. අසනීපයක් වුණාම අර sick like a dog කියලා කියන්නේ නිකන් ඉංග්‍රීසියෙන් එහෙම එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. ආ sick like a dog. අනේ වුණාම ඉතින් නිකන් බල්ලෙක් වගේ ඉන්න වෙන්නේ අර බුතියක නෑ කිලිලා. දවසක් දෙකක් තුනක් ඉන්නකොට අන්න මේ ශරීරෙම කියනවා දැන් ආහාරයට සුදුසුයි. දැන් ආහාර ටිකක් ගමු කියලා ප්‍රකාශ කරනවා. අපි මොකද කරන්නේ? අසනීප වෙච්ච වෙලාවේ ඉඳලා කල්පනා කරනවා මැරෙයිද දන්නේ නැහැ. ඒක එළම්ම ගැරුණොත් මැරෙයිද දන්නේ නැහැ. අයියෝ අද දවල්ට කා ගන්නම් බැරි වුණා මොනවා හරි ටිකක් බඩට දා ගන්න ඕනි කියලා. මොන හොමනේ කටයුතු කරන්නේ? නෑ, ওই වේලක් දෙකක් තුනක් මගහැරුණාට ඔය කය පවතිනවා. ඔය කය පවතිනවා. ඕක සති ගණනක් ආහාර ඕක ඇතුලේ තියෙනවා. සමහරුන්ගේ මාස ගණනක් ආහාර ඕක ඇතුලේ තියෙනවා. එතකොට වතුර ටිකක් ඔය මොනවා හරි මේ දියර ටිකක් අරගෙන ඉන්න තමයි තියෙන්නේ. අන්න ඒ දේ අපි බාරගත්තා නම්, ඒ ආපු අසනීපය අපි බාරගත්තා නම්, ඒකම තමයි සුව වීමට අවශ්‍ය දේ. මේ වෙහෙසක් පීඩාවක් ආපු වෙලාවක ඒක දුරු වීමට අවශ්‍ය එකම දේ අන්නේ වෙහෙස පීඩාව බාර ගන්න. මේ විදිහට නොයවසලිමත් බවක් ආපු වෙලාවට ඒක බාර ගන්න. දුකක් ආපිලට දුකක් බාර ගන්න. තරහක් ආපු වෙලාවට ඒ තරහ බාර ගන්න. ඒ බාරගත්ත පමණින් අන්න සුව වීමක් එතන තියෙනවා. සුව වීමක් එතන තියෙන ඉතින් ඕකම තමයි භාවනාව කියන්නේ. එන එන දේ බාර ගන්න කොහොම හරි කළා. අමාරුවෙන් කෙඳිරි ගාගෙන හරි බාර ගන්න වෙන වෙච්ච දේනේ මක් කරන්නේ කියලා බාර ගන්නවා. ලැබිච්ච දරුවා බාර ගන්න ඉතින් මොකනේ මොකක් ලබා උපන් ඇටිරනේ බබා ලැබෙන්නේ කියලා බාර ගන්නවා. අන්න ඒ ශක්තිය තමයි ටිකෙන් ටික දියුණු වෙන්න ඕනේ. ඒක ඉතින් බහුතර මතේ නන් නෙමෙයි. අර වගේ ලෝකෙක ගිහිල්ලා අපිට කියන්න බෑනේ ලැබිච්ච දරුවෙක් බාර ගන්න. ඔය විදිහට ඕගොල්ලන්ට ලැබ්බල ප්ලෑන් කරලා පුරවන්න මේ කර්ම ශක්තිය වෙනස් කරන්න කියලා එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න බෑ. ඒගොල්ලෝ හිතනවා අර විදිහේ අර ඩවුන් සින්ඩ්‍රෝම් වගේ තියෙන දරුවෙක් එහෙම ඉඳියොත් අග්ගල බඩේදීම නැති කරලා දාන්න ඕනේ. ටෙස් කරනවා. අන නිර්දේශ කරනවා. මේ විදිහේ දෙයක් තියෙන්නේ. නමුත් අන මේ ධර්මයට ලං කෙනෙක් අන මේ සමහර විට ඒ දරුවෙක් බාර ගන්නවා වෙන්න පුළුවන්. දැන් ඔය ඔය පින්ඩපාත යනකොට සාමාන්‍යයෙන් මේ ආරන්නේ ඔය පින්ඩපාත යන වෙලාවට අර උඩට එනවා මහත්තයෙක් ඒ දරුවෙකුත් අරගෙන ඩවුන් සින්ඩ්‍රෝම්. කොල්ලට මං හිතන්නේ ඇති අවුරුදු 20ක්වත් ඇති මං හිතන්නේ කොල්ලෙක්. ඉතින් අරගෙන එනවා අර සුප් වගේ මොනවා හරි ඔය පූජා කරන්න තමයි එන්නේ. ඉතින් ඒක දැක්කහම අර පූජා කරන සුප් එක දැක්කහම ඉතින් අමුතු බණක් තමයි ඉතින් ඒක. ඔයගේ බණ නම් නිතර නිතර පැවිද්දොන්ට ඉබේම අහන්න ලැබෙනවා. නොමිලේම අහන්න ලැබෙනවා. අර දරුවා දැක්කාම අර අර ඒ දෙමව්පියන්ගේ තත්ත්වෙයි අර දරුවාගේ තත්ත්වෙයි දැක්කහම ඒ දරුවා ආවරණයක්ද මේ දෙමව්පියන්ට කියලා දැක්කහම ඒ දරුවාත් අරගෙන සුප් එකක් අරන් ඉන්න හේතුණේ ඇයි කියලා දැක්කහම ඔකෝම එකිනෙක සම්බන්ධ දේවල්. ඔතන හොඳ දරුවෙක් ඉඳියනම් ওই සුප් කතාව නැති වෙන්න තියුණාද? අනේ එතකොට කොහෙන්ද ඔය අමුතු බණක් ඉතින් බලන දකින්න කෙනාටත් බණක්. අර සුප් එක නම් ඉතින් එහෙම දිරෝණ සුප් එකක් නෙමෙයි බිව්වට. නෝක තමයි වැඩේ. ඉතින් ඔන්න ඔය විදිහේ ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ හින්දා වැඩි වැඩියෙන් මෙන්න මේ ලැබිච්ච දේ බාර ගන්න ප්‍රතිපදාවකට මේ විදිහට ලද අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ප්‍රතිපදාවකට යොමු වෙන්න කියලා ආරාධනා කරමු ඉතින් නේද?
එහෙමයි ස්වාමීනා. සුභම පින බෝන්සිය හොඳ පිළිතුරක් ලබා දුන්නා. ඒ බාර ගැනීම සහ නොඉවසීලිමත් බව සම්බන්ධව දැනට ස්වාමීනාංශ ලිඛිත වාර්තා අවසන්යි. අපි සභාවේ ඉන්න අනිත් අයට වාචික ප්‍රශ්න සඳහා අවස්ථාවක් ලබා දෙමුද?
හොඳ
හොඳයි. බොහොම පින් ස්වාමීනාංශ. දැන් මේ සූම් වැඩසටහනේ ඉන්න සියලු දිනාටම අවස්ථාවක් ලැබෙනවා ඔබට ඇති කිසියම් සතිමත් වීම සම්බන්ධව ඇති කිසියම් ගැටලුවක් හෝ තමන් සතිමත් වීම සම්බන්ධව ලැබපු අත්දැකීමක් හෝ ඉදිරිපත් කරන්න. ඒ සඳහා සූම් අතෝසවා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකට මේ සූම් වල රියක්ෂන්ස් කියන බටන් එක ක්ලික් කරාම රේස් හෑන්ඩ් ඔප්ෂන් එක එනවා. ඒ රේස් හෑන්ඩ් වලින් අතෝසවා සූම් අතෝසවා ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් නදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබට අන්මියුට් කරලා කතා ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කායගත සතිය ගැන හිතට අපු දෙයක් ඔබහසෙන් අහන්න හිතුණා. කායගත සතිය අපි දිනපතා එක වැඩ කරනකොට ඔබහන්ස දැන් කියපු විදිහට මේ ඒ ගැන අවධානය යොමු කරනකොට දැන අතින් මොන හරි කරන දෙයක් නම් අතට දැනෙන දේ දැන් කරන ගැන සතිමත් වෙන අතරතුර ඔන්න නහයට සුවඳක් වූ ගඳක් එනවා. ඊට පස්සේ අර සිතුවිල්ල එතෙන්ට යනවා. ඊට පස්සේ ආයෙත් ආව වෙන එකක් වහරි ශරීරයේ වේදනාවක් හරි මොකක් හරි සමහ. එනකොට ආයෙ සිතුවිල්ලේ වේදනාවට යනවා. ඒ විදිහට සතිමත් වීම නිවැරදිද? එතකොට එකින් එකට මාරු. හැබැයි මේ මේ කය තුල දැනෙන දැනීම වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙවි සතිමත් වීම නිවැරදිද? එයින් යහපතක් තියෙනවද? නැත්නම් ආය අරක දැනුවත් වෙලා අතින් කරන දේ ගැන අත ගැන දැනුවත් වීම පිළිලා නහයට එන දැනුවත් වීමක් වෙලා ආයි මොකක් හරි ප්‍රධාන දෙයට එක දෙයක සිත පවත්වා ගැන දැනුවත් වීමද නිවැරදි කියලා.
ඔව්, එතකොට දැන් මේ ප්‍රශ්නේ අහපු එකත් හොඳයි. මොකද මේ ගොඩ දෙනෙක් මන් දන්නේ ඒ වචන නිකන් හිතලා පාවිච්චි කරනවද නැත්නම් ඒ නොතේරි පාවිච්චි කරනවද කියලා සාමාන්‍ය උපදෙස් දෙනකොටත් මං අහලා තියෙනවා. සමහර කෙනෙක් කියනවා මේ මේ පූර්ණ අවධානයෙන් මේ වැඩේ කරන්න බලන්න කියලා වගේ ඔන්න ඔහොම කතාවක් කියනවා. නැත්නම් මේ 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 එක දිගට මේ මේ හුස්මෙම අවධානය තියන්න හුස්මම බලමු කියලා එහෙම කතාවක් කියනවා. නැත්නම් මේ පියවරේම අවධානය තියන්න කියලා මෙන්න මේ විදිහට යම් කිසි විදියක මතවාදයක් තියෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා කියනවා මට හිත එක්තෙන් කරන්න බෑ හාමුදුරනි. කවුද කිව්වේ කියලා ඇහුවොත් එහෙම අවුඩමින් බලනවා. කවුද එක්තෙන් කරන්න කිව්වේ කියලා ඇහුවොත් ආයතෝර කියනවා නෑ ඉතින් උත්තෙන් කරන්නනේ ඒකනේ අපි කරන භාවනාව කියලා උඩමින් බලනවා. ඉතින් ආපහු කියනෝනේ ඒකද භාවනාව ගිහිල්ලා අහන මූලික උපදෙස් පටිය. ඉතින් ඔන්න විදිහට ඒ කියන්නේ සමාජෙත් වැරදි මතවාදයක් තියෙනවා. අනිත් පැත්තෙන් මග පෙන්නන කට්ටියත් වැරදි වචන පාවිච්චි කරනවා දැනුවත් හෝ නැදැනුත්. හරිද? එතකොට ඒක නිසා අපි නැවත නැවත මේ හිත එක්තැන් කිරීම නැත්නම් එක අරමුණක තිබීමක් ද මේ කියන්නේ කියන එක ප්‍රශ්නයක්. එහෙම ගත්තොත් එහෙම මේ වැඩේ කරන්න හරි අමාරු වෙනවා. භවනා කළා වෙනම ලෙඩක් හදා ගන්න ඕකට දිනෙක්. ඒකම හොඳට දැක ගන්න පුළුවන්. මේ කලින් හොඳට ඉඳියා. දැන් භවනා කරන්න ගිහිල්ලා ඊට වැඩි ලෙඩක් ඇවිල්ලා. මොකද අර තියන්න බෑනේ එහෙම මේ හිත. එහෙම තියන්න බෑ මේ හිත. මේක මහා නිකන් අමුතු ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. එතකොට පූර්ණ අවධානයක් කියලා එකක් නැහැ. ඒ වෙනුවට නිසි අවධානය තමයි අපි පුරුදු කරන්නේ. නිසි අවධානය පුරුදු කරන්නේ. කෙනෙක් අධ්‍යාපන වැඩක් කරනවා නම් ඒකට පූර්ණ අවධානය දෙන්න බෑ සාමාන්‍යයෙන්. දැන් මේ කවදාහන් සාකච්ඡාවක් වුණත් ඉන්නකොට මගේ පූර්ණ අවධානය තියනවාද කියලා අහුවොත් මම කියනෝ නැහැ කියලා. හැබැයි මට නිසි අවධානයක් පවත්වන්න මම උත්සාහ ගන්නවා. හිටපු ගමන් පොඩ්ඩක් වටපිටාවේ තියෙන ඒවට එහෙම එහෙම පොඩක් තියෙනවා ඉතින්. තියුණාට මොකද නිසි අවධානය තියෙනවානේ. හිතවට වචන දෙක තුනක් අදාළ ටික ඇහෙනවා. ඇහෙනවා මොකද්ද? අන්න කයේ ගඳ සුවඳ දැනුණා, මේ විදිහට වේදනා දැනුණා, ඒක කමක් නැද්ද? කලින් වார்த்தාව කියනකොට ඇහුණ වචනේ තමයි නොයවසිලිමත් බව. ඒක තමයි ඔළුවට ගෙච්චරයි අවශ්‍ය වුණේ ඒ වார்த்தාවේ. ඉතින් ඔක තමයි වැඩේ. අන්න ඉතින් නිසි අවධානයක් අපි පුරුදු කරවොත් තමයි ඒක තමයි ප්‍රායෝගික. එහෙම නැත්නම් සක්මන ගත්ත ගමන් අරමුණු දෙකක් නේ වම් කකුල දකුණු කකුල ඉදිරිය දැනෙනකොට අරමුණු දෙකක්. හුස්ම ගත්ත ගමන් ඒවා වෙනස් වෙනවා. ඒකට මේකෙම හිත තියෙනවා මේකම බලන්න ඕන කියලා එහෙම එකක් නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය ඔය කයේ දැනෙන දේවල් වලට ඔය මුත කියන වචනේ දෙනවා. මුත කියන්නේ දිව, නැහැය, කය ඔය තුනේ එකතුවක්. දිට්ඨ සුත මුත විඤ්ඤාතං කියලා කියන්නේ ඔය අන්න දැක් දුටු දේ, ඇසුණු දේ, දැනුණු දේ. මුත්ත කියන වචනේ තමයි එදිලා තියෙන්නේ. එතකොට ඒ වචනේ ප්‍රමාණවත් මුත්ත தත්ත්වේ ප්‍රමාණවත්. මුත්ත කියන කතාව ප්‍රමාණවත්. අන්න ඒ ක්‍රියාවලිය මේ ඔවා ඔක්කොම වර්තමානයේ තියෙන දේවල් නේ. ඒ කරන ක්‍රියාවලියට අදාළ දේවල් අපි හිතමු ආහාරයක් ගන්නකොට අපිට රස දැනෙනවා. ඒකින් ගන්න ඒ කරන වැඩිය තුල තියෙන දෙයක් නේ. ඒ මොහොතේ තියෙන දෙයක් නේ. ඊට පස්සේ අපි හිතමු මොකක් හරි වෙන වැඩක් කරනකොට විවිධ දැනීම් ගොඩාක් දැනෙනවා. දැන් නානකොට වගේ කොහෙද හිත තියන්නේ කියලා බරපතල ප්‍රශ්නයක්. එතකොට ඟ පුරාම වතුර ගලාගෙන යනවා, ඟ පුරාම සබන්, ඟ පුරාම තුවායෙන් අතුල්ලනවා. අන්න එතකොට කොහොමද හිත තියන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ ප්‍රමුඛ වෙන වැඩෙත් එක්ක ඉමු, එහෙම සිහියක් දිගට පවත්වන්න කියන ආරාධනාව තමයි සිද්ධ වෙන්නේ. අනිත් එක තමයි දැන් තව පොයින්ට් එකක් මට කියන්න ඕනේ. පොයින්ට් එකකට මේ අහපු කතාවෙන් මතුවලා ආවා. දැන් කායගත සතියක් පවත්වනකොට අපි හිතමු කයේම සිහිය තියන්න පුළුවන් වේද? ඒත් බෑනේ. දැන් දිත්ත සුත මුත ගත්තේ මුත කතාව කය කියමුකෝ. ආයතොට නහය දිව ශරීරේ ඒ තුනේ තියාගන්න පුළුවන් කියන අර්ථයෙන්නේ ඔය කිව්වේ. හැබැයි අර දිත්ත සුත විඤ්ඤාත ඒවා දකින ඇහෙන හිතෙන දේවල් ඒවා ප්‍රහාණය කරන්න පුළුවන්. ඒවා නැත්තර නැති කරන්න පුළුවන් බෑ. ඒවත් එනවා, ඒවත් එනවා. හැබැයි අපේ ප්‍රයොරිටීස් අපි සෙට් කරනවා, අපේ ප්‍රමුඛතා අපි නිර්ණය කරනවා. මොකද්ද ප්‍රමුඛතාවය? ප්‍රමුඛතාවය තමයි කය. හැබැයි කය විතරක් නිරීක්ෂණයක් වෙන්නේ නැහැ කවදාවත්. ඒ වෙනුවට ඇහෙන දේවල් තියෙනවා, දකින දේවල් තියෙනවා, හිතෙන දේවල් තියෙනවා. එතකොට කය කියන කේන්ද්‍රය වටේ අර ටික හැම වෙලේම ඒගොල්ලන්ගේ චිත්‍රයක් අඳිනවා. කමක් නැහැ, කමක් නැහැ. ඒක තමයි වැඩේ, ඒක තමයි පුහුණුව. දැන් අපි හිතමු කායගත සතියක් පවත්වන කෙනෙක්. එයා දැන් දැනගන්නේ නැද්ද තමුන්ගේ හිතවිලි වල ස්වභාවය මොනවාගේද කියලා? එයා දැනගන්නේ කොහොමද ඒක? ඒක අර කෙලින්ම හිතවිලි පස්සේ ඉලක්ක කළා නෙවෙයිනේ ඔය දැනගන්නේ. එයා කය ඉලක්ක කරන්නේ. කය ඉලක්ක කළා තියෙනකොට අර වටපිටාවෙන් වදින බයි ප්‍රොඩක්ට් එකක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. බයි ප්‍රොඩක්ට් එකක් වගේ තමයි මම මේ මගේ මට එන්නේම මේ ගෙදර ප්‍රශ්න පිළිබඳ හිතවිලිම තමයි. නැත්නම් මට එන්නේම මේ රාග හිතවිලි තමයි. මට එන්නේම මේ ඉරිසියා හිතවිලි තමයි. එක එකගේ බෙල්ලට පැනලා කණේවම තමයි. කියලා ආන තමුන්ගේ චරිත ස්වභාවිත ඒක වටේ ගෙතෙනවා. ඒක නිසා කය අනුව ගියපු සිහිය තමයි අපේ ප්‍රමුඛතාවය. ප්‍රයොරිටි එක ඒක තමයි. හැබැයි අර වටපිටාවේ පඳුරු ටිකකුත් තැලෙනවා. ඒ තැලීම හොඳයි. ඒකෙන් චරිත ස්වභාවය ගොඩ නැගෙන්නේ. අර විදියට මම මේ විදිහේ පුද්ගලෙක්. මේවා තමයි මට ප්‍රශ්න. මේවා තමයි මට නොයෙවලසිලිමත් බවක් ඇති කරවන්නේ. මේවා තමයි මට දුක ඇති කරන්නේ. මේවා තමයි මට තරහ ඇති කරන්නේ කිය කිය. අන්න ඒ විදිහට මේ කය නිරීක්ෂණය කරන නිරීක්ෂණය තුළ අර කොටසුත් ටික ටික ගැබ් වෙලා තියෙනවා. හැබැයි අපි නැවත නැවත මතක් කරනවා අපි යන්නේ සිතුවිලි බලන්න නෙමෙයි. යන්නේ ඒවා ඉලක්ක කරගෙන නෙමෙයි. ඒවා ඉලක්ක කරගෙන ගියොත් අතරමං වෙනවා. ඔය හිත දිහා බලනවා වගේ කමටහන් ගත්තාම පිස්සු හොඳටම තද වෙනවා. ඒක නිසා කායගත සතිය පවත්වන්න භාග්‍යතුන් වහන්සේ කියනවා මේ කය අනුව ගියපු සිහිය කෙලින්ම ආයි නිවන දක්වාම කමටහනක්. එයාට යම් 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 දේවල් තියෙනවද? ඒ දේවල් කිසි දෙයක් අඩුපාඩු නැහැ. අඩු වෙන්නේ නැහැ. කිය ඔය කායගත සති සූත්‍රය කියවලා බලන එක කියලා 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 පෑදලි කරලා 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 අන්තිමට අවසන් කරන පාඩ ටික බලන්න. මේකේ තියෙනවා ඔන්න ඔය තියෙන ප්‍රකාශ ටික. මේ යම් යම් දෙයක් යම් යම් ඉර්ධිවිදි යම් යම් දේවල් ඒ සියල්ල මේ තැනතරත් කැපයි මේ කායගත සතියක් පවත්වන කෙනෙක්ට. ඒතර එහෙම වෙන්නේ කොහොමද? අන්න කායගත සතියක් පවත්වනවා. හැබැයි ඒකේම ප්‍රතිඵලයක් විදිහට බයි ප්‍රොඩක්ට් එකක් විදිහට අන්න තමුන්ගේ චරිත ස්වභාවය මොන වගේද? මගේ සංකල්ප මොන වගේද? මම දේවල් ග්‍රහණය කරන්නේ මොන විදිහටද? මට ප්‍රශ්න මොනවාද? ඔන්න ඔය විදිහට ටික 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 මේ චිත්‍රෙත් වටේ ඇඳෙනවා. මේ චිත්‍රෙත් වටේ ඇඳෙනවා. හරියට නිකන් අර සිතිජේ තියෙන නැවක් දිහා බැලුවාම වටේ මුහුද පේනවනේ. මුහුද පේන්න බෑ නැවම බලන්න ඕනි කියලා එකක් තියෙනවද? නෑ, එහෙම එකක් නෑ. හැබැයි මුහුද නෙමෙයි අපි බලන්නේ. අපි බලන්නේ නැව දිහා. නැව දිහා බැලුවාම මුහුදක් පේනවා. මුහුද කියන පසුබිමේ තමයි මේ නැව තියෙන්නේ. අන්න ඔය විදිහේ දෙයක්, ඔන්න ඔය විදිහේ පුහුණුවක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහපු එක හොඳයි. මේකෙන් කීපයක් පැහැදිලි වුණා කියලා මං හිතනවා. මේ පැහැදිලිද දන්නේ නැහැ. නමන්ත අහලා බලන්න කිස්සල ගන්න.
අවසර සයන්ස් මං අන්මියුට් කරන්නම් ආයි. හරි නදී කතා කරන්න පුළුවන්.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. තේරුණා. බොහොම පැහැදිලි.
හොඳයි හරි මම මේ ළඟදී ඉඳලා පුරුදු කරනවා කියලා තේරුණාද කියලා අහලා ඔව් කිව්වහම අහනවා මොකද තේරුණේ කියලා මොකද මේ කියන්නේ ඔය ඇඩි හරියම් තේරෙන්නේ නැති පාටයි මම දන්නේ නැහැ මගේ භාෂාවේ පොඩි අවුලකුත් තියෙනවා මම පොඩ්ඩක් පටලවලානේ කියන්නේ පටලවලාමයි කියන්නේ ඒක හරි නිකන් උනන්දුයෙන් උමනාවෙන් පටලවනවා වගේ ගතියකුත් තියෙනවා මගේ ඒක නැතුව කියලා වැඩකුත් නැහැ වගේ මට ඉතින් උපමා උපමේය පටලවනවා වැටලෙච්ච ගමන් ඔක්කොම ඉවරයි දැන් පහුගිය දවසක අනුරාධපුරයේ මිනිස්සෙක් කැවිලි ඉන්දියා. ඒ මිනිස්සට මං ගියා මේ මේ දැන් මේ බලන්නකෝ නිකන් ගඟක් ළඟ වාඩි වෙලා ඉන්න කෙනෙක්. මේ ගඟක මේ විදියට ගඟක යා ජල පහරක් ගලාගෙන යනවා ගඟ දිහා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේ වර්තමාන මොහොත දිහා බලාගෙන ඉන්න කියලා. මේ මිනිස්සයා ගිහිල්ලා අනුරාධපුරයේ ගඟවල් නැ අපේ පැත්තේ මේ 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 මොකද්ද යෝදැල තමයි තියෙන්නේ යෝදැලේ දිහා බලා යෝදැල මවාගෙන භාවනා කර කර ඉඳලා හිත තුලින් යෝදැල මවා දැන් මේම වතුර මේම මේ යනවා මේම බුබුලු දානවා මේම තමයි මේ යෝදැලේ ජල බාර කියලා හරි සෝක් ඉතින් හරි සෝක් ඉතින් දවස් දෙක උනේ මාස ගණනකට පස්සේ ඇවිල්ලා මේ කියන්නේ මම ඔන්න ලැබිලා තියෙන කමදහන ඉතින් කමක් නෑ අප්පා එහෙමනේ මේ ආඳුරු වෙට්ට උනත් කාලේ නිකන් පොඩ්ඩක් නිකන් හරි hina කාලේ ඉන්න හරි මොනවා හරි සිදුවීම් ටිකක් තියෙන්නේ බෑ දෙකින්ද නැවත නැවත පැටලෙන එකත් හොඳයි. පැටලිලා පැටලිලා හරි තේරුම් ගන්නවනේ. ඉතින් එහෙම තමයි වැඩේ. ඉතින් කරලා බලමු.
අවසරයි ස්වාමීනාංශ ඊළඟට නදීප් ඉදිරිපත් වී තිනවා සූමතස්ව නදීප් ඔබට අවස්ථාව ලබා දෙනවා.
බොහොමත්ම තේිනා මන්ට අවසරයි ස්වාමීනි.
නදීප් නේද ඇහුවේ?
නෑ ස්වාමීනාංශේ පීඑෆ් නදී
නදී ඇහුවේ කලින් ස්වාමීනාංශ.
ඒක නෑ නේද? හරි.
ස්වාමීනාංශ කායගත සතිය ගැන විස්තර කරනවා. මම නම් දන්නේ නෑ ස්වාමීනාංශ මොකද්ද කායගත සතිය කියලා මගේ අහන්න එපා ඒ ප්‍රශ්න අහපහු. ස්වාමීනාංශ දැන් කායේ හිත තියාගෙන ඉන්නවයි කිව්වම මට ගොඩක් වෙලාට ඒක ප්‍රයෝජනවත් උනේ අසනීප වෙන වෙලාවට ස්වාමීනාංශ. දැන් කලී දැන් අවුරුදු 5කට 6කට අතර ඉස්සෙල්ලා වගේ ඔය මේ මෙහාව ඇස්මා ඇටැක් එකක්. ඒක මං තේරුමක් නෑ මට ඇස්මා කියන්නේ මොකද්ද කියලා. පාන්දර 3ට විතර හුස්ම ගන්න බෑ ස්වාමීන් වහන්සේ. නිකන් يعني බෙල්ල මෙරිකලා මරන්න වගේ හදනවා. කරන්නම දෙයක් නෑ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් වෙනදරන් ඉතින් පොඩ්ඩක් නැගිටලා බලනවා වාඩි වෙලා ඉඳලා මොකක් හරි කරන්න කියලා. එහෙමත් ඇඟේ හයිය නෑ. පස්සේ එතනදී පොඩ්ඩක් බුද්ධානුස්සතිය වඩලා එහෙම ඒ කියන්නේ ආනාපානීය සතියේ එන සංසිඳීම ආව පොඩ්ඩක් ඇඟට ඒ එනකොටම අර හුස්ම හිර වෙන තැනට ඔය පෙනහළු වල තද ගතිය ඒකට හිත යමුවා. ඒතකොට සවන්සේ ඒ ගතිය නැති වෙලා ගියා. ඕකම සවන්සේ මේ දැන් ගොඩ කාලෙකින් මට මේ ආපහු මේ ෆ්ලූ එක වගේ හැදුනේ දැන් ඔය පෙරේදා ඊයේ. එතකොට සවන්සේ මම ඕදෙම කරා. නමුත් එතනදී අර ආනාපාන සතියක වඩන්න හෝ කයට එකපාරට සිත ගැනීම ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. එතකොට මම කරන්නේ බුද්ධානුස්සතිය වඩලා ඒන සංසිඳීම තුළින් ආපහු කයට හිත ගන්නවා. එතන දැන් කයේ හිත තියනකොම කායගත සතියද කියන එක මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් ඊට පස්සේ අර ස්වභාවික ක්‍රියාවලිය ශරීරයේ තියෙන ධාතු වුණ වෙනස් වීම කියන තද ගතිය, සැහැල්ලු ගතිය, ඊළඟට ආනාපානයත් හොඳට වැටහෙනවා, ආපහු වෙනවා, ආපහු නැති වෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඒකත් ඉවර වෙලා ඉතින් ආයි පරියන්කෙන් හරි ඊට පස්සේ සක්මනත් කරනවා ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට يعني අසනීප ගතිය තියෙන කෙනෙකුට ගොඩක් කරන්නේ අර ඒ සාමාන්‍යයෙන් අපි භාවනාවකින් එන ඒ ඇඟට තියෙන සංසිඳීම මෙනවා ස්වාමීන් වහන්සේ. මට පොඩි ගැටලුවක් එනවා. දැන් ඒක අර ආසාවක් ඒ කියන්නේ ලෙඩ හොඳ කර ගැනීමට මේක ක්‍රමයක් කියලා නිකන් අර යටිහිතේ පොඩි කියන සවන්ස මෙන්න දැන් ක්‍රමයක් වුණා කියලා. අන්න ඒක සවන්ස ඒක අර තණ්හාවක් කරගන්න නැතුව ඕක කොහොමද පොඩ්ඩක් සුද්ධ කරගන්නේ කියලා කියලා දෙන්න පුළුවන්. හොඳයි. තිරුවන් සරණයි.
තණ්හාවක් කරගන්නේ කියලා තමයි අපි කියන්නේ. ඒ පොඩි වැඩි කට්ටි වුණාට කමක් නැහැ. ඒ ඔක්කොම එකපාර අතහරින්න යන්න එපා. එහෙම හොඳ නැහැ නේ. එපා කරන්නේ එහෙම හොඳ නැහැ. මෙච්චර කාලයක් අල්ලගෙන ඉඳපු ඒවා. ඒ කෙලෙස් තුනත් ඔය එහෙම එකපාරට ප්‍රහාණය කළා දාන්න එපා පපවුනේ. මෙච්චර කාලයක් මේ අමාරුවෙන් මෙච්චර සංසාර ගමනක් ආපු කෙලෙස් නේ ඔය තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? එහෙම ප්‍රාණය වෙන්නේත් නැහැ. පොඩ්ඩක් ඒක බාර ගන්න වෙනවා. ඒ ක්‍රියාවලිය බාර ගන්න වෙනවා. ඒ ඔය මේ ඒ දේවල් ප්‍රතික්ෂේප කිරීම තුලින් දුර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට තණ්හාවක් කමන්නේ නැහැ. මගේ මෝඩකමනේ මම කියලා කමක් නැහැ. හරි කියන්නේ නිකන් මගේ බොරුව කියා ගන්න දෙන්න කියලා මගේ බොරුවනේ. ඒකට ඉතින් කමක් නැහැනේ. ඒක නිකන් පොඩි chance එකක් දෙන්න. පොඩි chance එකක් දෙන්න මගේ බොරුව කියා ගන්න. එතකොට ඒක බාර ගන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න ඕනේ. ඒ ඉඩකඩ නැත්තම් අපරාධය අපි මේ කරන ප්‍රතිපදාව. ඉතින් ඒක නිසා අර මගේ ගොංකම් කියලා ටිකක් තියෙනවානේ. ඒ ටික තිවිද්දෙන්. ඒවා දුරු කරන්න බෑ. අර විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. අයින් කරන්න බෑ. ඒ වෙනුවට අර අපි හිතමු මෝඩකම මෝඩකම විදිහට දැනගත්තොත් ඒක ලොකු ජයග්‍රහණයක්නේ. ඒක ලොකු ජයග්‍රහණයක්. මම දන්නේ නැහැ මට මේ 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 පරිසරයේ ඉඳලාද කොහෙද මට හම්බ වෙනව නානා ප්‍රකාර පුද්ගලයෝ. ඉතින් හම්බ වුණාම ඒ සමහරු එන්නේම නිකන් මගේ ඥානවන්තකම කියාගෙන තමයි එන්නේ. ඉතින් ආහම මේ අනේ තේරෙනවා ඉතින් මේ මොකද්ද කියන්නේ කියලා. මම මේ වගේ පොරක් මේ වගේ කෙනෙක් කියලා අන්න ලොකු නිකන් සංදර්ශනයක් පවත්වාගෙන එනවා. අධ්‍යාපනය මට්ටම් අර විදියට තානාන්තර වැඩි වෙන්න අමාරුයි. අර ඒක නිසාද කොහෙද කියන්නේ ඔබට ඩිප්ලෝමා එකක් තියෙනවනම් ඔබ ඩිප්ලෝමා ලෙවල් එකට සෆර් කරනවා. ඔබට ඩිග්‍රී ලෙයක් තියෙනවනම් ඔබ ඩිග්‍රී ලෙවල් එකට සෆර් කරනවා. ඉතින් කට්ටිය දන්නේ ඩිප්ලෝමා එකක් තියෙන ඩිග්‍රී එකක් නැහැ මට කවුරුත් සලකන්නේ නැහැ ඩිග්‍රී එකක් නැතිඳ කොහොම හරි ඩිග්‍රී එකක් ගන්න ඕනි කියලානේ. ඩිග්‍රී එකක් ගත්තා කියන්නේ ඩිග්‍රී එකක් ලෙවල් එකට සෆර් කරනවා. ඈ මාස්ටර්ස් කරොත් මොකද වෙන්නේ? මාස්ටර් කෙනෙක් ලෙවල් එකට සෆර් කරනවා. ඊට පස්සේ PhD එකක් ගත්තොත් පර්මනන්ට් හෙඩ් ඩැමේජ් තමයි අය ගොඩ ගන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් දකින්න පුළුවන්. මේ මේ මොනවද මේ ගෙනහැර දක්වන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේ තව සමහර විට අහිංසක නිකන් අර මෝඩ පහ කියන්නේ ඒ වගේ මිනිස්සෙක් එනවා. අනේ ඒ මිනිස්සයා ගාව අර විදිහේ ප්‍රඥාවක් තියෙනවා ඇත්තටම. ඒ මිනිස්සට කියා ගන්න දෙන්නේ නැහැ කියන්නේ නැහැ මම ප්‍රඥාවන්තයෙක් කියලා කියන්නේ කවදාවත්. ආ මේමයි සවිනාද ඉතින් මේ ඉන්නවා ඉතින් මෙහෙම තමයි වැඩ කටයුතු කරගෙන මේ ඇවිල්ලත් මේ 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 විදිහට භාවනා කටයුතු කරගත්තා කියලා. අනේ හරි මේ නිකන් මේ ගනුදෙනු කරන්නත් ආසයි ප්‍රියයි. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් අපි මේ බාරගත් තියෙන දේ විදිහට බාරගත්තොත් තමුන්ගේ કૃතිම වෙන්නේ නැතුව තමුන්ගේ යථාර්ථයේ ඉඳියොත් අනේ ඒක තමයි ස්වභාවය. ඉතින් මගේ මෝඩකම් විදිහට මම බාර ගන්නවා. නදීබ්ගේ මෝඩකම් නදී මෝඩකම් විදිහට නදී බාර ගන්නවා. එතකොට අපි දෙගොල්ලොම ඉන්නේ අපේ යථාර්ථේ. ඒක හරි ළඟයි නිවනට. මේ නිවන කියන්නේ නිකන් අර නිකන් බොරු ඉදහාපෑමක්, රඟපෑමක්, අන්තට්ටුවක් පැලඳගෙන දැඟලිල්ලක් නෙමෙයි. ඒ වෙනුවට මේ තියෙන මෝඩකමේ ඉන්න. තියෙන ඒකේ ඉන්න. අන්න ඉන්නකොට මේ හරි ජෙනුයින් නිකන් අර හරි නිකන් අහිංසක අවංක මිනිස්සෙක් ඉන්නේ. ඕක තමයි භාවනාවට අත්‍යවශ්‍යම දේ. අත්‍යවශ්‍යම දේ අර කාරණීය මෙත සූත්‍රයේ කියාගෙන යන ගුණාංග ටික බලන්නකෝ. ඒක මේ පෙරසූදානම කියන්නේ මේ. පෙරසූදානම කියන්නේ මේ මේ විදිහට නිකන් සරල අවංක විවෘත භාවයක් තියාගන්න පුළුවන්. ඒක තියනවා නම් අන්න භාවනාවට නිකන් සුපිරිම වටිනාකම. මේ වංක වෙලා කොහෙද වංක බව අපි කොහෙද පවත්වන්නේ? මේ මේ අර බුදුරජාණන් වහන්සේත් කියන්නේ මම මේ සත්‍ය හොයාගෙන යන කෙනෙක්. මම කොහොමද බොරුවෙන් සත්‍ය හොයන්නේ කියලා කියනවා. අසත්‍යයෙන් කොහොමද මම සත්‍ය හොයන්නේ කියලා කියනවා. අන්න ඒ වගේ මේ අහිංසක මේ අව්‍යාජ බව බාරගත්තා නම් අපේ තියෙන මේ මෝඩකම් ටික අපි බාරගත්තා නම් අපේ තියෙන මේ දුර්වලකම් ටික අපි බාරගත්තා නම් ඒ සරලත්වය හරි ළඟයි. ඒ සරලත්වය හරි ළඟයි. මේ අර කී විදිහේ නිවීමක් සැනසීමක් සඳහා. එතකොට සාමාන්‍ය වෙන නදීප් කියවනේ දැන් අපි මේ කරන පුහුණුවයි මේකයි කොහොමද ගැලපෙන්නේ දන්නේ නැහැ. කායගත සති කියන වචනේ මම දන්නේ නැහැ කියලා. සාමාන්‍ය දැන් අපි දැන් සාමාන්‍ය වෙනදාට පුහුණුවේ කොහොමද කියන්නේ? සතිමත් හිඳීමක්, සතිමත් ඇවිදීමක්, සතිමත්ව එදිනෙදා කටයුතු දිනචරියාව කියලානේ ඔහොමනේ කියන්නේ. එතකොට ඔය කමටහන ඔය උපදේශමාලාව කොහෙටද වැඩියම ළඟ බුදුරජාණන් වහන්සේගේ මොන දේශනාවටද ළඟ කියලා මම නිකන් මගේ අදහස මම මේ කියන්නේ. මම කල්පනා කරලා බැලුවම දැන් සාමාන්‍යයෙන් ආනාපාන සති සූත්‍රයට ටිකක් ළඟයි. ආනාපාන සති සූත්‍රය කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය පෙරටු කොට කියලා කියනවා. හැබැයි ඉතින් සක්මණක් ගැන එතන සඳහන් නැහැ නේ. ඊට පස්සේ ඔය සක්මණ පිළිබඳ තියෙන සූත්‍ර තියෙනවනේ කීපයක්. චංගම චංකම සූත්‍රදම නමින් තියෙනවන් අන්න එතකොට ඒවෑ ගත්තොත් සිහිය සක්මනක පෙරටු කිරීමක් ගැන කතා කරනවා. ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එතනත් සෑහෙන විස්තරයක් තොරතුරක් සඳහන් වෙනවා. හරිද? නමුත් මට හිතුණේ අපි මේ කරන පුහුණුවට අපේ මේ හැමදාම ලැබෙන හැමදාම දෙන මේ කමටහනට වැඩියම ළඟ ඔන්න ඔය කායගත සති සූත්‍රය. ඒක කියන්නේ මොකද්ද? ඇවිදිනවනම් ඇවිදින බව කය ඇවිදින කය දැනගන්න. වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්න කය දැනගන්න. අර විදියට එදිනදා වැඩ කරනවා නම් ඒ බව දැනගන්න. ඉරියව් මාරු කරනකොට ඒ බව දැනගන්න කියලා තමයි කමටහන තියෙන්නේ. ඒතට වචනේ අලුත් වෙන්න පුළුවන්. නමුත් කමටහන අලුත් නැහැ. කියන එක තමයි මම මේ කියන්නේ. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තුල සිදීමක්. එච්චරයි. එච්චරයි. ඒක මැරෙන්න මැරෙන්න එනකම්ම ඉන්න ඕනේ නැහැ. මැරෙන්න එනකන් ඉඳලා ඕක කරන්නත් අමාරුයි. අන්න ඒ විදිහට කලින් කලින් පුහුණු කරගන්න ඕනේ. දැන් පහුගිය දවසක මේ වැඩි වයසකුත් නැහැ. මේ නිකන් මොකද්ද අසනීපයක් ඇදිලා ඩෙන්ගු. ඉතින් ඩෙන්ගු ඇදිලා ඒකවම මේ ඊට පස්සේ බලන්නකෝ ස්වාමීන් වහන්සේ ඩෙන්ගු ඇදිලානේ. මේ ස්පිරිතාලේ යනකොට තොරතුරුකුත් නැහැ කියලා කෙනෙක් කියනවා. මම කිව්වා ඉතින් ෆෝන් එක මැරිලාද දන්නේ කියලා. ෆෝන් එක මැරිලා ෆෝන් එක ඩෙඩ්. මොකද ඔය අසනීප වුණාම ෆුල් සීරියස් කට්ටිය. ඉතින් අසනීප කෙනෙක්ට දරිලාවක් කිව්වා ෂුවර් එකට මැරෙනවා කියලා. අනේ අම්මේ පුදුම තරහක් යනවා. පේනේද කියපු එක මේ සාප කරනවා වගේ මේ මෙහෙම කිව්වහම කියලා ඔහොම කියනවා. ෂුවර් එකට මැරෙනවා. ඉතින් මේ අසනීපෙන් මැරෙනවා කිව්වේ නෑනේ. ෂුවර් එකට මැරෙනවා. ඒක ඉතින් අනේ ස්ථිරයිනේ. දැන් අපි හිතමු නදී පෙදා හිර වුණා නම් හරියට බෙල්ල ඉතුරු ටික. එහෙනම් හරනේ වැඩි. එහෙනම් ওই ප්‍රශ්නේ අහන්න පිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ
එහෙනම්.
ඒක ඉතින් අය කෝල් එක අහම ආන්සර් කරන්න වෙනවා. අයි පසුව ගනිවි කෙසේ කියන්දෝ. ඉතින් ඒ දවස එනකන් ඉන්න එපා කියන අදහස කියන්නේ දැන් කලින් පුරුදු වෙලා තියාගන්න. මැරෙන වෙලාවේ නම් කායගත සතියක් එකපාරට පුරුදු කරගන්න අමාරුයි. ක්‍රියාවලිය එක්ක ඉඳීමක් අමාරුයි. ඒකනේ අර අනේ පිටු සිත්තුමත් කියන්නේ අනේ ආහාම්දුරුවනේ මේක දැන්ද මට කියන්නේ කියලා අහනවා. මේ මැරෙන්න වැඩිලා ඉන්න මිනිස්සයා. ඉතින් මෙච්චර කල් කියලා නැහැ බලනකොට. මෙච්චර කල් කියලා නැහැ බලනකොට ඉතින් පුරුදු කරන්න අමාරුයි නේ වෙලාවට. ඉතින් ගිහිල්ලා කොහෙදෝ අන්න ගිහිල්ලා ඉන්නවලු දැන්. ඇයි බෑනේ ඒ වෙලාවට බෑ. කලින් පුරුදු කරලා තියාගන්න ඕනේ. කලින් පුරුදු කරපු එකක් තමයි ඒ වෙලාවට බාරගන්න. හිද්දෙන්නේ බාරගන්න හිද්දෙන්නේ අනිත් එක ඒ වෙලාවට අර තියෙන්න ඕනේ මංකෝ අර පියවර හතරෙන් හතරවෙනි ලෙවල් එක කායගත සතියේ තමයි කොහොමත් ඉන්නේ. ඒක ආයේ හිතලා කරන්න දෙයක් නැහැ. නැන්නේ ඒ தත්ත්වෙට වඩලා තියෙන්න ඕනේ. නැත්තම් ওই වගේ මරණ වේදනාවක ඉන්නකොට ඒ ක්‍රියාවලිය අමාරුයි ටිකක්. ඒ தත්ත්වෙට වඩනවා කියන එක අමාරු නෑ හැබැයි කියලා මම මේ කියන්නේ. මෙරිලා කොහේ හරි ගිහිල්ලා එතකොට ඉතුරු ටික වඩා ගන්න බැරිය. අන්න ඒ විදිහට නැවත නැවත පුරුදු කරන්න නැවත නැවත කරන්න. ඔය දන්න කමට අහනම තමයි ඔගේ අලුත් දෙයක් නැහැ. ඔය සූත්‍රය කියවලා බලලා ඕනම් කියන්න ලබන සතිය ඕක කෝකද ළඟ අපි මේ කරන පුහුණුවට කියලා. ඔය සූත්‍ර හතරක් පහක් මං කියවනේ ඔය ටික ඔක්කොම කියවලා බලන්න. කියවලා බලලා කියන තම තමන්ගේ මතවාදේ නේ මගේ මතවාදේ තමයි මං කිව්වේ. මට හිතෙන්නේ මම මේ කායගත සති සූත්‍රයට තමයි අපි කරන දේ වැඩියම ළඟ කියලා පුහුණුව. මොකද දැන් හුස්මම කියලා කියන්නේ නැහැනේ. දැන් සමහරුන්ට තද වෙන හුස්ම කියේ. මම කිය මම නම් එහෙම බරක් කළ කියන්නේ නැහැ. මම සමහර වෙලාවට හුස්ම නැතුව පටන් ගන්නවා පිම්බීමෙන් හැකිලිමින්. එහෙම නැත්නම් ඉරියව්වෙන් පටන් ගන්නවා. එහෙම කරලා කියනවා. එතකොට එහෙම ස්ථාවරව කියන්නේ නැහැ අපි. ඒ කියන්නේ ප්‍රමුඛ වෙන්නේ මොකද්ද කියලා බලන්න සතිය පෙරටු කොට පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක බැලුවාම හුස්ම දැනෙන්නත් පුළුවන් බඩ පිම්බෙනවා හැකිලෙනවා දැනෙන්නත් පුළුවන්. පියවර දැනෙන්නත් පුළුවන් පොළවේ රළු බව දැනෙන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට කරන වැඩේ කය අනුව ගියපු සිහියකින් කරන උත්සාහ ගන්න ඒකත් නොහැර ඉන්න කියන කමටහනට ගොඩාක් ළඟයි අපි මේ දන්න දේ. බලන්න පුළුවන් එක එක්කෙනාට සංසන්දනය කරලා ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවත් එක්ක කොහෙටද ගොඩක් ළඟ කියලා. ඒ විදිහ අදහසක් තමයි මට හිතුනේ. දන්න දෙයක් නොදන්න දෙයක් නෙමෙයි. දන්න දෙයක් ඕකම නැවත නැවත ওই ක්‍රියාවලියෙත් එක ඉන්න. එතකොට හරි. ඊට පස්සේ කිව්වා අර බුද්ධානුස්සතියක් ගැන බැස ගැනීමක් ගැන. සාමාන්‍ය ඉතින් ඒක ඉතින් කාලෙත් එක්ක හුරු වෙනවා. කාලෙත් එක්ක හුරු වෙනවා. දැන් ඕක අපි මෙහෙම කියමුකෝ. දැන් සාමාන්‍ය ඔය පරියන්කයක වාඩි වෙන කෙනෙක්, සක්මනකට යොමු වුණ කෙනෙක්. අලුතේම පටන් ගන්නකොට මෙයාගේ පූර්වක්‍ෘත්‍ය ගොඩාක් වැඩි. සමහරු පැය භාගයක් පූර්වක්‍ෘත්‍ය කරනවා. මොනවද කරේ කියලා පූර්වකෘත්‍ය. ඉතින් මං අහන කොච්චර වෙලා කරාද? පැය භාගයක්. ඒතර භාවනා කරන්න වෙන වෙලාවක් නැහැ. පූර්වකෘත්‍ය කළා නැගිටලා ගිහිල්ලා. ඉතින් එහෙමනේ පටන් ගන්නෙ. එහෙමනේ පටන් ගන්නෙ. නමුත් එහෙම පටන් අරන් ටික ටික තේරෙන්නේ නිකන් මේ අකාගේ සද්ධාව නැති වෙලා ගියා වගේ. ඇයි අර ඉස්සෙල්ලා නම් වැඳගෙන සක්මණ දිහා බලාගෙන ඉන්නවා නිකන් ගෑන් ළමේ දිහා බලා ඉන්නවා වගේ. දැන් ගියා ගිහිල්ලා කෙලිම සක්මණට පැනලත් ඉවරයි. දන්නේ නැහැ. ඉස්සර වාඩි වෙන්නේ අනේ පිළිවෙලට හදාගෙන ඔක්කොම කරගෙන දැන් ගිහිල්ලා ඔය වාඩි වෙනවා. ඉස්සර ඇතුළතින් බුදුන් වැඳලා අර ගාථා ටික ඔක්කොම කියලා එහෙම තමයි පටන් ගන්නෙ. දැන් මුකුත් නැහැ. ඔය ගිහිල්ලා අන්න මේ දන්නේම නැතුව ඒ ක්‍රියාවලිය. ඉතින් ඒක එන්නේ කාලෙත් එක්කනේ. ඒතර ඔය විදිහ ඔය බැස ගැනීම කතාව ඒ වෙලාවට ඒක උදව් වෙනවා නම් හරි. හැබැයි තව ටික දවසක් තව භාවිත බහුලීකත කරනකොට තේරෙයි ඒක නැතුව මුණත් බැස ගන්න පුළුවන්. ඒක නැතුව මුණත් බැස ගන්න පුළුවන්. ඒ ක්‍රියාවලියට සැරෙන්ඩ වෙන්න විතරයි තියෙන්නේ. සැරෙන්ඩ වුණ ගමන් අතෙන්ට ගිහිලා වැටෙනවා ඉබේම. මම මේ ඉන්නේ අසනීපෙක. මම මේ ඉන්නේ වෙහෙසක. ඒ බාර ගැනීම කරන්න. බාර ගත්ත ගමන් අර අර කියන විවේකයට ක්‍රමානුකූල වැඩිලා යනවා. එකපාරට වෙන්නේ නැහැ නිකන් මෙහෙම මැජික් එකක් වගේ. ඒක නිකන් අර දිය පහරකට අහු වුණා වගේ කැරකිලා කැරකිලා වෙහෙස අඩු වැඩි වෙලා ටිකක් වෙලා ගිහිල්ලා අරකට වැටෙනවා. ඒක එක තියෙන්නේ. තව තව පුහුණු කරනකොට තව තව මේ ඔය කියන කතාව පැහැදිලි වෙයි.
එමස් ඔයනස බොහෝ සතුටින් තෙරුවන් සරණයි.
බොහෝම පින් සොයිනන්ස ස්තුති නදීප්. සොයිනන්ස අවසර ඊළඟට බුද්ධික අතෝසව සිටිනවා. මම අවස්ථාව ලබා දෙන්නම්. බුද්ධිකට දැන් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
නිර්වන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි 21 වෙනිදා ධර්මදේශනාව වෙලාවේදී ඔබ වහන්සේ මතක් කරා. ඒ ධර්මදේශනාව ඇතුලේ නිකන් වාකීකින් දෙයකින් ඒ පෙළගස්සගෙන ආවට පස්සේ මතක් කරගෙන ගියා ඔබ වහන්සේ මේ විවේකී කියන එක අපිට කොච්චර වැදගත්ද කියන එක. මම ඔය කියන්නේ මේ ඔය ධම්පාසල් යන කාලේ පොඩි කාලේ ඔය අර විවේකී කියන එක අපිට වැදගත් කියලා ඔය බණවල අහලා තිබුණාට ඔකෝළුවේ තිබුණාට ඔබ වහන්සේගේ ඒ මතක් කිරීම මේ කාලේ පෞගේ අවුරුදු දෙක තුනේ මේ අපේ ජීවිතය ගලන් යන එකත් එක්ක ඒ වචනේ ඇහුවාම ඒක ඨකාල ගැළපිලා ආවම මතක්ුනේ ඇත්තටම අපිට විවේකයක් නැත්තම් මේ අහන මේ අපිට භාවනාව හරහා අපිට මේ දැනෙන දේවල් අල්ලගන්න වෙලාවක් නැහැ ගහගෙන යනවා. ඒක නිසා මේ මතක් කිරීම ඔබ වහන්සේ මතක් කරපු ඒ කාරණාව අද ධර්ම දේශනාවෙත් ඔබ වහන්සේ ඒ පළගස්සගෙන ආපු විදිහට දැන් ඒ අපිට විවේකයක් නැත්තම් අපිට ඇත්තටම මේ ඉරපහිනව තේරෙන්නේ දවස ගත වෙන විදිහට. එතකොට අපි මේ භාවනාව එක එදිනදා ජීවිතයේ ගිහි ජීවිතයේ ඉඳගෙන මේ වැඩකටයුතු කරනකොට මේ විවේකයේ හදාගන්න ඕනට වැඩිය අපි පිංගානට බෙදා ගන්න නැතුව විවේකයේ අපි කොහොමද මේ තියෙනේව ටිකක් අඩු කරලා පිංගානේ ගරන්තාලේ හරි ඒක සකස් කරගන්න එක කොච්චර වැදගත්ද කියන එක මට මේ එතනදී නිකන් ලොකුට ඇඟට වැදුනා. මම ඒ කාරණාව මතක් කරන්න ස්වාමීන් වහන්සාද කතා කරේ තෙරුවන් සරණයි.
හොඳ ඇත්තටම ඕක මේ ඔය කියන කතාව මම කැමති මේ අද කියපු කතාවකට ලින්ක් කරන්න. අර මේ ඕකේදී කියාගෙන ආවනේ අපි දැන් මේ ලෝකේ ඉන්නවා මේ අන්ධකාරෙ ගිලිලා ඉන්න හැබැයි මේ අඳුරට හිත් බැඳලා නැහැ. අර සාරිපුත්ත මොග්ගල්ලානේ ස්වාමීන් වහන්සේලා දෙන අර ඉන්දියාර හෙන පාටි එක හෙළුවැලි පාටි එක දීලා දඟලන පාටි එක හැබැයි ඒ පාටියට හිත් බැඳලා නැහැ. අන්නේ මානසිකත්වය ගැන තමයි කතා කරන්නේ. අන්නේ මානසිකත්වයේ තියෙන කෙනා තමයි විවේකයේ දිහාවට හැරෙන්නේ. එයාගේ හිත තමයි විවේකයේ බාරගන්න සූදානම්. එහෙම නැත්නම් අර ලෝකේ කාලා බීලා ජොලි කරන කෙනෙක් ගෙනහලා විවේකේ තිබ්බොත් ඌට අපායේ ගියාට වැඩිය දුකක් ඒක. පුදුම දුකක් කියන්නේ ඒකයි භාග්‍යතුන් වහන්සේ කියනවා මේ 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 ආරණ්‍යයක් මේ වනාන්තරයක් මේ කාමභෝගියාට බිය දනවනවා. කාමභෝගියාට බිය දනවනවා. හැබැයි අනිත් පැත්තෙන් මේ භාවනානුයෝගී එහෙම නැත්නම් මේ විදිහේ පණිවිඩයක් බාරගන්න කැමති කෙනාට තියෙන වටිනාම ස්ථානෙ තියෙන හොඳම ස්ථානෙ කියලා ප්‍රකාශ කරනවා. අන්න ඔය ලෝකේ ඉන්නවා නමුත් මේ ලෝකේට ඇලිලා නැහැ. අන්ධකාරේ ඉන්නේ, අන්ධකාරේ මුලා වෙලා නැහැ. අර විදියට පාටිවල ඉන්නවා, මේ පාටිය කොවිලාවි ඉවර වෙයිද කියන අදහසින්. පුදුම මේ අමුතු මානසිකත්වයක් ඒක. ඒ මානසිකත්වය වැටුණාට පස්සේ ආයෙත් වෙන බේත් අහන්නෙත් නැහැ. එන්නේ එකයි වැඩේ. දැන් මට මතකයි ওই ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සර කියනවා මේ කෙනෙක්ගේ අත්දැකීමක් ගැන මේ කියන්නේ. කියනවා මේ 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 ඉන්දියට ජීවිතේක ඉන්දියට වැඩක් නැහැ. වැඩක් නැහැ. මේක දැන් තවදුරටත් මේ හරයක් නැහැ. මේකේ තවදුරටත් පෙන් බඳින්නේ නැහැ. දැන් මේ පාටියක ඉන්නවා. හැබැයි පාටිය මේ මනුස්සයට එපා වෙලා. මේක කොයිලාවේ අහවර වෙන්දෝ. අර ඒ මතයට අදාළ මතයක් කියන මේ පාටියක් වුණත් එන්ජොයි කරන්න පුළුවන් අනතුරක් නැතුව අහවර වුණොත්. ඒ කියන්න බෑනේ කො බීලා මරා ගන්නවා මොනෝ වේද දන්නේ නැහැ. අනතුරක් නැතුව අහවර වුණොත් අන්න පාටියක් වුණත් එන්ජොයි කරන්න පුළුවන්. මේ අනේ කට්ටියක් ඇවිල්ලා හොඳට ආගිය තොරතුරු කතා වෙනවා. ටික වෙලාවක් යනකොට දෙනවා මුන් ටික වෙලාවෙ පිට වෙලා ගියා නම් ඉක්මනට. ඔන්න ඔය කියන මානසිකත්වය. ඕක ඔළුවට වැටුණාට පස්සේ ආයෙ වෙන බේතක් අහන්නේ නැහැ. අහන්නේ නැහැ. ඉතින් කියනවා ඇත්ත තමයි, ප්‍රතිපදාව නම් අමාරු තමයි, මේ විදිහට විවේකයක් හදාගන්න එක නම් අමාරු තමයි. නමුත් ඉතින් දැන් මොනව කරන්නද? වෙන මොනවා කරන්නද? අර කියන්නේ නිකන් දැන් ඉතින් වෙන කුමක් කරම්දෝ කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා උතන. දැන් අර විදියේ අර අන්ධකාරයේ ඉඳලා අන්ධකාරේ පා වෙලා, අර විදියේ පාටියක ඉඳලා පාටිය අපිරිය වෙලා, මේ විදියට මේ ලෝකේ ඉඳලා මේ ලෝකේ පා වෙලා, එතකොට ඒ හිත අන්න අර අනිත් පැත්තට හැරිලා ඉන්නේ. අර අර භාග්‍යතුන් වහන්සේගේ හිත, ඒ බෝධිසත්වයන් වහන්සේගේ හිත අර අර නටන නාට්‍යාංගනාව දිහාවට ගියේ නෑ. විත්‍ය දිහා බලාගත්තා. විත්‍ය දිහා බලාගත්ත විතර අර ලෝකෙම එහෙම බොඳ වෙලා හෙස්සෙම සොටු පෙරාගෙන කුණු කෙල පෙරාගෙන එහෙම ඇදගෙන වැටෙනවා. අර අර මානසිකත්වයේ වෙනස. අන්න ඒ කෙනාට විවේකය බොහොම සැපක්. එයා විවේකයක් හදා ගන්නවා. ඇත්තටම දවසට විනාඩි 30ක් වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ඒක තමන් වෙනුවෙන් හදාගත්ත විවේකයක්. මේ කෙදර ඉන්නේ තාම. හැබැයි හැමදාම උදේට උදේට කියලා මම විශේෂයෙන් මතක් කරන්නේ ඒක හොඳයි. සාමාන්‍ය දවස පටන් ගැනීමේ දේ විදියට හොඳයි. විනාඩි 30ක් තමන්ගේ වැඩ රාජකාරී අවශ්‍ය වෙලාවට කලින් ඇහැරිලා මූණකට පොඩ්ඩක් හොදගෙන අන්න ඒ ඇඳේම හරි කමක් නැහැ. නැත්නම් බිම පොඩි ආසනයක් හදාගෙන හරි කමක් නැහැ. වාඩි වෙලා ඉන්න පුරුද්දක් හදාගන්න. ඒ විවේකයේ අත් විඳින්න මාත් එක්ක තනි වෙලා මම ඉන්නවා. ඒ විනාඩි 30 මුළු දවසටම අපිව සූදානම් කරනවා. දවසේ එන වැඩ කටයුතු සියල්ලට අපිව සූදානම් කරනවා. මොකද හේතුව අන්න තමුන්ගේ ඔළුව ඇතුළත තමුන්ගේ හිතවිලි අන්න පොඩ්ඩක් පැහැදිලි, මේ වැඩ කටයුතු පැහැදිලි පොඩි ආලෝකයක් දවස ආරම්භයේම වැටුණා. අන්න කෙනෙක් කියනවා මේ විදිහට උදේ පුහුණු වෙච්ච දවසට මම මිනිස්සු එක්ක ගනුදෙනු කිරීම හරිම ප්‍රඥාවන්තයි. හැබැයි පුහුණුව නොකරපු දවසට අර විනාඩි 30 මගහැරිච්ච දවසට මං ගිහිල්ලා පැටලෙනවා, අනවශ්‍ය විදියට මෝඩකම් කරගන්නවා. අනවශ්‍ය දේවල් වල පැටලෙනවා, අනවශ්‍ය විදියට පෙට්‍රල් පිච්චෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔය විවේකයේ වෙනස. අර කියනවා වගේ මේ විවේක වෙච්ච වෙලාව පැය ගණනාවක් පුරාවට අපේ මනස ආලෝකමත් කරන සුළුයි. මනසේ තියෙන අර නිරවුල් භාවය පවත්වන සුළුයි. ඊට පස්සේ අපි හිතමු රාත්‍රී නිින්දට යන්න කලින් විනාඩි 30-40ක් සක්මනකේ දෙනවා. ඇයි මේ? නිින්ද කියන්නේත් නිරවුල් වෙන්න බෑ මනස ටිකක් හරි. නැත්තම් නිදිය ගත්තට වැඩක් නැහැනේ. නිදිය ගත්තට වැඩක් නැහැ. නපුරු ඉන පේනවා. හරියට නිින්ද යන්නේ නැහැ. පව දවුදට ආපහු නිදි ගන්න හිතෙනවා. ඒ වගේ වෙලාවක් ප්‍රයක්ම ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේ ලිහිච්ච ටික ලිහිල් වෙන්න කොහොමද දෙන්න පුළුවන්? අර විදිහට ගැට ගැහිච්ච ටික, දවස පුරාවට ගැට ගැහිච්ච ටික ලිහිල් වෙන්න මොකද කරන්න පුළුවන්? අන්න විනාඩි 30ක් විතර අඳුරේ පොඩ්ඩක් ඇහැ හලුවරට හුරු වෙන්නත් එක්ක අර ආලෝක වලින් මිදිලා පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරන්න. එළිය පහලියක තියෙනවා නම් වඩාත් සුදුසුයි. එහෙම නැත්නම් කාමරේ හරි කමක් නැහැ. කාමරේ එහාට මෙහාට අඩි 10 යන්න තියෙන්නේ. කමක් නැහැ. කෙනෙක් කියනවා මගේ මං ඉන්නේ කාමරයක, මට වෙන මොකුත් නැහැ. හැබැයි මම මේ කාමරේ සක්මන් කරනවා. රාත්‍රියට පැයක් විතර මම මේකේ ඇවිදලා තමයි නිින්දට යන්නේ. මොකක්ද දන්න අර ගැට ගැහිච්ච ටික, අර පැටලිච්ච ටික දවස පුරාවට ලිහිලා වීමට වැටෙන්න දෙන්න ඕනේ, ලෙහෙන්න දෙන්න ඕනේ. අන්න එහෙම ලෙහුණාම නිින්දත් සැප නිින්දක්, සුවසේ නිදන්නන් අතර කෙනෙක් කියලා මම කියන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවද සුවසේ නිදන කෙනෙක්? එයින් කෙනෙක් මම. මේ ඇඳවල් දිවිලා මෙට්ට දිවිලා නෙමෙයි. නින්දේයි සැප නින්දේ අතර වෙනස මේක තමයි කියලා සඳහන් කරනවා. අන්නේ ඒ වෙනස, අන්නේ විවේකය අපි හදාගත්තේ නැත්තම් අපි පැටලිලා කොහේ යනවද දන්නේ නැහැ. පැටලිලා කොහේ යනවද දන්නේ නැහැ. මම මේ කියන්නේ විවේකය කියලා නිකන් භෞතිකව හදන විවේකයම නොවෙන්න පුළුවන්. ගෙදර දොරවල්වල ඒ රැඩ රාජකාරී කරමින් ඉන්නේ. මාත් එක්ක මම විවේක වෙනවා කියන්නේ මොකක්ද? දන්න විනාඩි 30ක් වාඩි වෙලා ඉන්නවා. විනාඩි 30 40ක් ඇවිදිනවා. ඒ විදිහට විවේකයක් හදා ගන්නවා. ඊට පස්සේ අර එදිනෙදා වැඩ කරන ගමනුත් අර අපිට කියාගෙන ගියපු ඉස්සලා ගියපු වචනයක් තිබුණා මේ කායගත සති කතාව කියනකොට සිසිල් වූ නියුණු කායගත සතියක් පුරුදු කරනවා කියන වගේ අදහසක් තිබුණා. අනේ ඇයි එහෙම කියන්නේ? මේ කායගත සතිය පුරුදු කරන්න කෙනෙක් සිසිල් වෙනවා, නිවෙනවා. වෙනදා තරම් ඇවිලිච්ච පත්තු වෙච්ච ගතියක් නැහැ මේ තැනත්තගේ. අර විදිහට විවේක මනසක් වැඩි වැඩියෙන් තියෙන්නේ. ඉතින් දවස පුරාවට මේක පුරුදු කරනවා කියන්නේ මොකද්ද? දවස පුරාවට අර විදිහ නිවුණු ස්වභාවයකින්, සිසිල් වූ ස්වභාවයකින් අන්න මේ තැනත්තා වැඩි වැඩියෙන් කටයුතු කරනවා. වැඩි වැඩියෙන් කටයුතු කරනවා. ඒකද අපි හිතමු බස් හෝල්ඩ් එකක ඉන්නවා. බස් එකක් යනකම් ඉන්නවා. දැන් සාමාන්‍ය හිටගෙන ඉන්නවා කියන ඉරියව්ව වේටින්නේ. වේටින් කියන්නේ හරිම ස්ට්‍රෙස්ෆුල්. ආතතිගතයි. කොයි වෙලාවෙයිද, කොයි වෙලාවෙයිද බස් එකක් එයිද, දැන් පරක්කුත් වෙනවා, දැන් කොහමද යන්නේ, ඔහොම තමයි ඔය ඉරියව්ව ඉන්නේ. එතන මේ ඉරියව්වේ, මේ ආතතිගත හිටගෙන ඉන්න ඉරියව්වේ කායගත සතියක් පැවැත්තුවොත් පොඩ ඇස් දෙක පියාගෙන හරි කමක් නැහැ. පොඩ මම මේ හිටගෙන ඉන්නවා කන්දක් වගේ, කන්දේ හිස් මුදුන, කන්දේ මුදුන වගේ, මේ කන්ද මුදුන පොඩ්ඩක් උස් පහත් වෙන හුස්මට අනුව කියලා පොඩක් බැලුවොත් අන්නේ එතකොට වෙනදා බස් එකට නගින මනුස්සයන් නොවෙන්න පුළුවන්. එදා බස් එකට නගින වෙනදා ගෙදර එන මනුස්සයන් නොවෙන්න පුළුවන්. එදා ගෙදර එන්නේ වෙනදා කවුන්ටරේට යන මනුස්සයන් නොවෙන්න පුළුවන්. එදා කවුන්ටරේට යන්නේ මොකද උනේ? අන්න අර සිසිල් වූ නිවුණු ස්වභාවයක් මේ තැනද තුල ඇති වුණා. මේ සුළු තප්පර ගණනක වෙනස, මේ මහ ලොකු පැය ගණන් කළා නෙමෙයි තප්පර ගණනක වෙනස. අන්න ඒ විදිහට නැවත නැවත විවේකයක් හදා ගන්න ඕනේ. එතකොට දවස පුරාම අත් නොහැර මේ විදිහේ කායගත සතියක් පුරුදු කරන ස්වභාවයක් තියෙනවා කියන්නේ විවේක වෙනවා කියන එක. අර වාඩි වෙලා ඉන්න ඇවිදින වෙලාව අමතර මම මේ කියන්නේ. අනේ විවේක වෙන වෙලාවක් මම මේ කලබලයක ඉන්නේ, ලෝකේ ඉන්නේ. හැබැයි ලෝකේ ඇලිලා නැහැ. අර කලබලයේ තුල කලබල වෙලා නැහැ. භාග්‍යතුන් වහන්සේගේ වචනවා කියනවා මේ ඇවිස්සුන ලෝකෙක ඇවිස්සෙන්නේ නැතුව අපි කල්ගත කරනවා. කලබල ලෝකෙක කලබල නැතුව අපි කල්ගත කරනවා. මේ විදිහට අවිවේක ලෝකෙක විවේකයෙන් අපි කල්ගත කරනවා. මේ විදිහට අඳුරු ලෝකෙක ආලෝකයේ සහිතව කල්ගත කරනවා කියකි. ඔය නැතන යොදන වචන තමයි ඒවා. දෙන්නේ ඒ කියන ශක්තිය අපිට වැඩි දුර නැහැ. ඔය අදහස කියන්න පුළුවන් කියන්නේම වැඩි දුර නැහැ. ඔතෙන්ට ගණනේ අමාරු කොට දෙනි. ඔතෙන් ගන්න අමාරු. අර අඳුරේ ඇලිලා ඉන්නවා. අර ලෝකේ ඇලිලා ඉන්නවා. ඒක ඔස්සේ මුලා වෙලා ඉන්නවා. යාට බෙහෙත් අහන්නේ නැහැ. දැන් තේරෙනවා විවේකයේ තියෙන වටිනාකම. මාත් එක්ක මම තනි වෙනවා. මේ පිරිස අතරේ මේ ගෙදර දොරේ වැඩ කරන ගමන්, මේ රැකී රක්ෂා කරන ගමන් අන්න මම විවේකයක් හදාගෙන තියෙනවා. මේ විදිහට මම විවේක වෙලා කටයුතු කරනවා. අර විදිහට නිවුණ සිසිල් වුණ ස්වභාවයකින් මම කටයුතු කරනවා කියන ශක්තිය ඔය කියන්නේ. ඉතින් අදහස හොඳයි. ඒක දිගට ක්‍රියාවත් කරන්න කියන ආරාධනාව තමයි අපිට තියෙන්නේ. කාට කාටත් තියෙන්නේ මං කියන්නේ මේ බණ කියන මටත්, බණ අහන කට්ටියටත්, ප්‍රශ්න අහන කට්ටියටත්, ප්‍රශ්න වල උත්තර දෙන කට්ටියටත් ඔක්කොටම තියෙන්නේ ඒ වැඩේ තමයි. ඉතින් යන් ඕම නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුම් ගන්නයි මට මේක වඩාත්ම, ඒ කියන්නේ මට ඒක මේ කුද විදිහට කියන්නේ දැනුනේ. දැන් ඒක මට ඒ සති දෙකකට වගේ කලින් ඒ ධර්ම දේශනාවේදී ඇහිලා දැන් මම කොහොමත් මම විවේකට මේ හැමදේම මං තියෙන වැඩ කොහොමත් බාර ගන්නවා අඩුයි. එහෙම ඉඳද්දී මේ එක පාට මට මේ ආරාධනාවක් ආව මේ ඊයේ මෙහෙම දෙයක් බාර ගන්න කියලා. එක තැනක ඒ මොකක් හරි ලොකු වැඩක්. එතකොට දැන් මේ බණ අදත් ඇහුනහම මට දැන් එහෙම දෙයක් ඉතින් අපිට හිතෙනවනේ සාසනය වෙනුවෙන් කරන්න ඕනේ කියලා. ඒ වුණාට තමන්ගේ විවේකයක් අවශ්‍යයිනේ ස්වාමීන් වහන්සේ. අපිට තව කොච්චර ඉතුරු වෙලා තියෙනවද දන්නේ නැහැ. හෙට මැරේ දවස් දෙකක් ඉඳන් ඒක නිසා ඉතින් අර අර ලොකු යුද්ධයක් යනවා. ඔහොම ඇහුණාම ඔළුවේ ඒ යුද්ධේ යන වෙලාවේ මේ වගේ කාරණාවක් අපිට ඇඟට දැනින්න සලස්ුණාම එතකොට අපි දන්නවා අපි යයි පාරට වැටෙනවා ස්වාමීන් වහන්ස. අපිට මොකද්ද අපි ප්‍රයොරිටි එක කියන එක එතකොට වටහා ගන්න ලොකු අත්හලක් වෙනවා. මොකද මේ ඉස්සල තම අර තමන් ඉස්සල මඩෙන් එළියට පයින්න ඕනේ. මේකකුත් මෙතන සිද්ධ වුණා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
හොඳයි, එහෙම කටයුතු කරගෙන යන්න අර කියන විදිහට සමබරතාවයක් හදා ගන්න ඕනේ අනිවාර්යෙන්. එනේන ඔක්කොම ආරාධනා බාරගෙන හරියන්නේත් නැහැ. මුකුත් නොකර ප්‍රතික්ෂේප ඉඳලා කර කර ඉඳලා හරියන්නේත් නැහැ. ඒ වෙනුවට මගේ විවේකිත රැකගෙන මම කොහොමද මේ විදිහ කටයුතු කරන්නේ කියන එක පරීක්ෂණයක් අපිට වරදින්න පුළුවන්. වැරදුනට කවන්නේ වැරදිලා ඉගෙන ගන්නවනේ. දස දහස් වරක් වැරදිලා හරි මේ හරි නිවැරදි බැලන්ස් එක ටික ටික හොයා ගන්න පුළුවන්. ඒ ක්‍රමවේදයක තමයි ප්‍රතිපදාව. වරක් දෙවරක් නෙමෙයි. අපි නැවත නැවත කරනවා. කරන්න අර නියම බැලන්ස් එක ටික ටික මතුවලා එනවා. ඉතින් ඔහොම කරගෙන යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට.
තෙරුවන් සරණයි.
බොහොම පින් බුද්ධිකා, බොහොම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැනට නම් අතක් ඔසවි එසවි නැහැ. තව කවුරුහරි ඉන්නවා නම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න අතක් ඔසවන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ, මම කෙටියෙන් ප්‍රකාශයක් කරන්නම්. ඔය කායගත සුත්ති සූත්‍රය මටත් අවුරුදු 10කට විතර කලින් කියවන්න ලැබුණා. ඒ වෙලාවේ මට තේරෙන්නේ සතර සතිපට්ඨානයටත් වඩා සමහරලාට ෆෝකස් කරලම කියලා තියෙන කායනුපස්සනාව කරන විදිය කියලා ඒ සූත්‍රය ඇතුලේ. මටත් ඒක හොඳට මතක තිබුණා. ඔය ඔබ වහන්සේ කියන දේ මටත් ඒ විදිහට දැනලා තියෙනවා. ඒක මේ ඊටම මේ තේජාන්විත සූත්‍ර දේශනාවක් කියලා හිතුණා. ඒකේ අන්තිමට කියලා තියෙනවා මේ ලොකු බලයක් ඇති වෙනවා මේක දිනු කරන කෙනාට කියලා. බුදුරජාණන් වහන්සේ ඊටම වර්ණනාවක් කරලා තියෙන මේ සූත්‍ර දේශනාව ගැනත්. තව මට කියන ඕන සයන්ස ඔබ වහන්සේ නොවිස අර පළවෙනි වார்த்தාව ගැන කියද්දි නොයිවසලිමත් වීම ගැන කිව්වා. මට තියෙන අත්දැකීමක්, මම ওই ඔෆිස් එකක වැඩක් ගොඩක් කරගන්න බැරි වෙලා ඊට පස්සේ මට කිව්වා හෙට මැනේජින් ඩිරෙක්ටර් එක මේ මීටින් එකට එන්න කියලා. ඊට පස්සේ මේ මට කොහොමරි කලින් දවසේ රෑ උදේ 4 වෙනකන් නිින්ද ගියේ නෑ. මම ඇඳට වෙලා ඉන්නවා නිින්ද යන්නේ නැහැ, පෙරලි පෙරලි ඉන්නවා. ඊට පස්සේ ඉතින් මම මගේ හිතේ සිවුම තිබ්බා උමනාවක් ඉක්මනට නිදා ගන්න ඕන. ඒ නිසා මම මේ අර එන නොවිසලිමත් බව ඉක්මනට ඉවත් කරනවා කියන අදහසක් තිබ්බා. ඊට පස්සේ මම ඒකත් අතහැරලා දැම්මා. එහෙනම් කමන්නේ නැගිටලා ඉඳලා මීටින් එකට යනවා කියලා හිතාගත්තට පස්සේ නිින්ද ගිහිල්ලා තිබුණා පැය දෙක තුනක්. ඉතින් අර නොවිසලිමත් බව බලෙන් අයින් කරන්න ගියාම ඒ එන වෙහෙසයි නොවිසලිමත් බවේ වෙහෙසයි කියන වෙහෙසවල දෙකක් Tamanට එනවා. එකක් අයින් කරාම අනිත් එකත් ගෙවිලා ගෙවිලා යන්න පුළුවන් වගේ ගතියක් මට ඒ උදාහරණය ඔබ වහන්සේගේ දේශනාවයි ගැන සලක ඇහුණාමයි සලකලා බැලුවම කියන්න ප්‍රකාශ කරන්න හිතුණ සවිනාස.
ඔයක තමයි ඔක්කොම මේ හොඳ අත්දැකීම්. මේ කියන පුහුණුව තම තමුන්ගේ ජීවිතවලට ගැළපෙලා ඉන්නේ කොහොමද කියන එක. ඉතින් මේ අවස්ථා අපිට උදා වෙනවා. දැන් අර බුද්ධිකා කිව්වෙත් ඒ වගේ විවිධ අවස්ථා එනවා ට්‍රිගර් වෙන්නේ එතෙන්දී. සමහර විට ඔය බණ ඇහිලා අනේ වුණාට ට්‍රිගර් වෙන්නේ නැහනේ. අන්න තමුන්ගේ මොකද්දෝ අත්දැකීමක් එක්ක ඒ සුදුසු අවස්ථාවක් එක්ක ඔන්න ට්‍රිගර් වෙනවා. තේරෙනවා මේ නොයස් සිලිමත් බව පහ කරන්න ගියාම තවත් වැඩි අමාරුයි. ඒතර දෙකක්. හැබැයි ඒක කමන්නේ ඔන්න හැරලා ඉන්නවා කියලා අරින්දියොත් ඔන්න නිින්ද ගිහිල්ලා. ඉතින් ඔන්න ඒ වගේ අපිට මේවා බොහොම පැහැදිලි වෙන්නේ සිදුවීම් එක්ක. අර කියන්නේ අර භාවනාවේදීත් ඕකම තියෙනවානේ. භාවනාවේදී මේ පුද්ගලයා පරිවර්තනය වෙලා හැබැයි යාට තේරෙන්නේ නැහැ වෙනසක් වෙලා කියලා. තේරෙන්නේ කොයි වෙලාවේද? අන්න කෙනෙක් ගිහිල්ලා අර පැටලෙන වෙනදා පැටලෙන වචනයක් කියුවාම තේරෙනවා යකෝ. මූ අර පරණ විදිහේ වචනයක් කිව්වම මම පැටලුන්නේ නැහෙනි. අන්න ඒ වෙලේ තමයි තේරෙන්නේ. අර රහත් වෙලා, ඒක නම් මගේ අර්ථ දැක්වීමක් ඈ. රහත් වෙලා පළවෙනි 69 මේ ගමට යන්න ඔන්න මෙන්න මානෙනි මේම ගිහිල්ලා මේ මිනිස්සුන්ට මේ පණිවිඩ දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. එක බාරක යන්න එපා, දෙන්නෙක් යන්න එපා කියලා කියනවා. බෙදිලා විසිරලා යන්න කියලා කියනවා. හැබැයි කියන වෙලාවේ නිකන් මාර්යා කියන අර්ථයෙන් ඔය සූත්‍ර දේශනාවල බැලුවොත් කියවල ඔය මාර්යා කියන අර්ථෙන් කියන ඒවා අමුතු නිකන් අමුතු පොයින්ට් එකක් හදලා තියෙන්නේ. එයා ඇවිල්ලා කියනවා මහාන උඹ බිදිලත් නැහැ මුම් බිදිලත් නැහැ කියලා නිකන් අමුතු ලයින් එකක් දෙනවා මාර්යා ඇවිල්ලා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මම මිදිලා තියෙන්නේ මාර්යා උඹට මාගේ ආයේ ගියපු දෙයක්වත් හොයාගන්න බෑ මම මේක මේ මිදිලා ඉවරයි. එහෙම කියලා අර පිරිසට කියනවා මහානිනි උඹලත් මිදිලා උඹලත් මිදිලා නේ මේක ඒ කට්ටිය හැට දෙනාට ඕක කියන්න දෙයක් තියෙනවද එහෙම ගත්තොත් නෑ ඒගොල්ලන්ට කියනවා ඇයි කියන්නේ අය තාම ගමට ගිහිල්ලා නෑනේ දැන් කැලේ රාත් වුණාට ගමද ගියා තමයි රහත් බව ඇත්තටම හොයාගන්න පුළුවන් ඒකනේ වැඩි දැන් ඔය භාවනා කරන කට්ටියත් පොඩක් ගනුදෙනු කරලා බලන්න ඕනේ ඇත්තටම රහත්ද කියලා එතකොට තේරෙනවා මරු බාන් දෙයක් තමයි කියලා ඉතින් ඒ ගනුදෙනු කරාමනේ මේකනේ අර කෙනෙක් අපි ඇතින් දැක්කට අපිට හිතන්න බෑනේ අර ගනුදෙනු කරාම තේරෙනවා මේ මනුස්සයාගේ යථා ස්වභාවය. ඒ ගනුදෙනුව තුලින් තමයි අපිට තේරෙන්නේ ආ මේ ගමට ගියාම තමයි තේරෙන්නේ ඇත්තටම රහත් කියලා දැනගන්න පුළුවන් ෂුවර්. ෂුවර් එකට දැනගෙන නැහනේ තාම. ඒතකොට නිකන් අර ගොල්ලන්ගේ හිතේ සැකයකට සැකයක් නිකන් දුරු වෙන්න වගේ සැකයක් නැතුව ඇති. නමුත් සැක දුරු වෙන්න වගේ භාග්‍යතුන් වහන්සේ කියනවා මහණෙනි උඹලත් මිදිලා ඉන්නේ. උඹලත් මිදිලා ඉන්නේ කියලා අර මාර්යාගේ අභියෝගෙට අන්න නිකන් අර මොටිවේෂනල් ස්පීච් එකක් වගේ. ඇයි එහෙම කරන්න හේතුව? ඒක ට්‍රිගර් වෙන්නේ පස්සේ. දැන් භාවනාවේදීත් අපි කරගෙන යනකොට කාලයක් පුරුදු කරනකොට එයාට ට්‍රිගර් වෙන්නේ වෙන වෙලාවක. එයා හිතනවා අර වෙලාවේ තමයි ආවේ කියලා. නෑ කලින් වෙනස වෙලා. කලින් වෙනස වෙලා ඒ වෙලාවේ තමයි තේරුනේ. නැත්නම් අපි හිතනවා පරයන්ක ඉන්නවා සද්ද ඇහෙනවා මුන් ටැප් පරිනවා කහිනවා පඩිනවා කියලා බැන බැන ඉන්නවා. කාලය තිස්සේ ඔහමම ඉඳලා දවසක තේරෙනවා අන්න කවුද කැස්සා පැද්දා හැබැයි මට ඇවිස්සුනේ නෑ. ඒක තේරෙන්නේ පරියන්ගෙන් නැගිට්ටට පස්සේ සමහර වෙලාවට. අර වෙලාවේ මොන මොනවද වැඩ ටිකක් ගියා හැබැයි මාව ඒකට ඇවිස්සුනේ නෑ. මාව ඒකට කිප්පුනේ නෑ. කියලා යාටම දැනගන්න පුළුවන්. එයාට තේරෙන්නේ පස්සේ වෙලාව ගන්න ඕක තමයි තියෙන වැඩේ. ওই විදියට ට්‍රිගර් වෙන්නේ පස්සේ වෙලාවකදී. අහනවා බන ඇහුවට ට්‍රිගර් වෙන්නේ තමන්ගේ දිනදා අත්දැකීමකුත් එක්ක. අර විදියට භාවනා කරනවා ට්‍රිගර් වෙන්නේ අර යම් කිසි ප්‍රශ්නයකටම මුහුණ දුන්න වෙලාවක. ඔන්න ওই විදිහේ ප්‍රතිපදාවක අපි එදිලා ඉන්නේ. නැවත නැවත කරන කෙනෙක්ට ඕක පැහැදිලිව දකින්න පුළුවන්. අර ස්වභාව ධර්මේ බණ කියනා වගේ සමහරවිට. කොහොමද මේ චරිත මේ ගැළපීලා ඇවිල්ලා ඒ හරියට වැඩේ වෙන්නේ? නැව කියන විදිහට නාමන්තගේ ඔෆිස් එකෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා අර විදිහට මීටිමක් ඇවිල්ලා නිින්ද ගිහිල්ලා නිින්ද යන්න බැරි වෙලා ඔන්න මොන් මොනවද වෙලා අන්තිමට තේරෙනවා මම නිදිය ගන්න නැතු ඉන්නවා කියලා කිව්වම ඔන්න නිින්ද යනවා. නැද ඔය කියන දේ ඒ කරුණු කාරණා ගැළපිලාවේ කොහොමද වෙන්න බෑනේ හිතන්න බෑනේ කොහොමද කියලා. අන්න ඕක තමයි නියම ධර්මය. ඕක තමයි ධර්මයේ කතා කරන්නේ. තියෙන ඒ භාෂාව ඔය තියෙන්නේ. ඒ භාෂාව අපිට තේරෙන්නේ නිකන් අමුතු නිකන් කොහොමද මෙහෙම වුනේ කියලා. මේක වැඩක් නෑ අදාල් නෑ. බණේ ඇහුණානේ එච්චරයි. බණේ ඇහුණානේ එච්චරයි. යන්නේ ඒ අන්නේ ඒ අවස්ථාවල් අපිට උදා වෙලා එනවා. ඒ ට්‍රිගර් වෙන අවස්ථාව හරිම ලස්සනයි. හරිම අලංකාරයි. නිකන් මේ කොහොමද මෙහෙම කටයුතු ඔක්කොම සම්පාදනය වෙලා එන්නේ? පර්ෆෙක්ට්ලි කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක හරිම ආරුම පුදුම දෙයක්. ඉතින් ඒ වගේ ප්‍රතිපදාවක්, ඒ වගේ අවස්ථාවක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි අවස්ථාව අපතේ නොයාවා පාවිච්චි කරමු. මම දන්නේ අපි ඉතින් වැඩි හරියක් ඉතින් පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන් නේද අපිට? එහෙම බැරි කමක් නැහැ.
හරි කියනවා. එහෙමයි සවනස්. මට තේරෙන්නේ සතිය කියන එක අපි පාවිච්චි කරනවා කියලා සෑහෙන ප්‍රමාණයක්.
අවස්ථාව අපි ප්‍රොජෙක්ට් අරන් තියනවා තම තමුන්ගේ හැකි මට්ටම් වලින් පුළුවන් හැකියාවෙන්. ඉතින් ඒක තමයි වැඩේ. ඒක මගහැරලා නැහෙනි. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඔය සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා නිකන් ඔය නිකන් අර සුදු හාමුදුරුවගේ කතාව වගේ ඒක කියමු ගා ඒක ලස්සන. ඒ ස්වාමීන් වහන්සේ සිවුරු ඇරලා මේ ස්වාමීන් වහන්සේ දැන් අපේ කවුරු හරි අපි තුමුගේ සිවුරු ඇරපු කෙනෙක් හමුනේ අර සුදු හාමුදුරු කෙනෙන්නේ. මේ හාමුදුරන්ට කියනවලු මේ ඔබ වහන්සේ ඇයි අපේ සිවුරු ඇරි අපරාධනේ? දැන් මේ ගිහි කෙනෙක් කියන්නේ අපරාධනේ සිවුරු ඇරි ඔබ වහන්සේ මේ ඉන්නේ පැයි කොහොම හරි ධර්ම මොකද්ද ඔබ වහන්සේට පස්සේ උනේ? අසනීප වුණාද? නැත්තම් ගෙදර ප්‍රශ්නයක් ආවද? මොනවාද වුනේ? අපරාධනේ ස්වාමීන් වහන්සේ මේ විදිය දෙයක් කරගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේත් නෙමෙයි දැන් ඈ. ගිහි කෙනෙක්. අපරාධනේ මේ විදියක් දෙයක් කරගත්තේ කියලා අර පෙර හාමුදුරන්ට කියනවා. එතකොට මේ සුදු මහත්තයා කියනවා හරි කිසි දෙයකට බය වෙන්න එපා. දැන් මගේ මම සිවුරු ඇරියනේ. මගේ වේකන්සි එක තියෙනවා. ඔයාට පැවිදි වෙන්න පුළුවන්. කියලා අර මනුස්සයාට කියනවා. ඒතර ඌ නොයෙකුත් හේතුකාරණගෙන අර දක්වනවා ඇයි මට පැවිදෙන්න බැරි කියන්න. අනේ මගේ ලරුව පොඩි තාම බෑ ඒකින්ද නැත්නම් මම මේ රැකියාවක් කරනවා මට මී අරක් මෙච්චර ගාණක් ඉන්න උන්ව බලා ගන්න කෙනෙක් නැහැ කිය කි ඔන්න ඔය වගේ අමුතු හේතු කාරණා ටික දක්වනවලු. ඒතර මේ කාටද කියන්නේ අර අර අමාරුවෙන් හරි උත්සාහයෙන් හරි අර වැඩි කරපු මනුස්සයාට නෙමෙයි ගිහිල්ලා කියන්නේ. ඉතින් එන්නේ වගේ තත්ත්වයක් මේ තියෙන්නේ. ලැබිච්ච අවස්ථාව තමුන් ප්‍රයෝජනකට ගත්තොත් තමයි වෙන කෙනෙක්ට කියන්න බෑ. වෙන කෙනෙක්ට කියන්න බෑ. වෙන කෙනෙක් කොහොමද කරන්නේ? එයා කොහොමද කියන්නේ ඔයා යන්න මං එන්නම් පස්සේ කියලා. එහෙම කියන්න බෑනේ. එහෙම කියන්න බෑ. තම තමුන් කරොත් තමයි තම තමුන් ලබා ගත්තොත් තමයි. ඉතින් අර සිවුරු ඇරලා හරි අර මනුස්සය මොන හරි උත්සාහයක් කළා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒක ලොකු ජයග්‍රහණයක්. අර මෙහි ඉන්දියා කලින් මහත්තෙක් තුන් පාර පණ්ඩු පළාත වෙලා තියෙනවා. පණ්ඩු පළාත කියන්නේ අර දුඹුරු පාට අඳනවා. ඒ සුදු සරං දුඹුරු පාට කරලා අඳනවා. අනගාරික කියන වචනේ තේදෙනවා. ගහ ගහේ කොලේ පණ්ඩු පැහැවෙලා පණ්ඩු පළාස රත්තරන් පැහැවෙලා කොයිලා හරි බිමට වැටෙනවා. වැටෙනවා කියන්නේ පැවිදි කරනවා. කොයිලා හරි පැවිදි කරගම මාස 3ක් විතර ඔහොම තියාගෙන තියාගෙන ඉන්නවා. ඉතින් මෙයා කියන තුන් පාරක් පණ්ඩු පළාස වෙලා තියෙනවා සයින්නස මම. තුන් පාරම මාස 3 4 ඉන්දියා. පැවිදි කරනවා උඹව තව දවස් දෙකකින් කියපු ගමන් පුදුම දැවිල්ලක් එනවා ස්වාමීන් වහන්සේ. අනේ ඉතින් අතැරලා යනවලු. අනේ ඉතින් අතැරලා ආපහු මාස දෙක තුනක් ඔය හරි වහන් වෙලා ඉඳලා ආපහු එනවලු. ලොකු සාහින්නාංශය කියනවා ලොකු සාහින් මූ එනවලු කියාගෙන මොකද්ද කියන්නේ සාහින්නාංශ ජින්ජිබියර් එකක් කියාගෙන ජින්ජිබියර් එකත් අරගෙන එනවලු. ආපහු ඇවිල්ලා ආපහු ටික දවසක් ඔන්න ඉඳලා පණ්ඩු පලාසත් වෙලා ආපහු පැවිදි කරනවා උඹ තව සතියකින් කියපු ගමන් ඔන්න 1000ක් එනවා බඩ දෙවිල්ලක් එනවා. ඉතින් රාත්‍රියේම පැදුරටත් නොකියා පැනලා යනවා. ආපහු ස්වාමින්වහන්සේ ජින්ජිබියර් එකක් ඔන්න ඔය විදිහට තුන් පාරක් පණ්ඩු පලාස වෙලා තියෙනවා පැනලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කියනවා මම නම් හොඳටම තේරුම් ගත්තා ආමුදුරනේ මට බෑ. ආයෙකල් ලොකු ජයග්‍රහණයක්නේ. මේ මිනිස්සයා වතුරට පැනලා නෙමෙයි කියන්නේ පීන ගන්න බැරි වුණා. වතුර පයින් නැතුව ගොඩ ඉඳලා කොහොමද කියන්නේ? ඉතින් ඒක අමුතු වැඩක්. ඒක අමුතු වැඩක්. ඔය වතුරට පැනලම බලන්න ඕනේ ඒ කෙනාගේ මානසික ශක්තිය පරීක්ෂා වෙන විදිහ. පිස්සු හොඳටම කර වෙනවා, තද වෙනවා හොඳටම පිස්සු. ඉතින් ඒක එක්කෙනා එක එක දිහස් වලට දුවනවා, ප්‍රශ්න ඇති කර ගන්නවා, අතහැරලා යනවා, වෙන දේවල් හොයාගෙන යනවා. ඔහොම දකින්න පුළුවන්. නමුත් අර කාගෙන අවුරුදු කිහිපයක් ඉන්නවා කියන මානසික ශක්තිය, ඒක පුදුම ශක්තියක්. ඒක පුදුම ශක්තියක්. අන්න අර බ්‍රේක් ආයි දඟවැලට බර යදුනහම ආයි නිකන් හයිය තැන් වලින් කැඩෙන්නේ නැහැනේ. දඟවැලකට බර යදුනහම දුර්වලම පුරුක තමයි අල්ලන්නේ. ඒ වගේ අර විදිහේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්, අර විදිහේ සියල්ල අතහැරලා මේ වගේ වැඩකට බැසගත්ත කෙනෙක් යාව කඩන්නේ ආයි දුර්වලම තැනින්. ආයි ආයි ඇති තැන් වලට බලය දෙයි කියලා හිතන්නේ බා. මෙහෙම එකක් නැහැ. ඒතර ඒ වගේ කෙනෙක් එහෙම කාලය ඇතිසි කරගෙන ඉනවා කියන්නේ මේ කොච්චර මානසික ශක්තියක්ද? ඉතින් අර ගොඩ ඉන්න කෙනෙක්ට පුළුවන් ද ඇවිල්ලා අනේ මම දෙන්නම් ඉමෝෂනල් සපෝට් කියලා එහෙම කියන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. වතුරට බෑලා බලන්න ඕනේ ওই කියන කට්ටියට පිස්සු තද වෙන තදවිල්ල. ඉතින් එන්නේ ප්‍රතිපදාවේ අවස්ථාව. ගිලිලා යන්න නොදී අපි ප්‍රයෝජනෙට ගමු දුර්ලභ අවස්ථාවක් ඇතට. මන් දන්නේ මගේ ජීවිතේ කොහොම ගැළපිලා ආවද, කොහොම උපයපු දෙයක්ද කියලා කියන්න බෑ. ඒක ප්‍රකාශ කරන්න බෑ. කොහොමද මෙහෙටම ගෙලින් ආවේ කියලා කියන්න බෑ. කොහොමද ලොකු සාහිණාසෙම ඉස්සෙල්ලා හම්බුනේ කියලා කියන්න බෑ. කියන්න බෑ. මේක විශ්වාසයක් නෑ. ඒක කොහොම වුණාද දන්නේ නෑ. ඉතින් ඒ උපයගත් අවස්ථාව, ඒ අවස්ථාව අපි ඉතින් ප්‍රයෝජනෙට ගමු නේද? නැත්තම් අපරාධි. අපරාධ භාගතුන් වහන්සේ කියන අපරාධි පස්සේ අඬනවා. අයියෝ වෙච්ච දෙයක්. අයියෝ වුණ දෙයක්. අර අපායට ගිහිල්ලා අර විලාපය ඇහෙන්නේ. යම රජුරුවන්ගේ කතාවේ තියෙන්නේ. මේ කොහෙන්ද විලාපෙන්නේ? තමුන් තුලින් එන්නේ. තමුන් තුලින් ඉන්නේ. මෙච්චර මේ අවස්ථාවක් ලැබුණා. මං ඒ අවස්ථාව ගිලිහිලා ගියා. මං ඒ අවස්ථාව මගහැරියා කියන විලාපේ තමුන් ඇතුලෙන් එන්නේ. ඉතින් කෑ ගහනවා විලාප තියෙනවා. අර මහා බරපතල වැරදීමක් වුණ වෙලාවක තමුන් තමුන්ටම දෙස් දෙන්නේ. ඇයි උඹ මෙහෙම දෙයක් කරගත්තේ? ඇයි උඹ මේ වගේ වැඩක් කරගත්තේ? ඇයි උඹ මේ විදිහ දෙයක් කරගත්තේ කියලා තමුන් තමුන්ට දෙස් දෙන තත්ත්වය කියන්නේ. ඒක ඉතින් අපායට ගිහිල්ලා අහන්න ඕවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කරගෙන යන්න.
එමයිස් ෆයිනන්ස් බොහොම පින් ඔබ වහන්සේ පැය දෙකමාරකට ආසන්න කාලයක් ධර්මයේ දේශනා කරා. බොහොම පින්
නේද සුගර් බෑලා තින්නේ. හරි
සියලු වචන නිකන් කනට මීපැණිවක් කරනවා වගේ. බොහොම පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාෂය වේවා, සති මාර්ගයේ ප්‍රගතිය වේවා. මම ස්වයින්නාස කාලී ඉක්මවලා තියෙන නිසා නදීප්ට බාර දෙනවා. බොහොම පින්, තෙරුවන් සරණයි, අවසරයි.
තෙරුවන් සරණයි.
බොහොමත්ම පින් නාමන්ත දිනෙත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් විශාල කාලයක් වැය කරා, ධර්ම දේශනාවක් කරා, අපගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඉතින් ධර්ම දේශනාවෙන් පසු අපි කරන පුණ්‍යානුමෝදනාවට ශ්‍රී ලංකාවට මම ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන්න ලෙස.
තෙරුවන් සරණයි නදීර්. අද දින ඉතාම හරවත් ධර්මානුශාසනාවකින් වගේම බොහෝ වෙලාවක් අරගෙන කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කර ගැනීමට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. ඒ වගේම මීතිරිගල නිස්සරණ වනයේ මැදවසන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර සංඝරත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින යම් ජීවියෙක් වෙත්නම් ඒ ජීවීන්ටත් මේ පින් අත්පත් වේවා කියලා ධාතා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කිරීමට අවසරයි. එත්තාවතාචම් හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
කියන්තු
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ
කමිතබ්බං.
ඕකාස කම්මාමි බන්තේ ဒုတိယံපි. ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලෙස නිචං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පති සග්ග සම්පති මෙව චතෝ නිබ්බාන සම්පති විනාතේ සමිජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හැමදෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.